මේ අපි වෙන්දට කතා කරන අනිකුත් සූත්‍ර දේශනාවලට වඩා වෙනස් වූ තත්ත්වයක් මේ සෝනදන්නේ සූත්‍රයෙන් අපිට ඉගෙන ගන්න අපිට උකහා ගන්න යමක් තියෙන වෙනස් ආකාරයක දෙයක්. ඒ කියන්නේ කොයිතරම් අපි ශක්ති සම්පන්න වුණත් සියලු අවශ්‍යතා වලින් ඒ කියන්නේ අපිට සද්ධාව පිහිටලා තිබ්බත් අපිට ඥානය තිබුණත් අපිට සතරගතයන් වහන්සේ ධර්මයේ ලැබුණත් අර තමන්සුල කියනවා නම් යම්කිසි මමයනේ මම තමන් කෙරේ තමන්ගේ ගෞරවයක් කෙරේ යෝ යම්කිසි සියුම් බැලිමක් ඒ යාට නිවන ළඟා කරගන්න බෑ. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය කියන කාරණේ එතනින් අවබෝධ නොවෙනවා කියන එක මේක අපිට මං හිතන්නේ ගොඩාක් හොඳින් වටහා ගන්න වටිනා කාරණයක්. මේ සූත්‍රයේ එහෙම කාරණයක් තමයි පිළිමු වෙන්නේ කියලා මං ඉස්සරහට අරගෙන කතා කරලා පෙන්නන්න කැමති. ඒ කාරණේ අපි කවුරුත් ඒක අපිට දරාගෙන ඒක අපි තේරුම් අරගෙන එතන ඉහළට ඇත්තෙම ප්‍රතිමදාව සතු වෙන විදිහට යම්කිසි සූත්‍රයක් සාකච්ඡා කරනවා නම් පුදුසු කියලා කියන ජානක මතකයේ උසස්.
සර්ණයි සර්වස් මාත්මේ සර්වස් සර්ණයි අපි සාකච්ඡාවට ගන්න සූදානම් වුණේ මාතෘකාවක් හදාගෙන ඔබතුමා කියන අපි දන්නවා කොහෙන් හරි පටන් ගන්න අපෙන් ප්‍රශ්න අස්සෙන් මතු කරනවා කියලා. නමුත් දැන් අපි මේ වෙලාවේ ඔබතුමා හිතින් තියෙන කතාවනේ කොයි ආකාරයෙන්ද සාකච්ඡාවක් කළ යුත්තේ කියලා. ඉතින් ඔබතුමාට අවසානයේ ඇහෙන්නේ නැති පද්මසේ මාත්මයාගේ යෝජනාවත් ඒ වගේම සිතා මහත්මිය යෝජනා කළේ මේ සූත්‍ර දේශනාවක් අපි අහුවාම ඒක කොහොමද අපේ ප්‍රතිපදාවට යොදාගන්නේ කියලා තේරුම් ගන්න. ඔබතුමාට තමයි ගෞරවයෙන් ආරාධනා කරනවා අද සාකච්ඡාව අපි ඒ අනුව හෝ ඔබතුමාගේ අදහස් ඇතුළු ඉස්සරහට කරගෙන යමු කියලා සිරුවන් ගන්න.
සාදු. ඉතාමත්ම වටිනා ප්‍රතිචාර මාත්‍රයක යෝජනා මත ඇහුනේ. ඉතින් ඒක බොහොම වටිනා මම යෝජනා කරනවා. ඉතින් ඔබම මේ මොළය දහස තේජිත අපි වෙන සාකච්ඡා කරගෙන යමු යන තවත්. ඉතින් ඒ ප්‍රතිචාර මාත්‍රය මුලික කාරණාව මම ඉස්මතු කරගෙන යමු. ඒක මම කියන්නේ අපි කාටද ඉතාමත්ම වැදගත් මොකද සූක්ෂ දේශනාවත් සම්බන්ධයි නේද? ඔව් ජයන්ත මහත්මයා ඔබතුමාත් පුළුවන් ඒ වෙනුවට සාකච්ඡා කොටස් කරගෙන යනවා නැති සම්බන්ධයෙන්.
හොඳයි අපන්සිරි මහත්මයා එමනම් අපි චිත්‍රා මහත්මයාගේ පරිසර මහත්මයාගේ ඒ අපිට හඳුනා දීපු රාමෝස්සේ ඉදියටම පරිසර මහත්මයා ඔබතුමාට තමයි පුළුවන් යොමු වෙනවා අද ඒ පිළිබඳව කරුණු අපිට මතක කරලා දෙන්න කියලා සිරුවන් ගන්න.
සෙවන් සර් නැහැ අපේ මජන්ත මහත්මයා මේ සූනත් දන්න සූත්‍රයේ පිළිවෙලින්ම මගේ මතකේ නැහැ. නමුත් අපිට ඒ සම්පූර්ණ සූත්‍රයෙන්ම කියෙදෙන්නේ ඒ සූන දන්න කියන යක්ඛාණ්ඩු කාර්තුමා බොහොම ප්‍රඥාවන්තයි වංශයෙන් උසස් බොහෝ දැන උවත් ඒ එහෙම වුණත් තථාගතයන් වහන්සේ වැඩම කරපු විත්‍ය ආරංචි වුණාම තමන්ගේ ඉසවට සතගතයන් වහන්සේ බැහැ දකින්නේ යන්න තරම් නිරහංකාර සිතුවිල්ලක් පාගෙන තරම් බුද්ධිමතෙක් වුණා. සියලු දේ සම්පූර්ණ වෙලා සතගතයන් වහන්සේ බැහැ දකින්න ලැබිලා නමුත් තමන්ගේ තිබුණ තමන්ගේ තිබ්බ ආත්මලාභය එහෙම නැත්නම් තමන්ගේ තිබ්බ ගෞරවයක කැල්ලක් වෙයි කියලා සතගතයන් වහන්සේ ඉස්සරහා ප්‍රධානගතයන් වහන්සේ වශයෙන් පිළිගන්නට දැක්කපු මැලි කම නිසා ඒ කියන්නේ ඒ උත්සමයට ලැබුණු මහඟු අවස්ථාව නිවන කරා යෙමෙන්න තිබුණ මහඟු අවස්ථාව එතනින් නැති කරගත්තා. ඉතින් මේ කාරණේ මට තේරෙන විදිහට මම ගත්ත තරමින් මට ඉතින් මේක අපිට හොඳ උදාහරණයක්. කියන්නේ මේ මම තමන් ගැන තියෙන යම්කිසි තමන්ට යම්කිසි අගයද්දීම නිසාම අපි ධර්මයට එළඹීම ධර්මයෙන් ප්‍රතිලාභ ලබා ගන්න අපිට ලැබිලා තියෙන මේ සියලු අවස්ථා අපි මගහැර ගන්නවා නේද කියන එක මෙතනින් අපිට හිතට හුවා දක්කලා ඉදිරියටම පෙන්නනවා. මේක අපිට හොඳ පාඩමක්, මේක අපේ අස්තරවන පාඩමක්. ඉතින් මේක කාට හරි සවිස්තරව තාක්ෂණික විස්තර කරලා දෙන්න පුළුවන් නම් අපිට එතනින් සාකච්ඡාවට එළඹෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ප්‍රේම
හොඳයි දවල් සම්හි සමයි හොඳයි චිත්‍රා මහත්මයා ඔබතුමීට යමු වෙන මම හිතා ඔබතුමීට පුළුවන් වෙයි කියලා අපි මේ කතා කරපු විස්තරය කවටියක් ඉදිරියට විස්තරණයක් කරලා අපිට ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියලා අචිත් සමහත්තයා සර්වත් සර්ණා.
සර්වත් සර්ණා යන විනාඩම අපිට මතක් කරගත්තු තින් ඇත්තටම මේ සෝනදණ්ඩ කියන්නේ බ්‍රාහ්මණේ අපිට පදිසු මහත්තයා කිව්වා වගේ ටිකක් ආඩම්බර උදුම්මා ගත්ත මොකද බ්‍රාහ්මණ වංශයේ අය තථාගතයන් වහන්සේ ළඟට ආවේ කවදාවත් තථාගතයන් වහන්සේ එක පයුපාසනයට ඇවිල්ලා සතුටු වෙලා යන්න නෙමෙයි ඒගොල්ලන් එන්නේ පරාද කරලා යන්නනේ. එවැනි තත්ත්වයකට වෙන්න පුළුවන් යාවේ මොකද මාන්නයෙන් කට්ටියත් එක එක කියලා සමහර වෙලාවට අද කාලෙත් එහෙම වෙනවනේ. ඉතින් එවැනි තත්ත්වයකට ගියාම අපේ තථාගතයන් වහන්සේට උන්වහන්සේගේ ඥාණයට පෙනුන මෙයාව දමණය කරගන්න පුළුවන් ක්‍රමය මොකද්ද කියලා. ඒ මොකද උන්වහන්සේගේ දේශනා ක්‍රමවල එකක් තමයි උන්වහන්සේට උන් කියනවානේ මේ පුජ්‍යලයාගේ ඇතුළත ඔක්කොම කොහොමද මේ වැඩ කරන්නේ මොනවාද මෙයාගේ පරිසරය මොකද්ද මෙයා එන පැත්ත. ඒ අනුව අපි දන්නවා අර වයලීනයක් වාදනය කරන තුරුකුට උන්වහන්සේ බණ කිව්වේ මේ වයලීනයේ හොඳ ස්වර ලබා ගන්න කොහොමද කියන එක උඩ. ඒ මොකද මේ මිනිස්යාට ඒක ඇරෙන්න වෙන දෙයක් කතා කරාට තේරෙන්නේ නැහැ. ඉතින් එතකොට අහනවා ඉතින් තථාගතයන් වහන්සේ මේ වයලීනෙන් හොඳ දෙන්නේ කියලා වාදනය කරන්න නම් කොහොමද කරන්න ඕනේ? මේ තත් ගොඩක් අද කරන්න ඕනේද? එහෙම නැත්නම් ගොඩක් ලිහි කරන්න ඕනේද? මොන විදිහට වෙන්නේ කියලා. එහෙම අහනකොටම එයාට තේරුණා ඇත්තටම මේ වයලීනෙන් හොඳ ශබ්දයක් ලබා ගන්න නම් මේක මධ්‍යම ප්‍රමාණයට අද කරන්න ඕනේ කියලා. ඉතින් සතරිතයන් වහන්සේ ඒ පුජ්‍යලයට වෙනත් දෙයක් පටිච්ච සමුපාදේ මේකයි මෙන්න මේක අහගෙන ඉන්නේ කියලා එවැනි දේශනාවක් කරා නම් ඒ පුජ්‍යලට තේරෙන්නේ නැහැ ඒක. ඉතින් එවැනි දෙයක් තමයි සෝන දණ්ඩට සතරිතයන් වහන්සේ කලේ කියලා මට හිතෙනවා. මොකද උන්වහන්සේ ප්‍රශ්න කරා බ්‍රාහ්මණයෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම් මොනවාද කියලා. එයා දන්නේ මේක. ඉතින් බ්‍රාහ්මණයෙක් වෙන්න තියෙන සුදුසුකම් පහක් එයා කිව්වා. මෙන්න මෙහෙම මෙහෙම වෙන්න ඕනේ. මෙහෙම කෙනෙකුට තමයි බ්‍රාහ්මණ කියන්නේ කියලා. ඉතින් තථාගතයන් වහන්සේ ඒ ඔස්සේම එයාගේ හිත යොමු කෙරෙව්වා. හොඳයි ඕකෙන් හතරක් තිබුණොත් බ්‍රාහ්මණයෙක් වෙන්න පුළන්ද? මොකද්ද උතනින් අස් කරන්න පුළුවන්? ඒ ආකාරයෙන් ක්‍රමක්‍රමයෙන් හිත ඒ හිතන පැත්තට යොමු කරලා උන්වහන්සේ අවසානයේ රැගෙනාව සීලයත් ප්‍රඥාවත් දෙක ළඟට. සීලයත් ප්‍රඥාවත් තියෙනවා නම් බ්‍රාහ්මණෙක් කියලා බාරගන්න පුළුවන් කියන තැනට තමයි මේ සීල පඤ්ඤා කතා කියන කොටස කියන්නේ. ඊළඟට එතනින් තමයි උන්වහන්සේ ඒ පුද්ගලයාට දේශනා කරන්න පටන් ගත්තේ. එයාට එතෙන්ට වෙනකන් හිත අරගෙන ඇවිල්ලා. ඒ මොකද එයා ආපු පුද්ගලයාට නම් ඒ මොනවා කිව්වත් ඇහෙන්නේ නැහැ. ඉතින් අපිට අවසාන වශයෙන් තේරුම් ගත්තොතින් ප්‍රඥාව සීලයත් එක මේ ප්‍රතිපදාවේ අවශ්‍ය වෙන්නේ මේක අපි දකිනින් යන ගමනක් මේ සතරගෙන් ආන්ති කියන මේ ආශ්‍රවයන් ඡය කරන්න පුළුවන් වෙන්නේ ඥානතෝ හම්බික්කරේ පස්සතෝ දන්නේ කෙනා මේක දකින්නේ. ඉතින් දන්නේ නැති කෙනෙකුට මේක දකින්න බෑ. නමුත් දැනගන්න නම් අපි අහන්න ඕනේ. ඉතින් ඒ අහපු දේ අපි ළඟට හිතනවා ඉතලා අපි තේරුම් අරගෙන ඒදී පුරුදු කරන්න ගන්නවා. ඉතින් එතනදී අපිට හිතුනොත් අපිට අවශ්‍යකමක් වෙන්නේ නැහැ සෝම දණ්ඩක මොකද උනේ අවසානයේ කියලා අපි හිතුවොත් අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක කොහොමද අපිට ගන්නෙ? දැන් කමල් මහත්මයා කිව්වා වගේ අපිත් හැමදාම එක තැනම මේවා ගැන පල්වෙවි ඉන්නවාද? එහෙම නැත්නම් මෙතනින් ඉස්සරහට යන ක්‍රමයක් අපිට මේක ඇවිල්ලා තියෙනවද? අපි කොතරම් දුරට ඉස්සරහට ගිහිල්ලාද? ඒ ටික අපිට පොඩ්ඩක් හරි තේරුම් ගැනීම පුළුවන් වුණොත් එතන අර ජයන්ත මහත්මයා හැමදාම කතාව අපිට කියන අර වැය ගෙවුනහම තේරෙනවා කියන කතාව තමයි අපිට හිතට ගන්න ඕනේ කියලා. ඉතින් සීලය ප්‍රඥාවත් දෙක ගැනදමත් ඇත්තටම අපි දන්නවා සම්මා දිට්ඨිය ඇති වෙන්න සම්මා දිට්ඨිය කියන්නේම ඇත්තටම ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණෙනවා කියන්නේ කෙනෙක් සෝතාපන්න වෙනවා කියන්නේ එකම දේනේ. මේක ලෞකික සම්මා දිට්ඨිය ගැන නෙමෙයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය ගැන. මොකද ලෞකික සම්මා දිට්ඨිය ගැන මමට හිතෙනවා අපි මෙතන ඉන්න මිත්‍රයෝ හැමදෙනාම ඒ ගැන කතා කරන්න අවශ්‍යකමක් නැහැ කියලා. දැන් එතනදී ඇත්තටම මේ සීලය ප්‍රඥාවත් දෙක කොයිතරම් දුරට බලපානවද කියන එක තමයි අපි තේරුම් ගන්න ඕනේ. දැන් අපි මේ දේවල් අපි වචන වලින් කොයිතරම්ම කතා කරා යම් කිසි විදියකින් අපිත් මේ අහපු දේ නොදැක්කොත් ඥානතු අහම් වික්‍රේ පස්සතු ඇහුන විතරක් නම් දැක්කි නැත්තම් එහෙමනම් අපිත් කවදාවත් අපේ ආශ්‍රයෙන් ඡය කරගන්න එකක් නෑ කියලා හිතෙනවා. ඉතින් ඒ අනුව ජයන්ත මහත්මයා තවත් වෙනක තථාගතයන් වහන්සේ කියනවා සමාධින් වික්‍රේ භාවයේත් සමාහිතං චිත්තං යථා භූතං සජානාති. සමාධිය වඩන්න කියනවා. සමාධිමත් හිතකට යථා භූතං සජානාති. ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගන්නවා කියන එක තමයි එතන අදහස් වෙන්නේ. එහෙමනම් අපිට කරන්න තියෙන දේ තමයි අපේ හිතේ සමාධිය ඇති කර ගැනීමට අනුග්‍රහ කිරීම. එහෙමනම් එවැනි සිතක් ගන්න අවශ්‍ය වෙන පළමු නියම එක තමයි සීලය කියන්නේ. ඇයි සීලය පළවෙනි එක කියලා කියන්නේ? අපි දන්නවා අපි සමාධිය හිත සමාධිගත කරන්න යනකොට අපේ හිත වැහිලා යන්නේ පංච නීවරණයන්ගෙ. මොනවද පංච නීවරණ කියන්නේ? වචන පහක් නෙමෙයිනේ. වචන පහක් දීලා අපි කතා කරාට අපේ මේ ඇත්තටම කියනවා නම් මේ ඇස කන නාසය දිව කය ශරීරය මනස කියන මේ වගේ ගත්ත අරමුණු අපි මොන විදිහටද සංස්කරණය කරේ, ඒවෙන් අපි මොනවද මොන පැත්තටද අපි මනාපමනාප විදිහට අරගෙන තියෙන්නේ සමාවෙන්න. ඒ දේවල් තමයි අපිට පංච නීවරණ කියලා ඒ වෙලාවට සංඥා වශයෙන් ඔළුවට එන්නේ. ඒ මොකද අපි කය බොහෝම නිශ්ශබ්ද කරලා නිශ්ශබ්ද තැනට ඉඳගෙන අපි ඇත්තටම අපේ ඇතුළතට ගත්ත ගමන්ම හිත ඔන්න වැඩ කරන්න ගන්නවා. වැඩ කරන්න ගන්නෙ මොනවද? අර කරපු කියපු දේවල් සංඥා විදිහට එනවා. කරපු කියපු දේවල් කියන්නේ මොනවද? සීලය. යම් කිසි කෙනෙක් සිල්වත් වෙනවා කියන්නේ කාය වචනං සමෝදානං සීලං. කාය වචනේ දෙකේ හික්මීමයි සීලය කියන්නේ. ඉතින් මෙන්න මේ தත්ත්වය ඇති පුජ්‍යලේකුට අර විදියට වාඩි වෙලා තමන් ඇතුළත හිත ගත්තාම අර එන කාමච්ඡන්ද ව්‍යාපාද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන විදිහ මේ කාමච්ඡන්දය ව්‍යාපාදය දෙක සදබල ලෙස පහර දෙනවා අපිට. ඒක සමාධිගත වෙන්නේ ඉඩ දෙන්නේ නැති ප්‍රධානම දෙක ඒක අනිත්‍යව ප්‍රධාන නෑ කියනවා නෙමෙයි. නමුත් එතනදී අපිට තේරෙනවා මේක ඇත්තටම සීලයටයි සම්බන්ධ. යම් කිසි විදියකින් සීලවත් සිල්වත් කෙනෙකුට සිල්වත් කෙනෙක් කෙනෙකුට සිල්වැඩි පුරවගත්ත කෙනෙක් නෙමෙයි කියලා තමයි දැන් නම් හොඳටම හිතෙන්නේ. අපි බොහොම සරල විදියට කිව්වොත් සමාත තමා අවංක කෙනෙක්. සමාත තමා අවංක කෙනෙක්ට මෙන්න මේ දේවල් එනකොටම හිතට තේින්න ගන්නවා. මෙන්න මේ විලායකට ඒ දැන් මේ සූත්‍රයේ ඒක යනවා ඒ විදිහට ලස්සරට චිත්තානුපස්සනාවට යොමු වෙන හැටි. මේ වෙලාවේ මෙන්න මේ වගේ සිතක් තියෙන්නේ කියලා ඒ දැක්කහම ඒ දැක්මත් එක්කම ඇත්තටම ඒක අයින් වෙනවා ඉදීම. මොකද අපි දන්නවා මේ වෙලාවේ මේ වාඩිලා ඉන්නේ මේක හිතේට ඉන්න නෙමෙයි කියලා අපි මූල කර්මස්ථානයට ඇවිල්ලා නැවත හිත සමාධියටපත් වෙනවා. ඉතින් ඔය தත්ත්වය පහසු වෙන්න සීලය අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් නම් මේ පාරේ යන කෙනෙකුට වාඩි වෙලා මෙහෙම මෙහෙම හිත සමාධිගත කරගන්නේ කියලා අපි දන්නවා ඒ කෙනෙකුට එහෙම කරන්න බෑ කියලා. ඒ මනුස්සය දන්නේ නැහැ කරන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ වෙන සිදුවෙන දේ දන්නේ නැහැ. ඉතින් එතකොට හිතෙනවා ජයන්ත මහත්තයා මේ ඇත්තටම මේ කාමච්ඡන්ද ව්‍යාපාද උද්දච්ච කුක්කුච්ච කියන්නේ තේකමනේ. අපි එක දවසක දේවල් ගත්ත සුදේ නැගිට වෙලා ඉඳලා රැයට නිින්ද යනකම් එදා දවසේ කරපු ඒවා ඊට ඉස්සෙල්ින් කරපු ඒවා අවුරුදු ගානකට කලින් කරපු කීප දේවල් ඒවනේ අපේ හිතේ ඉන්නේ. ඒව එනකොට අපි දන්නවා මෙන්න කාමච්ඡන්දේ මෙන්න ව්‍යාපාදේ ඒ කියනකොට හිතේ තැන්පත් බවක් එන්නේ නැහැ. ඉතින් කතාවේ මහන්සි කියන්නේ දැකලා මේ දේවල් ඉවත් වෙ නැහැටි. එද එදේ එයින් අයින් වෙනකොට හිත ඉබේම සමාධිගත වෙනවා. ඉතින් මේවා එන ප්‍රමාණය අඩු වෙන්න සීලය හුඟක් ඒකට බලපානවා. හුඟක් නෙමෙයි සීලෙමයි බලපාන්නේ. එතකොට වෙන්නේ මොකද? ටිකෙන් ටික අපේ ප්‍රඥාව වැඩි වෙනවා. ඒකත් එක්ක දකින්න ගන්නකොට මේක නේද මේක නේද කියලා අපි ඒ දැනුම සුතමේ වශයෙන් අරගෙන අපි දන්නවා මෙන්න මේකට තමයි මේ පංච නීවරණ කියේ. ඒව ගැන ඒ වෙලාවේ හිතන එක නෙමෙයි භාවනාව. නමුත් ඒව දකිනවා. ඉතින් පස්සේ අපිට පුළුවන් නම් ඒ ගැන ඒ අවස්ථාවේ මොනවද උනේ කියන එක සත්‍යවේක්ෂාවෙන් බලන්න. එතකොට අපි දන්නවා මේව නේනම් මේ ආවේ ඔළුවට. මේ සංඥා නේද ආවේ. එතකොට එන්න මේකට හේතුනේ මගේ සීලේ අඩුකමක්. මම මට අවංක නැහැ. මේ දේවල් සිදුණු නිසා තමයි මේ දේ මට. එහෙමනම් මේවා ටිකින් ටික අපි මේ සීලවත් සීලයට හැරෙනකොට ඉබේ මාදිනවා. ඒ අඩු වෙලා තමයි මේ දාති කිය කතා කරන්න අමාරුයි. ඉතින් ඒ අඩු වුණාම පංච නීවරණයන් යටපත් වීමක් සිදු වුණාම එවැනි මනසක් අර අපේ ගත්ත මූල කර්මස්ථානයට ඒක සමහර දානපාණය වෙන්න පුළුවන් වෙනස් දෙයක් වෙන්න පුළුවන්. ඉබේම හිත ක්‍රමක්‍රමයෙන් නිතර මේකට යොමු කරනකොට ඒ එක්තන අවස්ථාවක අර පංච නීවරණය යටපත් වීම නිසා වෙන්නේ මොකද? අර අරමුණේ අර අපි දත්ත කර්මස්ථානේ පමණක් ඒ සම්බන්ධ පමණක් හිත මෙහෙවනවා අපි මෙනෙහි කිරීමක් වෙනවා. ඒක අපි ආනාපාන සතියේදී නම් මේ විදිහට අපි හිතමු භාවනා කරන අය මේ මං කියන්න ඕනේ නැහැ මේ දේවල්. අපි දන්නවා ආනාපානය දැක්කහම මේක දිගයි මේක කොටයි මේක සීතලයි මේක උණුසුම් මොනවා ගැනද මේ මෙනෙහි වෙන්නේ? ආනාපානය ගැන. මේ වෙලාවේ අපි අර කාමච්ඡන්ද ව්‍යාපාද ඒව නැහැ. දැන් අපි අපේ මූල කර්මස්ථානයේ පමණක් හිත රැඳිලා ඒ ගැන හිතන මෙනෙහි කිරීමක් තමයි එතන තියෙන්නේ. දැන් මේ විදිහට අපි තේරුම් ගන්නකොට අපිට තේරෙනවා මේ මනස ක්‍රමක්‍රමයෙන් කොහොමද සමාධියකට යන්නේ කියලා. දැන් මාත්මේ දෙයක් කතා කරා වැඩි කියලා හිතෙනවා. මම එතනින් නවතින්නම් පෙරවන් සරණයි.
දේවන් සභාවේ ප්‍රමාණය අසමානපින් මම හිතනවා දලුවත් මාසයේ ඔබතුමාට මම යොමු වෙනනම් අපි මේ රාමු ඔස්සේ කවුදට ඉදිරියට යන්න අපිට පොඩ්ඩක් මාර්ගයක් පාදලා දෙන්න කියලා ඉල්ලීම කරන දලුවත් මාසයේ ප්‍රමාණය කරනවා.
ඒනිසානේ සිතමන් මේ තාමත් හොඳින් අපිට නවන් ශාලම් මයිතනෙ මාරි මෙතෙන් තමයි කොහොමද පරීක්ෂාව කරගෙන යන්නේ කියලා ඔකට පාතම බලවත් මේ එගෙන දැන් බැලුවම
ඒකමත්
ඒ අය ශිකනෝපරිය පොඩ්ඩක් එන්න වගේද මගේ ඔන්නගේ ඉන්නේ කම්ප්ලීට් පිටිකේ කනෙක්ෂන් එකේ ප්‍රොබ්ලම් එකක් තියෙනවා වට මගේ තනේ මේ දැන් තාමත් එහෙම නේද
දැන් හොඳයි
දවස් මේ වගේ මේ ඉන්න කට්ටිය මට නම් මේ බෞද්ධ ගම්බද වශයෙන් හැම්බෝගේම වක්ටි ඉගෙනග තියෙන මට මේ
හැලලා
කිව්වා දැන් මම දන්න කොහොමද කියන්නේ
සමා වෙන්න අපිට තවමත් කැඩි කැඩි වගේ නේ නැවත රක් සම්බන්ධ වෙන්න පුළුවන් නේද ඔබතුමාට ඒවත් කියලා සම්බන්ධ වෙන්න බලන්නද
හොඳයි ඒක ලොස් කරගෙන යන්න එහෙනම් මම සම්බන්ධ වෙනවා නැවත ලොකවුට් ලයිව් එක
සම්බන්ධ වෙන්න හොඳයි කියලා තමයි ඔව් චිත්‍රා මහත්මිය අපිට කර්මක විචාරයක් කරලා දුන්නා ඇයි සීලයක් ඒකින් අපි අහලා තියෙන විදිහට සමාධි සංවර්ධනයක සීලයක් කියන එකත් තමයි අපි විශේෂයෙන් බලන්න ඕන සිල්වත් ගුණ කැන වීම ඔස්සේ අපේ සිතේ ඇති වෙන සමාධි සම්බන්ධයෙන් ඒ කියන්නේ අර සිතේ විපරීත භාවයන් නැති වෙන්නේම සීලේ අඩුකමකට කියලා හිතනවා මොකක් වෙලාවට සීලේ කිව්වහම කය වචන දෙකේ අසංවරයෙන් පටන් ගන්න මූලික වශයෙන්ම ඒකින් වැරද්දක් වුණොත් ඒකින් හිත බොහෝ කනස්සල්ලටපත් වෙනවා. ඒ කනස්සල්ලටපත් වෙන නිසාම අපේ හිත විපරීත වෙලා හිතේ තියෙන එකඟ භාවයක් ලබා ගන්න හැකියාවක් නැති වෙනවා කියන්නේ. ඒක පැහැදිලි වුණා. මම හිතන්නේ ඊට පස්සේ සමාධිය සමාධිගත පිටකට තමයි මේ ධර්ම කරුණු යම් විදිහකින් අත්දකින්න නැත්නම් ඒක සමාධියේ අත්දැකීමක් කරගන්න ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්න පුළුවන් වෙන්නේ කියලා. දලුවත් මහත්මය නැවතර සම්බන්ධ වුණා දලුවත් මහත්මය දැන් කතා කරන්න පුළුවන් දරුවන් සර්ණයි.
දරුවන් සර්ණයි මම කතා කරන්නේ නැහැමද?
ආ දැන් නම් හොඳයි දලුවත් මහත්මය.
ඔව් මේ මම කලින් කියන්න හැදුවේ මේ චිත්ත මහත්මිය බොහොම හොඳින් අපිට කාරණා පැහැදිලි කළා. අම්කින් පටන් ගන්න විදිහක් ඉස්සන අමාරුයි ඉතින් එහාට. නමුත් මම චිත්ත මහත්මියකින් අහන්න කැමතියි මේ දැන් මෙතන ඉන්න පිරිස බල තමයි සාමාන්‍යයෙන් මම මේ කතා කරනකොට කතා ගන්න උත්සාහ ගන්න. නමුත් මේ පිරිස දිහා බැලුවම පේනවනේ මේ කය සියලු දෙනාම ධර්මයේ හොඳින්ම දන්න බුදුමේ කියන වචන කියනනම් භාවනා කරන කියලා අපි උපකල්පනය කරන පිරිසක් නේ. රංගේනගෙන කියන දෙන්නේ හින්දා මම භාවනා කරන කියලා වචන කිව්වේ නැත්තේ භාවනා කරන කියලා උපකල්පනය ගන්න පුළුවන් පිරිස. එතකොට මේ එහෙම පිළිසකට ඔබතුමියෝ කියපු කතා කොටස ගැලපෙනවාද කියන ප්‍රශ්නේ මම අහනවා. ගැලපෙන්නේ නැහැ කියලා කියනවා නෙමෙයි මම මේ. ඔබතුමිය කොහොමද ඒක ගැලපෙනවා කියලා කියන්නේ? මම අහන්නේ ඊට එහා ගිය දෙයක් නැද්ද මෙතන කියන කතාව. ඔය කොටස දැනගන්න දෙයක් නැහැ. ඔය කොටස දැනගෙන ඔය කොටස දැනගත්ත කෙනාට මේ දේ වෙන්නේ කොහොමද කියන දේ ගැන හිතන්න ඕනේ නැද්ද? ඒක තමයි ඔබතුමියට වෙන්නේ.
තිරුවන් සරණයි දලුවත් මහත්මයා. ඒක බොහොම හොඳ ප්‍රශ්නේ. ඉතින් අපිට ඇත්තටම අපේ කල්යාණ මිතුර හැමදෙනාම කතා කරනවා නම් මම හිතා කැමති. මොකද ඔබතුමා කිව්වා වගේ හැමදෙනාගෙම ඉගෙන ගන්න හැමදෙනාටම දේවල් තියෙනවා. ඉතින් ඒක ඒ විදිහටම මම පිළිගන්නවා. ඉතින් ගුරුවරයෙක් වශයෙන් නෙමෙයි මෙයා වාද දෙන්නේ කල්යාණ මිත්‍රයෙක් විදිහට. දැනට යම් කිසි වැටහීමක් තියෙනවා නම් ඒ අනුවයි ඒ වැටහීමේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් එහෙම හිතලයි කියන්නේ. නමුත් දලතුමාත්ම ඒ කියපු දෙය හරි. මෙතන තමයි පටන් ගැනීම. මේ අවසානය නෙමෙයි. මෙතන තමයි පටන් ගැනීම. මොකද නිවැරදි සමාධියක් ඇති වුණොත් තමයි එතනින් ඉදිරියට අපිට මේ ප්‍රඥාව ඇති කරගන්න පුළුවන් වෙන්නේ. මොකද හිත සමාධිගත වෙච්ච මොහොතක තමයි කෙනෙක් හරි විදියට සම්මාදිටියට පැමිණෙන්න ඉඩ තියෙන්නේ කියන එක. ඒක අපි මේ ඇත්තටම දීගනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රයේ අපි කතා කරනකොට මම හිතනවා අපේ කල්යාණ මිත්‍රයන්ට මතක ඇති අපි කතා කරා වචනයක් අත්තක්කාවචර කියලා. අත්තක්කාවචර කියන වචනය අපි දා විස්තර කරගත්තා. මේ සමාධිගත සිතකට තර්කයෙන් එහාට ගිය අත්දැකීමක් ලැබෙනවා කියන එක. දැන් අපි මේ හැම දෙයක්ම තේරුම් ගන්න හදන්නේ තර්ක මනසින්නේ. මෙහෙම වුණොත් මෙහෙම වෙනවා, මෙහෙම වෙන්නේ නැති මේක මෙහෙම වුණොත් මේ විදිහට වෙයි. මේ තර්ක මනසින් අපි ඇත්තට මේක චින්තාමය ප්‍රඥාව විදිහට අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් භාවනාවේ ප්‍රඥාව ඇති වෙනකොට එතන තියෙන ප්‍රත්‍යක්ෂය. ඒ ප්‍රත්‍යක්ෂයෙන් පස්සේ කෙනෙකුගේ මානසිකාරය වෙනස් වෙන්නේ ඉඳ තියෙනවා.
චිත්තමාදී ඔබතුම සමාධිගත වෙනවා කියලා වචනේ පාවිච්චි කරනවා. ඒ සමාධිගත වෙනවා කියන්නේ ධ්‍යාන සත්‍යයන් පසු කර යෑමක් කියන ඇදෙන ඒකාග්‍රතාවයක් ගැන කියලා කියන්න පුළුවන්ද?
අපිට ඉතින් අපිට පුරුදු වචන වලින් කතා කරන්නේ මේ සමාධිය කියන එක. මම හිතන්නේ අපි දැනට මහත්යෙන් හොඳයි වැඩිපුර මහගන්න මගෙන් අහනවට.
දැන් වචන තේරුමුද වඩා වචන තේරුමුද මගේ ප්‍රශ්නේ මම මේ
ඔව් මට තේරෙනවා.
පැහුවොත් කෙලින් කෙලින්ම හන බං කෙලින්ම හන මයිද මයිද එදා ගිය සති සෝදාන සූත්‍ර වෙලාවෙත් මම හිතන්නේ මම ඔයගොල්ලෝ ප්‍රශ්නයක් යොමු කරපොද ඒකෙත් අවසානයේ සිදුක තියෙනවා ඥාන සම්බන්ධ කතා කරන කොටසක්. මොකද තාමත් අපි එහාට මෙහාට දෝලණය වෙන තැනක් නේ ඔතන. ඒක වචනත් ඒ කියනකොට බුදුමිස් බොහෝ අය හිතනවා මේ ඥානයන්ගෙන් තොරව නිවනක් ලබා ගන්න පුළුවන් කියලා හිතනවා. ඒක පැත්තකින් සමහර අය ඒක ඥානයක් ගැන කතා කරන්න හිතන්නත් බයයි. ඒකද වචනේ වල වැඩි ඥාන ගැන කියන ප්‍රශ්න ලොකු වැඩි නිසා එහෙම. නමුත් සමහර අය විශ්වාස කරනවා ඒ වචන වලින් අපි නොකියුවට අපිට දරගහ මොහොතේ කියන්නේ දරගහ ගාන්ටර්ගක අපට නොආව තියෙන බව අපිට නොදන්නාට කෙනෙකු භාවනාවේ කිසියම් ප්‍රතිඵලයක් ලබා ගන්න අවස්ථාව වෙනකොට ඔය කියන්නේ ආව ගාන්ටර්ගයන් පසු කරනවා කියන එක සමහරයි කියනවා. ඒ ඔක්කොම මැදේ දැන් බඩ ගොඩ ආනන්ද හැමෝගේ දේශනාවන් අපි අහලා තිනවා මං කලින් මතක කරලා තිනවා නාලා මහබුදුන්ගේ දේශනාව මම ඉවසත් වේදික ධර්මය ඉවත් කරනකොට එහෙම ඒවතරින් කියවෙනවා මේ කියනවා ඥානයන් කියන්නේ අපි මේ දැනට අපින්න සත්‍යනා හිතන්නා වූ මහා විශාල සත්‍ය දේවල් ඕනනම් මේ අපිට ලබා ගන්න බෑ කියන දේවල් වලට නෙමෙයි මේ මාර්ගයේදී පසු වෙන සියුම් තැන් කියලා. ඉතින් ඒවා මේ ඒ නිසා තමයි ඔබට මේ සමාජී කේන් තොරව සත්‍ය අවබෝධයක් නැහැ කියන එක අපිට පැහැදිලි හැමතැනම මේකම කියනවා හැමතැනම දන්නවා. එතකොට මේ සමාජී කියලා කියන්නේ අපි මේ ආදී වෙලා හිත පොඩ්ඩක් එකඟ වෙන ඕන කෙනෙක් හිත එකඟ වෙනවා මේ නිර්වන් පොඩ්ඩක් අදිනකොට ඒද මේ සමාජී කියන්නේ. එහෙම වෙලා යම් හිතන දේවල්ද මේ ප්‍රඥාව කියන්නේ. එහෙම නැත්නම් හිත ඒ කියන්නා වූ පූර්ණ සමාධියකටපත් වීමේ ඇති වෙනා වූ සත්‍යද්ද ප්‍රශ්නෝ කියන්නේ කියන දේ තමයි මම අහන්නේ. සමහරවිට
ඒ වන්සර්නේ බොහොම හොඳට තේරුණා කියලා හිතන ප්‍රශ්නය අපි බලමු උත්තරයක් දෙන්න පුළුවන් වේද කියලා. මේමයි දැන් අපි ඔබතුමා කියපු එක සම්පූර්ණ සත්‍යයි. මේ දේවල් ලබා ගන්න බැරි දේවල් විදිහට අමාරු දේවල් විදිහට අපි අරගන්නේ ඒ දේ හරියට දන්නේ නැති නිසා. දන්නවනම් තමයි මේක නේද කියලා දකින්නේ. නැවතත් ඒ පැත්තට ගියහම දැන් අපි අර කලින් සාකච්ඡා කර දේ දලොත් මහත්මයා අපි ගත්තොත් දැන් ඔය හිතේ තියෙන දේවල් සංඥාවෙන් ඇවිල්ලා ඒවා අපි දැකලා සතියෙන් අපි ඒ දේ දැකලා නැවත නැවත අපේ කර්මස්ථානයට හිත යොමු කරනකොට අපි කියවනේ කර්මස්ථානයේ තුල හිත පවතිනවා. දැන් ආනාපානය නම් සාමාන්‍යයෙන් ඇත්තටම මම කතා කරන්න කැමති ආනාපානය ගැන මොකද ඒ සම්බන්ධයෙන් භාවනා කරන්න කැමති නිසා. අනිත් කර්මස්ථාන උනත් ඒ වගේමයි. ඒ කර්මස්ථානෙම පවතිනවා කියන්නේ ඒක තේෂෙම තමයි මෙනෙහි කිරීම තියෙන්නේ. මේ ආනාපානය නම් මර කලින් මම සඳහන් කරා වගේ මේ ඇත්තටම ආශ්වාසය. මේ ආශ්වාසය නම් දිගයි, මේක කෙටි, මේක රස්නේ ටිකක්. ඉවෙන්නේ මම මෙනෙහි කිරීමක් පමණක් හිතේ තුල පවතිනවා නම් අපි ඒකට කියන්නේ විසක්ක විචාර සහිත කියලානේ. එතකොට ප්‍රථම ධානය කියන එක අපි කොහොමද අර්ථ දක්වලා තියෙන්නේ කියන එක මතක් කරගත්තොත් විවේකජං ප්‍රීති සුඛං පටමජ්ජානං කියලා අපි කියන තැන විවේකයෙන් උපන් ප්‍රීති සුඛය ඊළඟට විතක්ක විචාර සහිතයි කියනවා. එතකොට අපිට තේරෙනව නේද එහෙමනම් එවැනි තත්ත්වයක මනසක මේක වෙන්න ඕනේ ප්‍රතමජ්ජානය කියන්නේ. ඉතින් අපිට ලබා ගන්න බැරි දෙයක් නෙමෙයි මේක. ඊළඟට ක්‍රමක්‍රමයෙන් අර විචාර කොටස හැලෙනවා. ඒකනේ හිතෙන්නේ නැහැ. නමුත් මනස තාම අරසුලම තියෙනවා. දැන් නැහැ කාමච්ඡන්දේ ව්‍යාපාදේ ඒවා එන්නේ නැහැ. දැන් හොඳින් අරක තුලම අර කර්මස්ථානේ තුලම තියෙනකොට ඇත්තටම විනිවිද යෑමක් වගේ වෙන්නේ. එතනින් එහාට ලොකු සතුටක් දැනෙනවා. මොකද ඒ සතුට දැනෙන්න හේතුව අර විසුරුණු හිතක් නෑ. දැන් කොහොම සමා වචනේ තින් නොකියම බැහැනේ. දැන් හොඳට තේරෙනවා මේ ලොකු ප්‍රීතියක්. මොකද අර කලබලයක් නෑ හිතේ. සමස්තමේ ඇතුළට යන විනිවිද යන සිතක් තියෙන බව දකිනින් වින්දනයක් එක ප්‍රීතියක් එක තියෙනවා කියනකොට අපි දන්නවා. එමනම් දැන් විචාර කරන්නේ මේක දිගයි කොටයි කියලා. නමුත් එතනදී වෙන්න ඕනේ දෙවනි ධානය කියලා කියන්නේ මේ සම්බන්ධයෙන් මට වැඩි දැනුම තියන අය මම හිතනවා මා නිවැරදි කරයි වරදක් තියෙනවා නම් එහෙමයි මම තේරුම් අරගෙන තියෙන්නේ. ඒක වේදනාව පැත්තටයි සම්බන්ධ වෙන්නේ. ප්‍රීතිය සුඛය ඒ වගේ දැනෙන ගතියක්. එහෙමනම් අපි දන්නවා මේවා මේ අපි මේ තර්ක කරන මනසට එනේවා නෙමෙයි මේවා. මේ තර්ක මනසෙන් අපි තේරුම් ගත්තා නම් යමක් තේරුම් ගත්තා කියන්නේ වචන. ඒ තේරුම් ගැනීමට වැඩිය අත්දැකීමකින් දැනෙන මේ වින්දනය ප්‍රත්‍යවේක්ෂාවෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒක වෙන්නේ සියලු ස්වාමීන් වහන්සේලා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා කියන්නේ මේ දේවල් පහ වෙනවා. නමුත් අපි මේ පහ වුණා කියලා අපි දන්නේ නැහැ. මේ පහ වෙච්ච දේ ප්‍රත්‍යවේක්ෂාවෙන් හරි අපි තේරුම් ගත්තා නම් අපිට එතකොට තේරෙනවා මේක නේද මේ ප්‍රථම ඥානය. මේක නේද මේ ဒုတိය ඥානය. කියන්නේ මෙවැනි තත්ත්වයක් මනසට තිබුණා නම් මෙන්න මේ වෙලාවේ නේද මේ කියන්නේ කියන එක. මොකද ඒක විස්තර කරලා තියෙනවා ඉතාම ලස්සනට බතාගත්තයන් වහන්සේ. එතකොට ඒ වගේ ක්‍රමක්‍රමයෙන් ඒ එක එක ධානයේ විස්තර කරපු ඒ දේවල් අපි හිතේ අපි දන්නව නම් හැබැයි මේ දේවල් ගැන හිත හිත ඉන්න එක නෙමෙයි භාවනාව කියන්නේ. ඒකත් අපිට මතක තියෙන්න ඕනේ. සතිය මුල් කරගෙන සිදුවෙන සමාධියේදී පස්සේ මෙන් එළියට ආවම මේ දේවල් නැවත ප්‍රත්‍යවේක්ෂා කරගන්නේ හැකියාවක් එනවා කෙනෙකුට. එතරම්දී තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේක නේද මේ කියන්නේ. මේක නේද
චිත්‍රාත්මක.
ඔව්
චිත්‍රාත්මක. ඔබතුමිය කිව්වා මේ දේවල් සිතන එක නෙමෙයි භාවනාව කියන්නේ කියලා. එතකොට මේ ධම්ම උද්දච්චය භාවනාව කියන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් එක්කම මතක් කරගන්න.
ධම්ම උද්දච්චය කියන එක ඇත්තටම මම සාමාන්‍යයෙන් නම් කරපු දෙයක් නෙමෙයි. නමුත් සිදුවෙන දේ දැනට මම තේරුම් ගත්ත විදිය ඒ මොහොතේ සිදුවෙන දේ දැකීම. ඒ කියන්නේ සතිමත් සිටීමෙන් නැවත සිටීමක් තමයි ධම්ම උද්දච්චය කියලා මම තේරුම් ගන්න තියෙන්නේ. ඒක වෙනමම ක්‍රමයක් විදිහට සතරවෙන් වාන්සේ පෙන්නලා තියෙනවානේ. හතරක් ක්‍රම තියෙනවානේ. ඒ ක්‍රමවලින් එකක් තමයි අවසාන එක ධම්ම උද්දච්චය කියන්නේ. එහෙම නෙමෙයි. මොකද භාවනාවේ එක ක්‍රමයක් මෙනෙහි කරමින් දිගටම ගිහිල්ලා කරන එකක් තියෙනවා. ඒකටයි මේ ධම්ම උද්දච්චය කියලා මම තේරුම් අරගෙන තියෙන්නේ. මොකද මෙනෙහි කිරීම කරන්න අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. ඒ මෙනෙහි කිරීම නවත්තලා නැවතියු ප්‍රමාණයක් තියෙනවා. අවසානයේදී යම් කිසි මෙනෙහි කිරීමකින් ඒ අවසාන ප්‍රතිඵල ලැබෙනවා කියන එක තමයි දැනට තේරුම් අරගෙන තියෙන්නේ. දලත මහත්මයා ඒ අපි අරිත් කල්‍යාණ මිත්‍රවට තැහුම් කන් දීලා බලමු තෙරුවන් සරණයි.
හොඳයි චිත්‍රමාගේ බොම්පින් ජයන්ත මහත්මයා සමයන ඔබතුමාම සාකච්ඡා කරන්න නම් මම අර විකාරකතා මතක තින්දවා මේ එකත් අහනවා මොකද මේ අතර මට මේ තියෙන ප්‍රශ්න දැන් සුස්ක දසහනේ මේ කමයක් ගැන අපි කතා කරලා තිනවා. මොකද මේ කතාව වැදගත්. මොකද මේ අපේ ඉස්සර තියෙන කිසියම් තියෙන මේ කුටිලි භාවයන් එහෙම නැත්නම් බය නැති කර ගන්න. මොකද අපි යන මාවතන් හරියට වැඩි කියලා කියන්නේ. එතකොට මේ එක පැත්තකින් අපි දන්නවා මේ අපි කතා කරනවා මේ ඥාන සහිත සිතක් පස්සු කරගෙන ඉන්නන්නේ. නමුත් ඒකට බියක් ඇති කරගත යුතු වෙන්නේ නැහැ. නමුත් ඒක මේ ඒ භාවනාව තෝරා ගන්න භාවනාව දෙමින්ම සමතේ මූල කරගෙන සමතේ මුල් කරගෙන ඉන්න සමතේ ඉලක්ක කරගෙන යන ක්‍රමයක් වෙන්න පුළුවන් සමත පූර්ව. එහෙම නැත්නම් එහෙම නැති කෙනෙකු විශේෂයෙන්ම ප්‍රඥාව ඉස්සරහා තියා ගන්න කෙනෙකු සුසුක දර්ශනාවක් කරගෙන යන කෙනෙක් වෙන්න පුළුවන්. එයා ওই ධම්ම උද්දච්ච භාවනාව කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒකට අපි ප්‍රසන්න වෙන්න ඕනේ. දැන් මම හිතන්නේ වචන සිරාගෙන ඉඳි අර ඒ නම් උද්දච්ච භවතන කෙනා ඒ තමා සුදේ කල්‍යාණ මිත්‍ර ආජස්සල් කියන සෝනේ කරපු දේවල් මෙනෙහි කිරීමක් තුළින් තමයි නම් උද්දච්ච වෙන්නේ. ඒ සුසේ දශාව ප්‍රතිය යනකොට කෙනෙකුට එහෙම වෙන්න පුළුවන්. ඒකෝට අපි එහෙම නෙවෙයි කියනකොට පොඩ්ඩක් අපි බලන්න ඕනේ මොකද්ද වෙන්නේ කියලා. මොකද විශේෂයකට වචනයක් මතක් වුණා මේ සෝනරන්ද සෝත්‍රයේම කියවිච්ච අර කීන කාමරාගෝ කියන වචනයක් ඒක කියවෙනවනේ. ඒ කීන කාමරාගෝ කියලා කියනකොට මේ රිපොත් කියන්නේ නම් ඒ භාග්‍යතුන් වහන්සේ සියලු කෙලෙස් නැසනවා කියනකොට ඉතින් බ්‍රාහ්මණයා නම් ඒක නොදැනී ඒ බ්‍රාහ්මණය ඒ නිසා බොහෝ විට තමා දන්නා ගුණම තමා දන්නා තැනම ඇති ගුණ කියයි කියලා. සමහරවිට මේ කියන්නේ මේ පෙන්ද ජීවනිකායේ අටකතා හරි පොතක් මත ලැබුණා. ඒ පොතේ කියන වචනේ මම කිව්වේ. එතකොට මේ ලක්ෂණය මේ පරිශි මහත්ය අපිට ඉස්සර මම ආයෙ නේද කිව්වේ. මොකද මේ ඊටනේ පිට යම් කිසි හොත තැනක් හොරනාම අපි එතනම ගුණ කියනවා. ද ඊට ඔබට ගිය බෞතර බාගුක්ක් බොහෝ දේවල් තමයි ඇද්ද කියන කාරණාව මම හිතමුතු කරන් බලන්නේ. දැනට වහන්නේ ඔබතුමාටත් මම මේ වෙලා ජෝබ් කුමාර දෙතින් බාර දෙන්න පොඩ්ඩක් එහාට නැට පොඩ්ඩක් ගිහින්
මට විශේෂයෙන්ම ඒක ප්‍රාණයක් මතක් කරගෙන නැහැ අපිටම කොහොම නමුත් අර ශුෂ්ක විදර්ශනාව කියනකොට එතන වුණත් විදර්ශනාව කරන්න බෑ යම්කිසි විදිහකින්. විදර්ශනාව කියලා කියන්නේම යම්කිසි සංස්කාර ධර්මයක අනිත්‍ය දුක්ඛානාත්මය මෙනෙහි කිරීමකට යොමු වීම මෙනෙහි කරන එකමයි විදර්ශනාව කියලා කියන්නේ. එතකොට මේ විදර්ශනාව කරන්න නම් යම්කිසි කෙනෙක් අහලා තියෙන්න ඕනේ අනිවාර්ය වශයෙන්ම තමන් මේ අලුතෙන් හොයාගන්න දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ විසින් දේශනා කරන ලද ධර්මයකට අනුව තමයි ඒක කරන්න වෙන්නේ. එහෙනම් යට ශ්‍රුතිය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ සුත්‍රයේ කියන කෙනෙක් ඒ කියපු දේ නැවත 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 ධර්ම කරුණ හැටියට හෝ මෙනෙහි කරනවා කියලා කියන්නේ ඇත්තටම ඒක යම් ආකාරයකින් කියනවා. ඒක යෝනිසෝ මනසිකාරයක් වෙනවා. ඒ කියන්නේ අපිට දැන් මාර්ග ඵලයක් ලබන්න කෙනෙකුට අවශ්‍යම මූලිකම දේ තමයි පර්තෝඝෝෂයක් යෝනිසෝ මනසිකාරයක් කියන එක. පර්තෝඝෝෂී ගැන බුදුජානක වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයේ තමයි පර්තෝඝෝෂී කියලා කියන්නේ. බුදුජානක මහත්මයාගෙන් අපිට ලැබුණ දේ අහන්න ලැබුණ දේ. ඒකෝර ඒක තමයි පරතෝෂය වෙන්නේ. ඊළඟ යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒ අනුසිතීම. දැන් ඒ අනුසිතීම කරන්ද නම් අපි අනිත්‍යව ගැන හිතන එක නවත්තන්න ඕනේ. අපි අනිත්‍යව ගැන හිතන්නේ යෙදෙන්නෙම අර නීවරණ ධර්ම නිසා තමයි අනිත්‍යව ගැන හිතන්නේ යෙදෙන්නේ. ඒ කියන්නේ කාම ඡන්දේ පැත්තට බලනකොට අපි කාම පැත්තෙන් කාම දේවල් ගැන හිතනවා. ඒ දිවිදා තමන්ගේ ගෙදරදොරේ දේවල් හරි දරුවන්ගේ දේවල් හරි ඒ පැත්ත ඔක්කොම බ්ලොක් කරලා අපි හිතනවා අපි කෙනෙක්ගේ ඒ කියන්නේ සුභ සිද්ධිය හිතනවා ඒ විදිහට හිතනවා. නමුත් හිතුවට යටින් කියනවා කාම ඡන්දේ කියන
කුඩා නීව කුඩා නෙවෙයි ඒක නීවරණය එතන තියෙනවා. ඒක තමන්ගේ දරුවෙක් ගැන හිතන්නේ කියලා දැන් පිට දරුවෙක් ගැන එහෙම හිතන්න කියන්නේ හේතුවක් තමන්ගේ දරුවෙක් ගැන හිතන්නේ හේතුව වෙන්නේ සියුම් වූ යටින් යන කාමච්ඡන්දේ තියෙන ද තමයි අපි කෙනෙක් හිතන්න පුළුවන් වෙන්නේ ඒ විදිහට තමන්ගේ දරුවා සම්බන්ධයෙන් හරි. ඉතින් ඒ විදිහේ සිතුවිලි එන්නේම ওই නීවරණ නිසා. ඒක අපි තේරන හොද්දටම දැන් අපිට ඇස්තියාගත්තොත් වාඩි වෙලා මේ යම් කිසි විදිහකින් මානසිකාරයක් කරන්න හරි භාවනාවක් කරන්න හරි කියලා ඒ ද්වේෂ සිතුවිලි හරි මොනෝහරේ ඉන්න නෝරුස්සන ගති අනුමුගාන ඉන්නේ වියවව ගැන හරි නෝරුස්සන ගතියක් එන්නේ තමන්ගේ සියුම් වෙලා තියෙන මේ නීවරණ ධර්ම නිසා. ඉතින් ඔන්න ඔය නීවරණ ධර්ම දුරු වෙන යම් කිසි ප්‍රමාණයකින් සදාංග වශයෙන් හරි යහපත් කරගන්නම වෙනවා. ඒ විදිහේ මානසිකාරයක් කරන්න. ඒ විදිහේ යොනිසුමනසිකාරයක් කරන්න තමයි අහපු ධර්මය ගැන යොනිසුමනසිකාරයක් කරන්න. ඒ පමණකින් හරි නීවරණ ධර්ම සදාහනයක් සම්පූර්ණකින් සදාංග වශයෙන් හෝ කරගන්න වෙනවා. ඒ නීවරණ ධර්ම ඒ සදාංග වශයෙන් ප්‍රහාණය කරනකොට ඒ චිත්ත මාත්‍රයක් හැටියට නැත්නම් ෂණ මාත්‍රයක් හැටියට හෝ නීවරණ ධර්මයෙන් අයින් වෙච්ච සිතක් ඇති වෙනවා. ඒ ඇති වෙනකොට තමයි ඒ ධර්මතාවයන් පිළිබඳව අපිට නිවැරදිව දකින්න හැකියාවක් ලැබෙන්නේ. එතනට කියනවා යම් කිසි ආකාරයක සිතේ එකඟ වීමක් තියෙනවා. ඒ කියන්නේ යම් කිසි විදිහකට යම් ධර්මයක් තේරුම් ගන්න අවස්ථාවක් එනකොට අනිවාර්යෙන් එතන යම් කිසි ෂණ මාත්‍ර සමතයක් තියෙන්න ඕනේ. ඒකල්පතාවයක් තියෙන්න ඕනේ. ඒ තිබීම හරහාම තමයි යම් දෙයක් අපිට අවබෝධ වෙන්නේ. අපි සාමාන්‍යයෙන් කියන්නේ කලබල වෙච්ච වෙලාවට විශේෂ වැඩගත් වෙච්ච ලිපි ලේඛන පවා අත්සන් කිරීමෙන් වලකින්ද කියන්නේ. මේ ආවේගශීලී වෙච්ච වෙලාවකට හිත කලබල වෙච්ච වෙලාවකට ඒ වගේ දේවල් කරනකොට අපිට නිවැරදි තීරණයක් ගැනීම හැකියාවක් නැති නිසා. ඒ වගේ දැන් මෙතනදී මේ ගැඹුරු දහම් කරුණුමත් නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන විදර්ශනාවක තියුම වෙන අවස්ථාවේ අර මානසිකත්වයේ මිදිලා ඒ කියන්නේ ව්‍යාකූල පැතිරිච්ච නැත්නම් එහෙම හි දුවන සිතකින් තොරව ඉන්න වෙලාවක තමයි ඒක යම් කිසි විදිහකින් අපිට මෙහෙම කිරීමක් හැකියිත හෝ කරන්න පුළුවන්. ඒකට ඒ කරන දේ අපි සාමාන්‍යයෙන් මේ භාවනා මාර්ගයේදී මේ ගුරුවරයන් අසු කරලා කරන පැරදි කියනවා කෙනෙක් ඒ වගේ නීවරණ ධර්ම උපචාර සමාධි මට්ටමකින් සදාංග වශයෙන් ප්‍රහාණය කරනවා කියන එක. උපචාර කියලා කියන්නේ එතනද නීවරණ නැහැ. හැබැයි එතන ධ්‍යානක් නැහැ. එතන ධ්‍යානයකට ඇවිල්ලත් නැහැ. ඒ කියන්නේ බොහෝ සෙයින් හිත සංපත් වෙලා තියෙනවා. නීවරණ ධර්ම සදංග වශයෙන් යටපත් වෙලා තියෙනවා. නමුත් ධ්‍යාන මට්ටමකට දක්වාම ඒ සිත සංපත් වෙලා නැහැ. යම් කිසි විදිහකින් ඒ තරම් අපි හිතුවොත් එහෙම කාලයක් යනම දැවෙන්න පුළුවන්. නමුත් යම් කිසි ප්‍රමාණයකට සිත සංපත් වෙනවා. අපි ඒ විදිහට සංපත් වෙන කියන්නේ අපි දුක් වෙලාවට පුටුවක වාඩිලා ඉන්නකොට දැන් තමන්ගේ කය දිහා තමන්ට තමන්ගේ කය ඒ පුටුවට ස්පර්ශ වෙන තැන් නිසා ඒ වගේ යටිපතුල පොළොවට ස්පර්ශ වෙන තැන් දිහා පිට ඇන්ද හේතු වෙන පිටපස්සට හේතු වෙන තැන දිහා ඒ විදිහේ යම්කිසි කල්පනාවක ඉන්නකොට සිතේ යම්කිසි විදිහකින් නීවරණ ධර්ම දුරු වෙනවා. සිතේ කෙලසාවක් එන ගැටියක් තියෙනවා. අන්න මේ ඒකයි මේ ඒ අවස්ථාව වෙනකොට නීවරණ ධර්ම ක්‍රියාත්මක වීමේ ස්වභාවයක් නැහැ. අන්න ඒ මම උසුළු දාන්නේ. කිව්වේ ඒ වගේ මේක කාලයක් විනාඩි 5ක් 10ක් විතර වගේ සමන්ට පුළුවන්කමක් තියෙනවා නම් නීවරණ ධර්ම අඩු කරගෙන සුෂ්ම දිහා බලාගෙන ඉන්න හැරි ඒ විදිහ කරන්න අවස්ථාවක් ලැබුණොත් එතෙන්දී යම් කිසි යොනිසෝ මනසිකාරයක් කරන්න පුළුවන් යම් කිසි සංස්කාර ගන්න. අල්ලගෙන කියන්නේ අරබය. තා අර මොන කරගෙන යම් කිසි දෙයකින් පුළුවන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇති විලා නැති වෙච්ච ස්වභාවය ගැන මෙනෙහි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇති වෙන ස්වභාවය ගැන කොහොමද ඒක හටගන්න ස්වභාවය, කොහොමද ඒක දුර වෙන ස්වභාවය, ඒ විදිහට ඒක සමන්ත සමංගේ ආධිපත්‍ය පවත් ගන්න බැරි බව ඒ විදිහ ඒදීේ මානසිකාරය කරන්න පුළුවන්. එතකොට ඒ විදර්ශනාව දීර්ඝ වශයෙන් හොඳට කරන්න පුළුවන් නම් ඒක තමයි ශිෂ්ට විදර්ශනාව කියලා කියන්නේ. ඔතන තියෙන ප්‍රශ්නේ තමයි ශිෂ්ට විදර්ශනා කරන්නේ අපි తాවකාලිකව හදාගත්ත යම් කෙනෙක් తాවකාලිකව හදාගත්ත සමතයක් මත පිහිටලා. එතන කියන උපචාර සමාධිය. අපි කියවෝ වගේ උපචාර සමාධිය කියන එක පොඩි දෙයකින් හෙල්ලෙන්න පුළුවන්. කියන්නේ යම් සිමදුලේ ගිහින් පාරේ වාහනයක් යනනම් ඒ සද්දෙන්, තව ගෙදර මොහොතකරේ සද්ද කුස්සිය සද්දයක් යනනම් ඒ සද්දෙන් ඉක්මනින්ම කැඩෙන්න බින්දෙන්න පුළුවන් සමාජයක් තමයි මේ උපචාර සමාජය කියන්නේ. ඒක නිසා හරිම අමාරු. ඒකයි ශුෂ්ක කියලා කියන්නේ. ශුෂ්ක කියලා කියන්නේ මේ පහසු නෙමෙයි. ඒක හරි අමාරු. හරි අමාරු ඒක කරන්නේ. ඉතින් ඒ ශුෂ්ක විදර්ශනාවෙන් කරනවා කියන්නේ අමාරුකම එකයි මේ සිත් ඉක්මනින්ම විසිර යෑමේ හැකියාව තියෙනවා. කාමච්ඡන්දෝත්ත්‍ය, ව්‍යාපාදෝත්ත්‍ය, ඊම නිද්දෝත්ත්‍ය, උද්දච්ච කුක්කුච්චෝත්ත්‍ය, විචිකිච්ඡාෝත්ත්‍ය විසිර යන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි කියන්නේ ශුෂ්ක විදර්ශනාව කියන්නේ හරියට මේ බොහොම රළපහර කරන ගඟකින් අර අතපය ගසලා පීනලා ගොඩ වෙන්න බලනවා වගේ කියලා කියන්නේ ශුෂ්ක විදර්ශනාවට ඒකයි. සමථය දියුණු කරගත්ත කෙනෙකුට ඒ සමාහිත වෙච්ච සිතකින් ඒ නිර්වචනයම ඇත්ත ඇරිසකින් දකිනවා කියන එක කලපහල් කියන ගංගකින් ගංගකින් එතර වෙනකොට ඒ අයා බෝට්ටුවකින් එතර වෙනවා වගේ අර අතපය ගසලා අමාරුවෙන් එතරට වුණා යම් කිසි පහසුවක් තියෙනවා කියන එක තමයි ඒක කියන්නේ. ඔය විදිහට තමයි ශ්‍රිෂ්ඨ විදර්ශනාව කියන එක තේරුම් ගන්නෙන්නේ. අර ධම්ම උද්දච්චය කියන එක ගැන මට හුඟක් පැහැදිලි අදහසක් මේ අවස්ථාවේ මත වෙන්නේ නැහැ. නමුත් මම අහලා තියෙන විදිහට ආනන්ද මහරහතන් වහන්සේ පරිවෙන්නේ ධම්ම සංගායනාවට කලින් අරහත් බවට පත් වුණා කියන හැඟීමක් අපිට ඇති වෙනවා මේ ධම්ම උද්දච්චය කියන එකෙන්. මොකද එතනදී කියනවා කිසිම ඉරියව්වකින් තොරව අර දැඩි අපේක්ෂාවකින් තොරව රාත්‍රියේ ලෝණයකින් අපේක්ෂාව අතහැරලා සැතපෙන්න ගිය අවස්ථාවේදී අර ඉතිරියව වටවත් ඇති නැතිකොට ඒ අරහත්ත්වයේ පහළුණා කියලා. ඉතින් ඒ අතරේ මොයි ධර්මයේ සම්පූර්ණ අර දැලී වුණාද? හැබැයි ඒක කරන්නත් ධම්මෝත්ථය හරහා යම් කිසි විදිහකින් මාර්ගඵල ලබනවා කියන තැනදී එතෙන්දී කලින් පුරුදු කරපු ඉතාමත්ම ගැඹුරු ලෙස පුරුදු කරපු කෙනෙකුට පමණයි එහෙම ධම්මෝද්දච්චයෙන් යන්න පුළුවන්. නමුත් දවසකට ප්‍රයක් සමාරක් මේ භාවනා කරන කෙනෙකුට ධම්මෝද්දච්චය කියන එක කොයි ආකාරයෙන් බලපානවද කියන එක ගැන නම් කියන්න අමාරුයි. ওই ටික තමයි මතක් වුණේ දරුවත් මහත්තයා ඔබතුමාට නැවත යොමු වෙන්නද?
අනේ ඉතින් සම්මයෙන් වාද වෙන්නේ ඔසස්සුවි දක්වන ගැන ඔබතුමා හොඳින් පැහැදිලි කළා ඒ කාරණාවන් මම හිතනවා. යනවාට ඒ ඔයතුර ඔයයන් තමයි මම කියනකොට වුණා මේ ඇයි මේ එතකොට දැන් ඒ උපචාර සමාධියකින් ඉඳලා මේ සල්මුදලනේ තවදුරටත් මෙහෙ කිරීම තුලින් ප්‍රයත්නාව ඇති කර ගන්නවා මේ අර්ථයක් තමයි මට ලැබුණේ. සියලුම ඔබතුමා හොඳින් පැහැදිලි කළ උපචාර සමාධිය කියන දේ ඉක්මනින් කියන පුළුවන් දෙයක් නිසා ඒක ශුෂ්ඨයි කියන අදහසත් මේකත් උඩට ගලපෙනවා. මේ මට නිකමට මට හිතට ආව එහෙම උපචාර සමාධිය හේතුවක් හැටියට ක්‍රියා වෙලා ඉතික තියෙන ප්‍රථම ඥාන තත්වයට යන්න බැරි කමක් නැහැ නේද කියලාත් මට හිතුණා ඒ පුත්කලයාට. ඒකත් පසු අපි කතාවට ගමු. ඊගොඩ මේ මම බද්දේ මාත්‍රා යොමු වෙන ගෞරවයෙන් බද්දේ මාත්‍රා දැන් මතක් වුණා තව එකක් අහන්න. දැන් අපි අර ලොකු ගුණයක් හමන අවස්ථාවක මේ පොළවේ තියෙන දූවිලි ඊට වඩා හොඳට පස්සේ ඒවා හැමතැනම විසිරෙනවා ඒ දූවිලි හැම පුංචි පුංචි දූවිලි. එතකොට ඒ නමුත් ඒ දූවිලි දන්නවා ඒගොල්ලෝ එහෙම හසුවීම හොඳ හොඳ නැහැ. එයා හරි කරදරයක් එයාට කියලා. ඉතින් එතකොට ඒ දූවිලි කල්පනා කරනවා නම් මේක පස්සේ නම් මම මේ ඒ දැන් දූවිලි ගියුනම් පස්සේ දූවිලි ඉදිරියට වැදෙනවානේ. දූවිලි කල්පනා කරනවා මේක පස්සේ නම් මම නම් යන්නේ නැහැ උඩට කියලා. මම නම් ওই විදිහට මේ ආසපාවෙන්නේ නැහැ. මම නම් කොහොමද කියලා බොහොම දැඩි අධිෂ්ඨානයෙන් ඉන්නවා. එතකොට කොච්චර වෙලා ගියාද ඒක දිහින් ඉන්න පුළුවන්. මේ උදාහරණේ නැත්නම් ඒක කොහොමද මේ ඔබතුමා මතු කරන්නා වූ මේ ඔය මම ආයනේ කියන වචන ඔබතුමා අවශ්‍ය දෙයක් මට ඔබතුමාගේ මුලින්ම කතා කරන මම සම්බන්ධව දැවුනේ ඒකට කොහොමද මේ කතාව සම්බන්ධ වෙන්නේ අබ්දුල්ලාත් නේද
සම ඇත්තම දැලොත් මහත්තයා ඒ දූවිලිකින් තව දූවිලිවලට එහෙම එක අදිෂ්ඨානයකට ඇවිල්ලා ඉන්න පුළුවන් ඊළඟ උලගෙන කම් විතර මොහොත වෙනකම් පමණයි මොකද ඊළඟ උලගෙන ඒක ආපහු වර්ධනය වෙනවානේ ඉතින් ඒක නිසා ඒ දූවිලිට එතන එහෙම බලාපොරොත්තු විදිහට පවතින දෙයක් බැරි වෙනවා ඉතින් ඒ ඔතන තියෙන අදිෂ්ඨාන පිළිබඳව තියෙන අදහසක් තමයි මට ඇත්තම ඔබතුමා එතන නෑ කරන්න ප්‍රශ්නයක් නම් පැහැදිලි නෑ
ඔය ඉතින්ම සම්බන්ධ කරගන්නකෝ. ඒකට හිතන්න උතුවක් කිව්වහම දැන් අදිස්ථානයක් කියලා එහෙම බෑ. මේ එයාගේ අර උගලන් ගමනකන් තමයි තියෙන්නේ. හේ නැවත හේතුව නැවත හේතුව සකස් වෙනකන් පමණයි ඒ ප්‍රත්‍යය තියෙන්නේ. එහෙනම් කෙනෙකු කෙලෙවිතුන්නේ මේ හේතුව සකස් වෙන තත්ත්වයක් ඇති කර ගැනීමද කියලා. ඉතින් ඒකත් අපිට විචාරයෙන් සම්බන්ධ කරගන්න පුළුවන් නේ ඔය මම ආයන කතාව. මොකද්ද මේ මම ආයන කතාව කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ?
ඔව් නෑ එතනවා දැන් එතන ප්‍රශ්නෙට උත්තරේ මත දැන් පැහැදිලි කළා ඔබතුමා විසින් නැත්නම් නමුත් ඇත්තම අපි මේ කතා ගැන සියලුම කරුණු වගේ කතා කරුණා මෙච්චර වෙලා මේ සභාව තුළ නමුත් තවත් අපි බොහොම අර පල්ලා මත්තම් ප්‍රාථමික මත්යයට බැහැලා බලනකොට තමයි තව ටික මේ ශක්තිමත් කරගන්න අවශ්‍ය කාරණා එන්නේ මොකද අපි අර සමාධිය ගැන ධ්‍යාන ගැන කතා කරා එතකොට මේ ඒ කතා කරපු ඔක්කොම කරුණු ඉස්සෙල්ලාම ගත්තාම මොකද්ද මේ මොකද්ද සමාධිය කියන්නේ කියලා තව ටික හොඳින් මේ කරන්න යන අයට Taman සිල්වත් වෙන්නේ ඇයි මේ සමාධිය සීලය සමාධියට උදව් වෙන්නේ කොහොමද කියන ඒවා මේව ගැන යම් කිසි වැටහීමක් තියෙනවා නම් හරි පහසුවක් වෙනවා මොකද මේ ඒ සිත පාලනය කරනවා අට ඒ කියන්නේ අපි කොහොමද දන්නවා මේ සිත් එකක් සිතක් අරමුණක් ඉදිරියමයි සිතක් උපදින්නේ ඒ ක්ෂණයෙන් ඒ සිත නැති වුණාම තවත් අරමුණක් අල්ලගෙන තවත් සිතක් ඇති වෙනවා. මේ ආකාරයෙන් යනකොට සිත විචිත්තයි. මොකද මේ සිත උපදින්නේ විවිධ අරමුණු වල. ඒකින්දයි අපිට මේ සිතෙන් පැහැදිලි බවක් නැත්තේ. ඒකත් අපිට මේ සිතේ පැහැදිලි බවක් ඇති කරගන්න නම් සිත එක අරමුණක් ඔස්සේ දිගින් දිගටම ඇති කරගන්න ධර්ම විශේෂක් තමයි අපි මේ සමාධි වඩනවා කියලා කරන්න උත්සාහ කරන්නේ. එහෙම කරන්න නම් සිතට විවිධ අරමුණු වෙනස් දෙන්න හේතු වුණ කාය වාචික ක්‍රියාවන්. ඒක තමයි අපි සිල්වත් වෙනවා කියන්නේ. ඒ කියන්නේ අපි විවිධ විදියට වෙනස් වෙනස් ක්‍රියාවන් වලින් යෙදුනහම ඒ ක්‍රියාවන් හේතු වෙනම හිතට අරමුණු වශයෙන්. ඒකින්ද තමයි විවිධ අරමුණු වෙන්නේ. ඒකින්ද තමයි අපේ මේ විචිත්‍ර අරමුණු වලින් නිකුසිතක් අපිට පැහැදිලි දෙයක් බොරදියක් වගේ පවතින්නේ. ඉතින් මේක සංපත් වතුර දෙම්පත් වුණා වගේ කරගන්න නම් අර කාය වාචික ක්‍රියාවන් පාලනය කරගන්න ඕනේ. මෙතනින් තමයි අපි සීලය කියන මගට එන්නේ. මොකද එහෙමයි අපේ සිිතේ දැන් එක අරමුණක නවත්ත ගන්න සිත්. එක අරමුණ එක කුසල අරමුණ. එක කුසල අරමුණක හිත පවත් ගන්න එකට තමයි අපි කියන්නේ සමාධිය නම් කියලා. එතකොට ඒ සමාධිය වෙන සත්‍ය තමයි අපි මේක ඇවිල්ලා මේක යම් යම් දොරටු නැත්නම් යම් යම් පඩි වගේ තමයි අපි මේ විවිධ ධ්‍යාන සත්‍යන් කියලා අපි මේ ලේබල් නම් කරගෙන පවත්වන්නේ. ඉතින් මේ සමාධි தত্ত্বය මේ මූලික හේතු කොහොමද සීලය මොකටද සීලය මොන හේතුවක් නිසාද සමාධියට කොහොමද පිටුහල් මේ උදව්වක් කරගන්නේ. එතකොට ඒක හොඳින් තේරුණාම අපි සීලය රකින්න නිකම්ම පෙළඹෙනවා. මොකද සමාධිය නැතේ අපිට හොඳින්ම අවබෝධ වෙනවා මේ සමාධිය ඇති කරගන්න බෑ කාය වචනය සංවර කරගන්න නැතුව කියලා. ඊට පස්සේ කුසල් එක කුසල් අරමුණක හිත පවත්ව ගන්න ධර්ම ව්‍යායාමයේ අපි ඒක අරමුණක හිත කුසල අරමුණක පිහිටවා ගත්ත තැනදී අපිට ඒ හිත පාවිච්චි කරන්න පුළුවන් අපි පෙර දැනගත්තා වූ යම් කරුණ විමර්ශනය කරගන්න. ඒ විමර්ශනයෙන් තමයි අපි විදර්ශනාව කියලා කියන්නේ. අර සුෂ්ක විදර්ශනාව කියන කාරණයට මේ තරම් පස්සුවක් වෙන්නේ. මෙතනදී හරියට අපි ගහක් කපන්න පිළියම් මුවත් කරගෙන ගහගාවට ගියා වගේ වැඩ තමයි මේ සමත ක්‍රමයෙන් හිත හදාගෙන අපි විමර්ශනය කිරීමට එළඹෙනවා. නමුත් සුෂ්ක විදර්ශනාදී කියන්නේ මොත්ත පිළි අරන් ගහගාවට ගියා වගේ. ඒතන මේ ගහේ කොටලා කොටලම තමයි පිළියම් මුවත් වෙන්නේ. ඒක නිසා එතකොට ගහ කපන්න පහසු නෑ. නමුත් කොයි වෙලේ හරි ගහක් කැපෙනවා නම් ඒ ව්‍යායාමයෙන් ගහක් කැපෙනවා නම් ඒ වෙලාවේ පිළිගන්න මොහොත් වෙලාමයි. ඒ කියන්නේ සුස්තරි දර්ශනාවේ මග ඉදිරියට යනවා නම් ඒ කියන්නේ හිතේ සමාධි දත්තය නිර්මාණය වෙලාමයි දැන හෝ නොදැන ඒ සමාධි ත්‍ත්වය ඇති වෙලාමයි ඒ නිමර්ශනකාරී සිද්ධ වෙන්නේ. ඉතින් මම අතම ඔබතුමා ප්‍රශ්නෙට එන්න බැරි වුණා. නමුත් මට මේ හිතට ආපු කරුණු ටිකක් කියන්න කි සමාන්නේ ගැස්සන සම්. ආ පොඩ්ඩක් පාටිෂන්ලි.
කියන දනස සිරුවන් සර්ණයි බලවත් මහත්තයා අහපු ප්‍රශ්නේ කියන්නේ මම ආයේ කියන එක වගේ ඉතින් සරස්සත් එහෙම ඇත්තෙන්ම බලවත් මහත්තයා මේ හැම දෙයක්ම කරන්න හරි ඇයි අපි මේක කරන්නේ කියලා ඉස්සලාම දැනගන්න ඕනේ. ඒකට ඒ කියන්නේ ඇත්තම මේ සංසාරයේ තියෙන බය කියන එක අපි තුල ඇති වෙන්න ඕනේ ඉස්සලාම. නැත්නම් අපි මේ අහන කිසිම දහමකින් අපිට අර කිව්වා වගේ අර දුරුමිලි ගොඩ ඇවිසෙන්න හුලලක් එනකන් වගේ තමයි. මොකද මේ සාරකාලික දෙයක් අපි නිකන් උඩින් මේ සවරගත් දෙයක් වගේ වෙනවා මේ දහම උනත්. දැන් මේ සෝන දණ්ඩෙට උනේ ඒක තමයි. ඒ ආදර්ශය වගේ ගන්නවා නම් අපි කියලා කිව්වට මම කියලා කියන්න සෝන දණ්ඩ වගේ වෙනවා කියන්නේ මේ අපිට පුච්චර මේ ඇහුවත් මට සංසාරේ බය කියන එක අපි නෑ ඕක නම් අපිට වෙන්නේ නැති වෙයි නෑ ඔහොම වෙන්නේ නැති වෙයි වගේ මොකක් හරි හිත යටින් යන ගතියක් තියෙනවා. ඒක නිසා තමයි මේ බුදුදහම කියන්නේ මේ තරම් තථාගත දහම හම්බෙලා තියෙන විදිහට ඒක පැත්තකට දාලා අනිත් දෙයක් ඉස්සරහට ගන්නවා නම් හැම තිස්සෙම අපි සෝන දණ්ඩල වගේ කියලා හිතෙනවා. අන්න ඔය යටින් යන මේ වචනයක් නම් කියන්න තේරෙන්නේ මේ ගැටිය තමයි අපි මේ දහමෙන් අයින් කරන්නේ. මේ සංසාරයේ තියෙන බය, මේ කල්පය කියන්නේ මොකක්ද, කොයි තරම් දුර දිග දෙයක්ද, සතරගතයන් වහන්සේ වචන වලින් මේක විස්තර කරලා තියෙනවා නේද, අපි සංසාරේ මේ තරම් දුකක් විඳලා තියෙනවා නේද, මහා සාගරේ තරම් කඳුළුම තියලා දෙලා තියෙනවා නේද වගේ කියලා අපි මේව නිකන් අපිට සුරංගනා කතා නැත්නම් වචන විතරයි මේව කවදා හරි දවසක අපේ ඇඟට දැනෙන දවසට තමයි හරි හිත ගිනිගත්ත කෙනෙක් වගේ අපි මේ ධර්මයට පෙළඹෙන්නේ. එතකන් මේව හැම දෙයක්ම නිකන් අලවගත්ත නිකන් ආලේප කරගත්ත දෙයක් වගේ කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒක තමයි මේ සෝන ගන්න සුත්‍රයෙන් ගන්න තියෙන ආදර්ශය කියලා තමයි හිතෙන්නේ. තිරුවන් සරණයි.
සාදු සේවන් සර්ණයි මල් වාර්ණිය පරිශුභාගය මන්තනේ ඔබ දෙදෙනාම තමයි මොදී මේ ප්‍රශ්නෙට පිළිතුරු අපිට ලබා දුන්නා. දැන් මම පත් අපි කවුද මානෙන් මහත්මිය කිව්ව කාරණාව අපිට කුමක් කර්මයද මේ අපි කටයුතු කරන්නේ කියන එක නම් ඉතාමත් වැදගත් කියලා මේ පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම ඊයේ මම සවන ශිෂ්‍යක ගුවන්විදුලියේ මාතර සීනාරාම සංඝරත්නයේ දේශනාවක් යෝගීන් සම්බන්ධව සිසු දේශනාවක් නැවතත් දැම්මා. ඒකට ඒක සවනේ කරනකොට ඒකෙදි පැහැදිලි වෙනවා ශිෂ්‍ය දේශනා කළා මේ දේශනාව ඒ පවසුක දේශනාව. ඔතන මේ යෝගී කියන වචනේ පවා උන්වහන්සේ ඉදාගන්නේ භාවනාවන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ධර්මයේ යොමු වෙලා ධර්ම ශ්‍රවණය කරන්න ධර්ම සාකච්ඡා කරන්න පුළුවන් පිළිස් විවිධ හේතු මත. නමුත් ඒ කියන්නේ උන්වහන්සේ හේතු කිව්වා. ඒවා හේතු අහනකොට මේ හිතට ලැජ්ජත් ඇති වෙනවා. මොකද සමහර හේතු හරියට මට කිව්වා වගේ. මේ නමුත් ඒවා ඒ අය නෙමෙයි යොග්ගේ. ඒ අය නෙමෙයි සත්‍යගත ශ්‍රාවකයන්. මේ ඒකායන පරමාර්ථයේ නිවනම කියලා පරමාර්ථයක් කියන එක නම් අනිස්සනක තියෙන්නේ ඒ කරන සෑම ක්‍රියාවකම සෑම තත්වයකදීම මේ පරමාර්ථය තමයි මේ දිගටම තියෙන්නේ කියන කෙනාට තමයි මේ යෝගිය බව වෙන්නේ. ඒකට එහෙම තියෙන කෙනාට තමයි මේ දේශනාව කෙරෙන්නේ කියලා තමයි කලේ. ඒ දේශනාව වාචික දේශනාව නෙවෙයි, ඒ සත්‍යයේ දේශනාව. එකමකල එතකොට මේ අපි දැන් සෝනදන්ද සූත්‍රය පසුබිම තියාගෙන අද සාකච්ඡාවක් කරන නිසා සෝනදන්ද සූත්‍රයේ කියවෙන වචනයක් තියෙනවා අපාප කුරේකාරෝ කියලා. ඒකේ ඒ කියන්නේ මේ පාපී නොවිච්ච නව ලෝකෝත්තර ධර්මයන් පෙරටකොට හැසිරේ කියන අර්ථය. මම හිතන්නේ ඒකත් අහන සමාන්තරයි කියලා හිතනවා කලින් කිව්ව අදහසට. එතකොට ඒ අපේ භාගයේ කිව්ව වගේ ඒ අදහසින් ඇතුළමද මම කටයුතු කරන්නේ කියලා මට හිතන්න වෙනව නෙවෙයි. පිටහැදිලිවම පේනවා එහෙමම නෙවෙයි කියලා. මොකද මේ ඕකේ යකින් තියෙන බව නම් ඇත්ත. ඒක හොඳයි. එහෙම වෙනව නම් හොඳයි කියන්නේ. නිවන හොඳයි නිවනක් නම් හොඳයි හොඳයි කියනවනේ නමුත් ඒක යට ගිහිල්ලා නොයිකුත් දේවල් ඒක ගලාගෙන යන ගංගොතරකින් වගේ සොලුෂන් හොගේ ඒක යටට වෙලා යනවා වෙන දේවල් යට කරගෙන යනවා උපදෙස් මාත්‍යල කියපු මම ආයෙක අහු වෙනවා ඒ මොයි වචනේ කොමෂන් කොමනේ තෝ කියපින්ද මම වචන දාගෙන නමුත් එහෙම ආව ඉවත් දිගින් දිගටම සිද්ධ වෙනවා නේද සිනෝනම් දැන් සමාධිය මුලින්ම මතු කරේ ප්‍රතිපදාවක් මේ සෝනදන් සූත්‍රෝස්සේ අපි හොයාගමු කියලා අනහරි වැදගත් දෙයක් ඒක. එහෙමනම් අපි දැන් මේ කියපු සියලු දේවල් සත්‍ය නම් ඒකයන් ප්‍රමාර්ථය කිව්පු නිර්වාණයම නම් සම්මුද දන්නවනම් හිත යට ඒක තිබුණාට හැම වෙලෙම මේ සුසුල කිදීනේ ඉල්ල වගේ ඒක යටපත් කරගෙන යනවා මාව. එහෙමනම් ඒක යථාර්ථය ඒකත් එක්ක හැප්පෙන්න නෙවෙයි කියලා. එහෙමනම් ඒ සඳහා කුමද්ද ගත යුතු ප්‍රතිපදාව. එහෙමනේ කියලා. කියන කතාව තමයි අපි කියන්නේ. මොන උතෙන්දි කලිද්දේ කොහක්ද කියන දේට උත්තරේ මම මේ දවස්වල අද ඊයේ දවසේ විචාර කරන සූත්‍ර දේශනාවක් කියලා මේ කවුද කුඩුදුම් ප්‍රකාශ මහතුගේ සම්මේලක සූත්‍ර දේශනාවක් කියලා පහක දේශනාවක් කරනවා. ඇහුවොත් උන්වහන්සේ ඒකට උත්තරේ දෙනවා. ඉතින් අපි ඒක ඒ වෙන දෙයකට යොමු වෙන පොඩ්ඩක් සිතාමාත්‍ය ඔබතුමෙම යොමු වෙන. ඔබතුමගේ මුල් ප්‍රශ්නේ මුල් මාත සම්බන්ධයි.
සිරුවන් සරණයි කල්‍යාණ මිත්‍ර හැම දිනාටම පිං වා කරුණ ඇත්තටම තේරුම් ගත්තා ඒ වගේම තේරුම් ගත්ත පුදේක ඒක ප්‍රත්‍යක්ෂයකටපත් වෙන්න නිවැරදි දෙයක් නේද කියන එකත් අනිත් කල්‍යාණ මිත්‍රෙන්දුත් ඇහෙනකොට ඒකට ලොකු සතුටකුත් ඇති වුණා අපි දලොත් මහත්මයාගේ ප්‍රශ්නය ගැන පොඩ්ඩක් බලමු. දලත මහත්මයා ඉදිරිපත් කරන්නේ දූවිලි කැර කියන එක ගැන. ওই සම්බන්ධයෙන් මට ඇත්තටම එවැනි අදහසක් ආවා සිය කාලයකට කලින් මම හිතන්නේ මම කිව්වා ඩෝ එකක් ගැන. මේ තෝනේ ඩෝ එකක් ඇති වෙන හැටි. ඉතින් දලත මහත්මයා එතන තිබුණා මේ දූවිලි දැනගන්නවා මම කවදාවත් මේකට අහු වෙන්නේ නැහැ මෙහෙම වෙලා ඉන්නවා කියලා. නමුත් පද්මසිරි මහත්මයාට තව හුලඟක් වෙනකන් විතරයි. නැවත ඒක වෙනවා. එතකොට දැන් මේ වෙලාවේදී හිතට අපිට තමයි දලොත් මහත්මයා දූවිලි වලට මෙහෙම හිතුණා කියලා කියන්නේ මොකද්ද මේ දූවිලි විඥානවත් කියලා. මේ විඥානවත් බව තමයි දූවිලි වල තියෙන මෙන්න මෙහෙම මෙහෙමයි මෙහෙමයි මම එන්න පුළුවන් මෙහෙම ඉන්න පුළුවන් අරගෙන ඉන්න පුළුවන් මේ විඥානවත් බව නේද එහෙම නැත්තම් දූවිලි කරගෙන කරගෙන හිටියනම් ඕක පැත්තුණා කියලා ඒක ගැන හිතලා මේ නෑ මම තදේටම මෙහෙම ඉන්නවා නැවත වෙන්නේ නැහැ ඉතින් පස්සේ අපි මේ විඥානවත් බවේ තියෙන වෙනස එතනයි කියන එක තමයි එවැනි දෙයක් තමයි කියලා හිතනවා මේ මම කියන්නේ. ඔය දූවිල්ල වගේ කරකී කරකී ඉඳලා නැතිලා යනවා, ආයෙ නැවත කරකී කරකී ඉඳලා නැතිලා යනවා. එවැනි තත්ත්වයක් තියෙන තැනක මෙන්න ඉන්නවා සිංහෙක් වගේ කෙනෙක් ඇතුලේ. මේමයි මම කරන්නේ, මේමයි අර කියන්නේ මම හිතු කියලා කිව්වොත් මගේ ළමයි ඉන්නවා කියලා. ඔන්න ඒ විදිහට තමයි අපි හිතන්නේ. එතකොට අර අනාත්ම වූදේ ආත්ම බවට ගන්නවා කියලා අපි වචන වලින් ඉගෙන ගත්ත දේ නේද මේ දලොත් මහත්මයා දූවිලි සම්බන්ධ කරලා කිවි කියන එක තමයි හිතට ආයේ. ඒ මොකද මේ සත්‍ය අපිට දකින්න පුළුවන් වෙන්නම ඕනේ දලොත් මහත්මයා දූවිලි සත්‍ය කියලා තේරුම් ගන්න තියෙන්නේ. සූත්‍රයක් වාශයෙන් ඉගෙන කියනවා නම් මේ මමායනේ කියන එක යම් කිසි කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරන ක්‍රම හතරක් තියෙනවා. එකක් තමයි ධාතු වශයෙන් සංස්කාර වශයෙන් පටිච්චසමුප්පන්න වශයෙන් පටිච්චසමුප්පන්න වශයෙන් සහ අනික ආයතන වශයෙන් මම කිව්වද මන් දන්නේ හතරක් වෙලා කිංසු කෝපම සූත්‍රය කියන්නේ දැන් ජයන්ත මහත්මයා කිව්වා වගේ අර වගේ හිතකට කපාගෙන යන පිටියක් තියෙනකොට එන්න මේ එක විදියකින් හරි මේ ප්‍රත්‍යක්ෂ කෙනෙකුට එනවා කියන දැනුමට තමයි දැනට ඇවිල්ලා ඉන්නේ. එක්ක මේ ධාතු ස්වභාවයන් වශයෙන්. එහෙම නැත්නම් කොහොමද මේ පටිච්ච සමුප්පන්නතාවය දකින්නේ? දැන් ඔබතුමායි දූවිල්ල ගැන කතා කරනකොට එවැනි තත්ත්වයක්. ඒ ආදී වශයෙන් මේ ක්‍රම හතරෙන් එකකට හරි ඇතිවන ප්‍රත්‍යක්ෂයක් තමයි සම්මාදිට්ඨිය වෙන්නේ කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒ එතන ඉඳලයි මේ මානසිකාරය වෙනස් වෙන්න පුළුවන් වෙන්නේ. මොකද අපි කොයිතරම් කතා කරත් මේ කතා කරන භාෂාව ඇතුළේ මේක නෑ කියන එක. මේක දැකිය යුත්තක්. මේක තර්කයට එහා ගිය තැනක්. මේක සත්‍ය දැකීමක්. ඇත්ත දැකීමක්. යථාභූත ඥානයක් ඇති වෙන්න ඕන. ඒ උනාසේ අපිට දේශනා කරලා තියෙනවා මෙන්න මේ හතර විදියෙන් එක විදියකින් කෙනෙකුට මේ දේ ප්‍රත්‍යක්ෂ වෙන්න පුළුවන්. එවැනි ප්‍රත්‍යක්ෂයකට අපි කියනවා සම්මාදිට්ඨි පැමිණුණා කියලා. ලෝකෝත්තර සම්මාදිට්ඨියකට. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨියකට පැමිණුණ කෙනෙක් තමයි මෙන්න මේ தත්ත්වය අවබෝධ වුණාට පස්සේ මෙන්න මේ දේ තමයි සත්‍ය. මේදී මේ විදිහට තමයි මෙතෙක් අරගෙන තියෙන්නේ. ඒ දේ සිදුුනේ මෙන්න මේ විදිහටයි කියලා ඒ දේ තේරුම් ගැනීම හැකියාවක් කෙනෙකුට එන්න පුළුවන් වෙන්නේ අර විදිය දැක්මක් ඇතිවීමකින් පසුවයි කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් ගාක් භාවනා වැඩසටහන් වලදී යෝගීන්ගේ ප්‍රකාශන වලින් ගාක් තේරුම් අරගෙන තියෙන්නේ දැනට තේරුම් අරගත්තු විදියට ඒ ඔබ තුමාලා මෙල හැම දිනාම කියපු දේ තමයි අපිට අත්දැකීමකින් ලැබීමට අවශ්‍ය මානසිකත්වය සකස් කර ගැනීමයි ප්‍රතිපදාව වෙන්නේ. එතකොට ඒ ප්‍රතිපදාව කියන එක සකස් වෙන්න තමයි මේ සීලය අවශ්‍ය වෙන්නේ. සීලය ප්‍රඥාවට හැරෙන්න මේ ප්‍රතිපදාව තුලින්මයි ප්‍රඥාව ඇති වෙන්නේ. ඒ ඇති වුණු ප්‍රඥාව පැවත ලෝකය දිහා බලන්නේ හරියටම අර එක්තරා සූත්‍රයකක සතරෙන් ආසි දේශනා කරනවා. ඉතාම සියුණු පිහියකින් එළ දෙනකගේ හම අර නහරවැල් නොකැපෙන විදිහට අයින් කරලා දැන් ඒ අයින් කරාට පස්සේ ඒ හම නැවත පුරවනවා එළ දෙනට. ඒ එළ දෙනට පෙරෙවුවාම දන්න කෙනෙක් දකින කෙනෙක් හිතනවා ඔය ඉන්නේ අර එළ දෙනම තමයි. ඒ එළ දෙනම තමයි කියලා කියනවා. නමුත් එළ දෙන දන්නෝ ඒ එළ දෙන නෙමෙයි දැන් ඉන්නේ කිය. එවැනි මානසිකත්වයක් තවත් කෙනෙකුට පෙන්වීමට හෝ දැන්වීමට කරන දෙයක් නෙමෙයි. ඒ සමාතුලම ක්‍රියාත්මක වෙන බව දැකීම තමයි අර වැයේ යෙවීම කියලා දැනට මහත්මයාමයි මතක් වෙන්නේ ඒක කියනකොට. ඒක ඒ විදිහට සිද්ධ වෙන බව දකින්නේ අන්න ඒ විදිය දැක්මකට ආවට පස්සේ කියලා තමයි දරත මහත්මයා දැනට තේරුම් ගන්න තියෙන්නේ. සමාවෙන්න දෙවන් සරණයි. අනිත් කල්‍යාණ මිත්‍රයන්ට යොමු වෙමු.
ඔතේවන් සරණයි සිත මහත්මයා. දරත මහත්මයා මම මේ මේ ප්‍රශ්න අදාළ කමක් පිළිතුරු දෙන්න මේ යනවාද මේ ඥානයන් ගැන මම ටිකක් කතා කරපු නිසා මේ අහන්නේ අපි පැත්තකින් කියලා පංච නීවරණ ටික නීවරණ අයින් වෙච්ච අවිමෙන්න මොනේ කියන එක කියුණා ඔබතුමා කියනකොට මේ සුස්ති දසනවා කිව්වත් මොන ආකාරي භාවනාවකදී හෝ යමක් දකින්නවා මේ නීවරණේ තොරවෙන්න ඕනේ කියන දේ ග්‍රහණය එක නමුත් මේ නීවරණ සම්පූර්ණ වශයෙන්ම ග්‍රහණය වීම ගැත්‍රම් ඥානයෙන් වැඩිම අවශ්‍යම කියන දේ මොකද අර පසුගිය සතියන්තේ අපි අර ශ්‍රවණය කරන දේශනාවන් සම්බන්ධ කරගෙන යහන්නේ මම ඒක ලියාගත්ත නෝට් එකක හොයන්න බලනවා මට ප්‍රථම ඥානයේ කොටස ගන්න බැරි වුණා මේ දෙවෙනි සවතනක තියෙනවා ප්‍රථම පළමු ධ්‍යානයක් දෙවෙනි ධ්‍යානයක් නැවත නැවත පුරුදු කිරීමෙන් පසුව ඥාන සුවය ගැන යම් සැකයක් විචිකිච්ඡාවක් තිබුණේ නම් ඒද නැසුනේ විතක් විචාර දෙකම දැන් අනවශ්‍යයි. ඒවා ඕලාරික අංගයන් බව දැන දැක එය දුරු කළ පිරිසුර එකග්ගතා යන ධානාංග තුනින් යුතු තෘතිය ඥානයට කුසල උපදව ගන්නවා කියලා. ඒ ද්විතිය ඥානයෙන් තෘතිය ඥානය කියනකොට ඒ වගේම ප්‍රථම ඥානයෙන් ද්විතිය ඥානය කරනත් ඒ වගේ නොටිකක් තිබුණා මට කියව ගන්න බෑ. මේ ඉතින්දී තමයි මම කියන්නේ සමච්ඡන් දෙකෙන් කියන්නේ. එතකොට ඒවා සම්පූර්ණයෙන්ම දුර වෙලා ඊගාකට යනවා කිපින්ද මේ ඉතින්දී මේ කියනකොට මට හිතෙනවා මේ චිකිත්සාව වගේ දේවල් සම්පූර්ණ දුර්ණිය වුණේ මෙතෙන්දි දෙකෙන් දෙන්නේ ධානයේ සිය ධානයේ යනවා වගේ කියලා. ඒ කියන්නේ මේ මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ කියන්නේ මේ පංච නීවරණ තුරන් වීමක් සිදු වෙන්නේ මේ ධාන තුලින්ම සුතිසුම්මයි කියන හැඟීම එනවා මට මෙතෙන්දි. මේවා මේ ප්‍රශ්න තමයි මේ අදහස් නෙමේ.
කේවන් තමයි දලත් මහත්තයා. මේ එතනදී ඇත්තටම වැදගත් අභිෂේක ප්‍රශ්නය ගැන පොඩ්ඩක් හිතන එක. අපිට නීවරණ ධර්මයි ඒ වගේම සංයෝජන ධර්මයි කියලා කොටස් දෙකක ওই විචිකිච්ඡාව කියන පදේ අපේ හම්බෙනවා. ඒ වගේම අපි ගත්තත් එහෙම ওই කාම රාග කියන එහත් සංයෝජනයක්. කාම රාග ඊට පස්සේ රූප රාග අරූප රාග කියලා සංයෝජන කොටසක් තියෙනවා. අපි සංයෝජන 10ම ගත්තොත් සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස කාමරාග පටිග රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිච්ඡේද. එතකොට දැන් මෙතනදී ධ්‍යාන මට්ටමේදී සිද්ධ වෙන එහෙම නැත්නම් අපි හිතුවොත් එහෙම නීවරණ ධර්ම යටපත් වෙන එක යටපත් වීමක් කියලා. නීවරණ ධර්ම යටපත් වෙන නමුත් අර අනුසේ වශයෙන් තියෙන සාමරාජානස්සේ බවරාජානස්සේ වගේ දේවල් එතන සංකර පහවීමක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම චිකිත්සාව කියන එක සම්පූර්ණයෙන්ම අනුසය. ඒ කියන්නේ අනුසය ධර්මයක් හැටියට පහවෙන්නේ නැහැ. අනුසය ධර්ම හැටියට තියෙනවා. ඒක තමයි දැන් අනුසය ධර්ම ප්‍රහාණය වෙනකොට අපි කියන්නේ සමුච්ඡේද ප්‍රහාණය කියලා. දැන් මෙතනදී කියන්නේ සමුච්ඡේද ප්‍රහාණයක් නෙවෙයි. අපි දන්නවානේ පදංග වශයෙන් ප්‍රහාණය කිරීමක් තියෙනවා. ඊට පස්සේ කියනවා ඊට විස්තම්බන වශයෙන් ප්‍රහාණය වීමක් තියෙනවා ඊට පස්සේ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණයක් තියෙනවා. එතකොට මේ ධ්‍යාන මාර්ගයේදී වෙන්නේ විස්තම්බන වශයෙන් ප්‍රහාණය වීම සිද්ධ වෙනවා. ඒ විස්තම්බන වශයෙන් ප්‍රහාණය කරන අවස්ථාව තමයි කියන්නේ ඒ යම් කිසි කෙනෙක්ට පුළුවන් නම් යම් කිසි ධ්‍යානයක යම් සාකාරයක් ඒ ධ්‍යානයේ සම්බන්ධව ඉන්න ඒ කාර්යය තුළ සිද්ධ වෙනවා ඒ කාලය තුළදී ඒ නීවරණ ධර්ම ප්‍රහාණය වෙනවා. නමුත් සමුච්ඡේද වශයෙන් නෙවෙයි. ඒක සදාංග වශයෙන් කලින් සීලය නිසා සදාංග වශයෙන් ප්‍රහාණය වෙලා තිබුණු දේවල් ඊට පස්සේ විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙන පටන් ගන්නවා සමාධි අවස්ථාවේ. ඊට පස්සේ එතකොට දැන් අපාර සමුච්ඡේදෙත් ටිකක් හිටුවට ඇවිල්ලා තියෙනවා. ඒ අපි කෙලෙස් නැසන මාර්ගය බැලුවහම අමුච්ඡේදෙට සිටු කරලා තියෙනවා. ඒ කියන්නේ අමුච්ඡේද වෙලා නැහැ. නමුත් එතනින් එහාට ඒකාග්‍රතාවේ පද ඒ ප්‍රහාණය කිරීම යොදා ගන්න පුළුවන් තවදුරටත් සිට පිරිසුදු කර ගන්න. ඒ විදිහටයි එතනදී බලන්න වෙන්නේ. ඒක නිසා මාර්ග ඵලයන්ට පත් වෙනකොට නැත්නම් මාර්ග ඥාන ලැබෙන අවස්ථාවේදී ප්‍රහාණය කරන ධර්ම නෙවෙයි ධ්‍යාන අවස්ථාවේදී ප්‍රහාණය කරන. ඊට වඩා අඩු මට්ටමකින් තමයි ප්‍රහාණයක් සිද්ධ වෙන්නේ කියන එක තමයි තේරුම් ගන්න පුළුවන් ඒවා කියන්නේ.
හොඳයි තේරුම් ගන්න යන තමයි ඔබතුමා මේ පැහැදිලි කරපු දෙයින් මට මගේ ප්‍රශ්නෙට සම්බන්ධ කරගන්න පුළුවන් එක. ඔය මම ප්‍රශ්නය විදිහට කලින් ස්ටේජ් එක නමුත් ඒක ඔබතුමා කියපු දෙයින් මට ඒක තේරෙනවා. කියන්නේ මම හොඳයි ඒ කියන්නේ මං කිව්ව ධ්‍යානයට පෙර ඒක අපෙන් ධ්‍යාන නැතුව මේක ලබා ගන්න පුළුවන් කියන කතාවත් සම්බන්ධ කරගෙන මම මේ ඇහුවේ ප්‍රඥා සම්බන්ධ කරගෙන. මොකද ධ්‍යානයට පෙර අපිට මේ නීවරණ යටපත් කරන්න පුළුවන්. ඒකට කියන්නේ තදංග වශයෙන් යටපත් කිරීමක් එහෙමනම් ඔබතුමා කියන විදිහට. එතකොට හිමක් ඇති කරගත්තේ නීවරණ යටපත් කිරීමකින් ඉඳලා තමයි කෙනෙකුට භාවනා උපදෙමිලා ධ්‍යානයට පවයින් පුළුවන් වෙන්නේ. නමුත් ඒ යටපත් වෙලා තින්නේ තදංග වශයෙන් පමණයි. නමුත් භාවනාවෙන් ලබා ගන්න සමාධියත් වලින් ධ්‍යානවලින් ලබා ගන්න සමාධියත් වලින් ඒවා විස්සම්බන වශයෙන් ප්‍රහණයක් සිදුවීමක් සිදු වෙනවා. ඒ කියන්නේ තමයි මම මේ දැන් කියපු දේවල් වලින් කියන්න ඇත්තේ. නමුත් ඊට තියා ගිය සම්චේද වශයෙන් ප්‍රහාණය වීමක් සිදු වෙන්නේ මාර්ගඵලදී ලෝකෝත්තර ධර්මයන් කත්තර්ශීවස් සමගය කියන කාරණා තමයි උපමා කිව්වේ. එහෙම කිව්වම හරියට මහත්තයා උපමා කියපු දේ තේරුම් ගත්ත විදිහේ ඉතින් අපි සෝනදාන සූත්‍රය සම්බන්ධ කරගෙන මේ කතා කරන්නේ සෝනදාන සූත්‍රයේ තියෙනවා සීල පරිදෝසා කියලා. නේද? ඒ කියන්නේ සීලේ පිරිසුදු සීල පිරිසුදු යත් සීලං සත්පඤ්ඤා කිය යනු යම් පුද්ගලෙකු තුළ සීල් ඇද්ද එහිම ප්‍රඥාවක් ඇත කියන කාරණාව. දුස් සීලය තුළ ප්‍රඥාවක් කොහෙන්ද? ඒ වගේ අදහස් තියෙනවා. සීල ප්‍රඥානම් කියන්නේ සීලයත් ප්‍රඥාවත්. ප්‍රඥානේ කිසිනාවකින් කියන්නේ. එතකොට මේ කොහොමද සේන මහත්මයා මේ එහෙමනම් අපි මේ සියල්ල බොහෝ දේවල් දැනගෙන ධර්මයේ ඉන්න අපිට අර උලන් හමනකොට දූවිලි නැවත ඉස්සෙනවා වගේ හිතපු ගමන් දුවගේ විභාගයක් ගැන ප්‍රශ්නයක්, තමන්ගේ රස්සාව ගැන ප්‍රශ්නයක්, එහෙම නැත්නම් ජීවිතයක කියන ප්‍රශ්නයක් මොකක් හරි දෙයක් ආපු ගමන් ගන්න දේවසිය ළමතුක අමතක වෙලා ලෝකෙට අපි හිතු වෙන්නේ හිතු වෙන බව නැති වෙනවා නම් අපි ප්‍රතිපදාවකට ඇවිල්ලා තියෙනවා ඒකයන් පර්මාතනේ ප්‍රතිපදාවක් ඇති වෙනවා ඉතින් ප්‍රතිපදාවට යන්න නම් සීලයක් ඇති කර ගන්න වෙනවා සීලේ සදා ආස්වාද ආදීන කොටර ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඔන්න කාරණාව පිළිබඳව සේන මහත්මයා අපිට පොඩ්ඩක් ආලෝකයක් ලබා දෙන්න.
ඒක සර්ණයි බොම්පි. ඉතා හොඳ ප්‍රතිගත අදහස් ගොඩක් අහගෙන ලැබුණා. මට සේරෙන විදිහට නම් සීලය අවශ්‍යයි කියන එක. මොකද සීලය කියන්නේ සිත කාය වචන සුරම ආරක්ෂා කර ගැනීම. ආරක්ෂා කර ගන්නවා කියන්නේ ඒවැයන් ඇති වෙන නරක නැත්තම් ගොඩක් අකුසල කර්ම ඇති වෙන එක නවත් වෙන ඉදීම තමයි සිත කාය වචන පරිස්සම් කර ගැනීම. ඉතින් මේක පරිස්සම් කරගන්න එකක් කවුද කියලා ගත්තොත් බුදුහාමුදුරගේ අනාත්මවාදය ගත්තොත් මේක කවුරුවත් කරන්න කෙනෙක් නැහැ වෙන්න ඕනේ බුදුට අනාත්ම නිෂ්ඨා එතකොට එහෙම මේක වෙන්නේ කොහොමද වෙන්නේ ඒ ගැන අවබෝධයක් ඇති නිසා ඒ කියන්නේ දැන් මම දන්නවා නම් මගේ අත පිච්චෙනවා කියලා මම මේ ලිපට අත තියන්නේ නැහැ සත්‍යයේ පිටපත තියෙන නෑ මොකද මගේ අත පිච්චෙන බව දැනෙනවා. ප්‍රතිශීලයේ උනේ මම සීලනේ කරගත්තේ අත පිටේ නැත්තේ මම පිච්චෙන බව දැනෙන නිසා. ඒක කියන්නේ ඒ දරුම තමයි මට සත්‍ය ප්‍රඥාව හැදෙන්නේ. ප්‍රඥාව නිසා සීලයක් සීලය නිසා ප්‍රඥාව ඇති වෙනවා කියන එකයි මට තේරෙන්නේ. මොකද ප්‍රඥාව නැත්තම් මම දන්නේ නැත්තම් මේකින් මේක වෙනවා කියලා කාදී නෙමෙයි දන්නේ නැත්තම් මම ඒක සිල්වත් වෙන්නේ නැහැ. මොකද මම ඉස්සරගෙන යනවා මට කිසි පාඩුවක් වෙන්නේ නැහැ කියලා. පාඩුවක් වෙන බව දැනගත්තට පස්සේ තමයි දැනගැනීම තමයි ප්‍රඥාව. ප්‍රඥාව නිසා සීලය කියලා කියන එකයි මට මෙතන තේරුම් ගන්න. මේ සීලය දියුණු කරගන්නවා කියන්නේ ප්‍රඥාව දියුණු කරගැනීමමයි. මොකද ප්‍රඥාවෙන් දැන් අපි ලොකු ලොකු දේවල් වගේම තමයි ලොකු ලොකු සීල වගේම තමයි ඉතා කුඩා අනුකුඩා සීල පරිසම් කරන්න කැමති නැත්තේ ඒවැ තියෙන අගුණ දන්න නිසා. කියන්නේ විහිළුවකටවත් උරු කියන්නේ නැත්තේ ඒකෙනුත් පාඩුවක් වෙන බව දැනගත්තොත් විතරයි. ඒ විදිහට මේ එකක් තමයි මට නම් තේරුම් ගන්න තියෙන්නේ.
සේරවන් සර්ණයි. අපි බුණ මාත්‍යා සම්බන්ධ වුණා මේ අපි කාල සීමාවක් කැටි නිසා මතක කරා බුණ මාත්‍යාටත් ගින සදාසක් ලබා ගන්න. බුණ මාත්‍යා මේ ඒ සම්බන්ධව අපි පිළිගන්නවා කාර්යකාරක ප්‍රමාදිය සම්බන්ධව ගැන බොහොම දෙකෙන් අපි ඉඳන් බුණ මාත්‍යා මේ ඥානයන් ගැන අපට රද සාකච්ඡාවක් කරපු කැටි සාකච්ඡාවක් මේක රට අභාගයට වුණා. ඉතින් මේ අතර අපි මේ සදංග ප්‍රහාණය ගැන විස්තම්බන ප්‍රහාණය ගැන සමුච්චේද ප්‍රහාණය ගැන විස්තරාත්මකව නෙමෙයි නමුත් මේ වචන හැටියට කියවුණා ඉස්සෙල්ලා කොච්චි මම කියන කොටත්. ඉතින් මම ඔබතුමාට යොමෙන්න කැමති මේ ක්ලේශ ධර්ම ප්‍රහාණය ගැන කියනකොට කියන මේ සතරාකාරකින් සිදුවෙන ප්‍රහාණය සදංගන විස්තම්බන සමුච්චේද කියලා ඒ තුනයි තවත් එකක් තියෙනවානේ. ඉතින් මේ පරිපත්තදී අනේ ඒ ගැන පොඩ්ඩක් දැනගන්න මම කැමතියි. පොඩක් කියන මූලික තුනක් පසු ප්‍රතිපස්සද්දී ප්‍රහාණය ගැන පොඩ්ඩක් අවධානය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද බුණ මහත්මය? මේක තමයි මම කියන මතක ගන්න කාන්ද මේක තියෙන ඉන්න බුණ මහත්මය නිකන් සදංග ප්‍රහාණය කිව්වම නම් ඉතින් අපි කවුරු සදංග ප්‍රහාණය කිව්වේ කාමාවචර කුසලයක් කරනකොට ඒ මොහොතේදී ක්ලේශයන් යටපත් වීම කියන තියෙනවා. ඒ කියන්නේ දානයක් දෙනකොට ඒ දාන වස්තුව කෙරෙහි තියෙන ආනන්දෝභයක් ඒක ඒක උදාහරණයක්. ඉතින් ඒ ලෝභයේ කිසියම් ආකාරයක යටපත් වීම සදන් වශයෙන් ප්‍රහාණය වීමක් ඇදෙද පුරවර්ත සම්බන්ධද ස්කම්බර ප්‍රහාණය කෙරෙහි කිවි ධානයන් ලබා ගැනීමෙහි නිවර්ණයන් යටපත් වීම ඒ ධානය නොපිලා තියෙන තාක්කලයේ නිවර්ණයන් යටපත් ලබා ගැනීම තමයි. ඒ කියන්නේ ඒකටදී ක්ලේශ මත වෙන්නේ නැහැ අවස්ථාවදී. ඉතින් නමුත් ඥානයෙන් පිටිවිච්චි ගමන් එක නවත් මත වෙන්න පුළුවන්. මොනවද මම දැන් කතා කරන්නේ? සමුච්ඡේද ප්‍රවාහණය කියලා කිව්වේ සෝවාන ආදී සතර ලෝකෝත්තර මාර්ගයන් ලැබීමේදී ලැබෙන කෙලෙස් ප්‍රවාහණය. ඉතින් ඒ තුන් තමයි නැවත කවදාකවත් මත නොවන විදිහට කෙලෙස් මුල් වෙන ප්‍රවාහින්ම ලැබෙන මත වෙන්නේ. දැන්
ඇහෙනවද
දැන් බලන්න. දැන් ඇහෙනවා දැන් මේ මේ බුදු මාර්ගය මේ කාරණා පිළිබඳ විශේෂයෙන් පටිච්චසමුප්පාද ප්‍රහාණය පිළිබඳව අපි අවධානය යොමු කරා.
හැබැයි මේ මම දන්නේ දෙයක් කියන්න මේ අපි මූලික මට්ටමේ අර කියන්නේ සේන මහත්මයා කිව්වා වගේ අර දැනගන්න ඕනේ මේකේ තියෙන ආදීනව මොකද කියලා. ආදීනව දැනගන්න නම් ආස්වාදයෙන් දැනගන්න එක ඉතින් අපි හුඟක් වෙලාට පුතක් දෙන හැටියට ඕනෙස් කෙනෙක් ආස්වාදයේදී ඔය ඇදලා තියෙන්නේ ඇදෙන්නේ අපි මත ආස්වාදයක් තියෙනවා මේකේ මේ පංචස්කන්ධේ පංචපාදස්කන්ධේ තියෙන ආස්වාදයේ තමයි අපි බොහෝ දුරට අඳුරන්නේ. අඳුරන්නේ නැති පැත්ත තමයි ආදීනම අපිට පෙවුණත් ඒකේ ආරම්භයේ ගැම්බරෙන් තියෙන ආදීනම දකින්නේ නැහැ. අපි අර පිටින් දක්ෂන හේතු දැක්කට අපිට අර හොයාගන්න බැරි වෙනවා මේකේ පංචපාදස්කන්ධේ තමයි ආදීනම කියන එක තේරෙන්නේ නැහැ අපිට. අපිට දුක එනකොට ඒ දුක තේරෙන්නේ අපිට වෙන විදිහකට. ඒ කියන්නේ ඒ බාහිර අරමුණේ තියෙන දුකක් හැටියට පෙන්වනත් ඒක අර මේ පංච උපාදානස්කන්ධය සම්බන්ධ කරලා මේ දුක හේතුව මොකද්ද කියන එක කුෂ්ණාව කියන එක දැනගන්න තියෙන අමාරුව තමයි මේ අර කියන්නේ නියු කියන වේද දීවර කියන්නේ වැහිලා තියෙන කියන්නේ ඒ වැහෙන්න හේතුව ඒ අර වගේ සාමච්ඡන්ද ව්‍යාපාදයේ ධනවා නිවර පහේ නිවන පහෙන් තමයි ආවරණය වෙන්නේ කියන එක තමයි තියෙන්නේ. මේ ආවරණය ගලව ගන්න වෙනවා. ඉතලා මේ ආවරණය ගැලෙුවේ නැත්නම් අපිට උක අර අන්තිමතම ශ්‍රේෂ්ඨ ප්‍රහාමිකම මත්තමට යන්න පුළුවන් කම නැහැ. සීලෙන් කරන්නේ අර මුල් මත්තමෙන්ම ඒක පොඩ්ඩක් තුනී කරලා දෙන එක තමයි කරන්නේ. හරි ඒ මත්තම අත්‍යවශ්‍යයි ගැඹුරින් තියෙනම ඒ தත්ත්වය මේ මත්තමෙන්ම කෙලස් ප්‍රහාණය කරන්න කියන්නේ. මූලික මට්ටමේ අර කිය වර්ණී සිනමාත් නිකුවා වගේම මේක ඊට පස්සේ ආස්වාදය දන්නේ ආදීනව දැක ගන්න ඕනේ. ආදීන මේක කරොත් ඒ කියන්නේ නිවර්ණ වලින් ඒක නිවර්ණ නිසා අපිට වෙන හානිය මොකක්ද කියන එක එහෙම දකින්න පුළුවන්කම සිත්පොත් විතරයි. ඒක ඊට පස්සේ අස්තයට තමයි පරිවර්තනය. ඒකවල ප්‍රශ්නේ එළියේ නෙමෙයි තියෙන්නේ ප්‍රශ්නේ අස්තයට තමයි අස්තය තමයි තියෙන්නේ කියන එකක් අපිට තේරෙන්නේ. අපි කරන දේ මත අපි කරන්නේ කියන දේවල් මත තමයි ඒයි අපි කරන්නේ කියන දේවල් වල වගකීම අපි ගන්න වෙනවා. එතකොට එහෙම අර්ථක පරිවර්තනය වෙන්නේ නැතුව එළියෙන් පස්සේ උත්තර හොයනකම් ඒක සීල් රැක්කත් ඒ කියන්නේ අර ඒක තාවකාලිකව යටපත් කරන ස්තම්භන මේ සදාංග වශයෙන් ප්‍රහාණය කරනමත් තමයි. ඉතින් මට තේරෙන විදිහට මම මේ කියන්නේ මට තේරෙනවා ඉතින් අර ඒ වගේ ස්තම්භ වශයෙන් ප්‍රහාණය කරන නම් මේකේ දෙවනි පැත්තට යන නම් සමාජීය කොයි තැනකට යනවා. ඒ කියන්නේ සීලය කියන එක මූලිකමක් තමයි අවශ්‍යයි. අද ඒකේ තර තව ගැඹුරට ඒකේ තියෙන ඉවර්ණ වල ප්‍රහාණය සිද්ධ වෙන්න නම් අනිවාර්යෙන් සමත පැත්තකට යන්න අනිවාර්යෙන් සමතනෙ සුපෙඩ් පුළුවන්. මං කියන්නේ ඊළඟ පැත්තේ කියන්නේ ස්තම්භ ප්‍රහාණයට යන්න නම් යම්කිසි සමාධියක් ඇති වෙන්න ඕනේ. ඒ යම්කිසි සමාධියකට යන්න නම් ඒ කියන්නේ සුපෙඩ් දසනාම කරත් ඒ සමාධිය හරහා තමයි ඒ පැහැදිලිකම ඇති වෙන්නේ අපිට මේකේ මේ පංච පාදානස්කන්ධය කියන ආදීනම. මොකද්ද මේ පංච පාදානස්කන්ධය කියන්නේ? මොකද්ද මේක උපාදානය කරගත්ත මොකද්ද තියෙන ආදීනම කියන තේරෙන මත්තම දෙන්න සමාධියක් දෙන්න ඕනේ. සමාධියක් ඉන්නේ නැතුව අපිට බහැ තේරුම් ගන්න මේක ආදීනම මොකද්ද කියලා. අර කලින් අපිට තේරෙන ආදීනම සීලයක් හදලා මේ වෙන ආදීනම අපිට තේරෙනවාට විශේෂ අර කියන්නේ සමාධියකින් තොර ප්‍රශ්නාවකින් එන දැනුමක් තමයි. ඒ සීලය තේරුම් ගන්න නම් හැබැයි සමාධියකට ගිහිල්ලා තේරුම් ගන්න මාත්‍රම වෙනකොට ඒක තව ගැඹුරු අත්දැකීමක්. ඒ ගැඹුරු අත්දැකීම තමයි සමාධියෙන් එන ප්‍රඥාව තමයි ඒ හරියටම ඒ කියන මේ දේ සත්‍වාකාරයම අපි දැනගත්තා. නැත්නම් අපි ඒක අනුමාන ඥාන වලට තමයි යන්නේ. ඒකට කලින් කියලා ගන්න. හැබැයි ප්‍රත්‍යක්ෂ වෙනනම් අපිට ප්‍රත්‍යක්ෂ ඥානයක් වෙනනම් සමාධියක් හරහා එන ප්‍රඥාවක් වෙන්න ඕනේ. එහෙම ඉන්න නම් අර අපේ හරි කලින් කියන තර්ක කරලා අර ඔළුවේ හදලා ගන්න එක තමයි අර සීලයක් කරනම් අපිට මොකද්ද වෙන්නේ කියන ඒවා ඒ පැත්ත. හැබැයි සමාජයකට ඇවිල්ලා එයාට තේරිලා යම් කිසි මත්සමකට ඔය පංච ඡන්දේ බෙදලා හරි නාම රූප හැටියට හරි දැකලා ඒක ආදී වෙනක් දැකලා විදර්ශනා කරන කෙනෙකුට සමහර අන්තිම හරි ඒ කියන්නේ අනිත්‍ය වශයෙන් තියෙන මත්තෙන්න තියෙන කෙලස් ගලව ගන්න පුළුවන්කම තියෙන කෙනෙක්ම ජාත. ඉතින් අර මුල් මට්ටම ඕනේ. මුල් මට්ටම සීලය කියන සත්‍ය අවශ්‍යයි සමාධියේ. සමාධියෙන් අත්‍ය අවශ්‍යයි ප්‍රඥා. ඉතින් මේ තුනම දැලපෙන්නේ. අපි ඒක තේන්න නැහැ මාසෙල්ල සීලය අවශ්‍ය නැහැ. සමාධියට කියන එකට එහෙම යන්න පුළුවන්. හැබැයි ලේසි නැහැ. ලැබුණ සල්කැනි සිල් නොර ලකින් නැතුව හරියට සිල්යක් කැදෙන්නේ නැහැ පිළිපදින්නේ නැහැ කියන්නේ හරි මේ සීල විසුද්ධියක් නැතුව සමාධියකට යන්න ටිකක් අමාරුයි. හැබැයි යන්න පුළුවන් බවනක තමයි දැහැ කියන්නේ. මම කියන්නේ ඒකෝ ඒ ගියා ඒකෝට එහෙම එතනට භාවනාවට ඉඳගත්තත් අර සිල් රැකලා යන සමාධිය මේ හික්ම ජීවිතේ සමාධියේ තියෙන පහසුකමට වඩා යම්කිසි සීලවල අඩුපාඩු තිබ්බොත් ඒව අර භාවනා කරනකොටත් මතුවලා ඇවිල්ලා ඒව ආයේ යටපත් කරගෙන කොහොම හරි මේ සීලයට ඒ කලින් මේ කරුණු සීලේ වුණත් හරි ගස්ස ගන්න වෙන එකක් තියෙනවා. ඒකට වඩා පහසුයි ඔන්නර සීලයක් රැකලා මේ හිම භාවනා අපි මං කියන්නේ මේ ප්‍රශ්නේ දෙබැරිය එක මේ කරන්න බැහැ කියන එක නෙමෙයි. සීල රැකෙන්න නෑ. කියලා සීලක් සියක් මාරයි පිටක හැදෙන්න පුළුවන්. කරුණා මම හිතන්නේ සමාධි භාවනා මේ සමාධි පිටකට හරිම හරි ගියොත් ඒ සිටි කාලේ තුලදී හරි ඒකවත් එක හරි දැස්ස ගන්න පුළුවන්කම තියෙනවා. හුඟක් අය මම දැක්ක එහෙම සමහර අය මේ දින ලෞකික ජීවිත වල ඉන්නකොට ඒගොල්ලන්ට සිතපස්සේ නමාරු කියනවා. හැබැයි භාවනා මධ්‍යස්ථානේ වල යාපුවාම ඒගොල්ලන්ට මේ සීලය ඒ ටික කාලෙකින් හරි හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක ඉස්සර මම කියන්නේ නැහැ මේ සීලය රැකෙන්න බෑ කියන එක හේතුවක් නෙමෙයි. හැබැයි ඒක යම් කිසි අවස්ථාවක් ආවොත් ඒගොල්ලන්ට ඒකින් ගැලවෙන්න පුළුවන් වෙනත් යම් කිසි මත්ම සමාධියක් ඇති කර ගන්න පුළුවන් යම් කිසි තත්ත්වයක් ආවොත් ඒකෙන් වුණත් ඒක පුළුවන් මේකේ තියෙන සත්‍වාකාරය දැනගන්න මොකද්ද මේ දෙන්නේ කියන එක. එතකොට අදුම තරණ අපිට සමාධියක් ඕනේ මේකේ කියන මේ යත සත්‍ය දෙන්නේ මොකද්ද මෙතන තියෙන සත්‍ය පංච පාදයන් කියන සත්‍ය කියන එක තේරුම් ගන්න කියන එක තමයි අදහස. ආරක්ෂිත සිනමන්ත කිව්වගේ මේක ඒ කිල්මත් තමයි ඒකේ ආදීනම දැනගන්න ඕනේ. ඊට පස්සේ සමාධියකින් තොරව බැහැ අපිට දැනගන්න අර ඇත්තම මේ මොකද මේ පංච ප්‍රධාන සම්දෙමලා දාදින කියන ආදීනව දකින්න නැතුව විස්තරණයක් කරා යන්න කියන එක අමාරු කෙනෙක් ඇසේ මේක අර කියලා තියෙනවා අර සාමාන්‍ය චතුරාර්ය සත්‍ය පොතේ කියලා තියෙනවා මේ චතුරාර්ය සත්‍ය දැනගෙන දුක්ඛ දැනගෙන තියෙනවා දුක්ඛ සත්‍ය මොකද්ද කියලා දැනගෙන තියෙනවා සම්මුති සත්‍ය මොකද්ද කියලා දැනගෙන තියෙනවා ඒ කියන මේ නිරෝධ සත්‍ය දැනගෙන තියෙනවා තෝනේ නිරෝධ ගාන්ත මේ දුක්ඛ නිරෝධ ගාන්ත ප්‍රතිපදාවත් දැනගෙන තියෙනවා මේ හතරම දන්නේ නැතුව එයා නිවන කියන්නේ නිවන් දකින්නයි කියන එක වෙන්නේ නැහැ කියන්නේ. ඒක නිසා දුක දැනගෙන අපි දුක දැනනවා කියලා කියන්නේ අර උදී දකින්න දුක නෙමෙයි. අර කියတဲ့ ජාති දුක, ජරා දුක එහෙම කියලා අන්තිම කියනවා. පංචිත්තේල පංච උපාදානස්කන්ධ දුක. ඒ ඔක්කොම දැකගෙන තියෙනවා. ඒ කියන්නේ අර මුලින්මත් මේ දුක දැක්කයි කියන එක අර ආර්ය ප්‍රඥාවට මේ පොඩ්ඩක් මදි වගේ එකක් තමයි තේරෙන්නේ. ඒකට එපා ගිය අර පංච උපාදානස්කන්ධ මන්ත්‍රණයම දුක දකින්න පුළුවන් නම් ඒක තමයි හරි. ඒකෝට තමයි අපිට ඊළඟව නිස්සාරණය කියන එක පැත්තෙන් අර අනුශය පැත්තෙන් කියන කලස්. ඒ කියන්නේ සම්පූර්ණ කෙලස් පරිණාමයෙන් මුලින් ගලවලා දාන මට්ටමකට යන්න පුළුවන් තමයි කියන කෙනෙක් හරි මගේ අදහස තේරුම් ගන්න.
කියලා තමයි ගුණාත්මය. ඔබතුමා අපිට මම හිතන්නේ විශේෂයෙන්ම සංගප්පත්ත සිස්කම්බලි පැත්තට යන තමයි විස්තර උනේ. සමුච්ඡේදත් ප්‍රතිපස්සත් විස්තර විස්තර උනේ. ඔබතුමාට නැවතත් මම කියන්නේ මේ කාරණා දෙක මොකද මාද?
මදනේ ජයන්ත මහත්තයරම කරනවා. මද ජයන්ත මහත්තයට උදව් ඉස්සත් කරයි. මම සෑන්ඩ්වස් කරමු. ඉතින්
මේ හොඳයි අපි මේ යනවත් ඔබට මම මෙන්නම් ඒ සම්බන්ධයෙන්
දැකියලා තමයි දවස් මාසෙක තමයි බුදු මහත්තයා කොහොමද මේ විස්තර පිළිබඳව සමුච්ඡේද ප්‍රහාණය කියනකොට නැවත හස නොගන්න ආකාරයෙන් ප්‍රහාණය කිරීම තමයි සමුච්ඡේද ප්‍රහාණය කියලා අපි දන්නේ. අපි දන්නවා ඉස්ලාම ගත්තම සදංග වශයෙන් ප්‍රහාණය වෙන අපි වෙන කතා කරා. ඊට පස්සේ ධ්‍යාන මට්ටමට ගියාම ඒක විශ්කම්බන වශයෙන් ප්‍රහාණය වෙනවා. කියන්නේ දැන් ධ්‍යානයක් වඩන කෙනෙකුට අපි හිතමුකෝ යම් කෙනෙක් උදේ වරුවේ ඒ ධ්‍යානයට සම්බඳුනා නම් ඊට පස්සේ ඒ ධ්‍යානය අතුලත කාලයේදී කොහිටම නිවර්ණ ධර්මවත් වෙන්නේ නැහැ. ඒකෝර ඒක ඒ නිවන් ධර්ම ටික විස්කම්බන වශයෙන් ප්‍රහාණය ලැබෙන ඒ විතරක් නෙවෙයි ඒ දවස් පුරාම ඒ යම් කිසි දෙයක ධානයක් කරකට සිටියම් කරපු කෙනෙකුට ඉන් අනතුරුව පවා ඒ හිතේ සන්තුෂ්කම සෑහෙන වෙලාවක් හැදී තියෙනවා. ඒ ආකාරයෙන් ගත්ත විට සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේම යම් කිසි අවස්ථාවක් වෙනවා නම් මාර්ග ඥාන ලැබෙන අවස්ථාවක් නැත්නම් මාර්ග 35ද මාර්ග පරිගතපත් වුණාට පස්සුව අපි කියන මාර්ග අපි සාමාන්‍යයෙන් ගත්ත සවිධර්ම අනුකූල මාර්ග සිත ඇති වෙනකොට සමුච්ඡේද වශයෙන් මාර්ග සිතේ බලයෙන් තමයි සමුච්ඡේද වශයෙන් මේ කෙලෙස් ප්‍රහාණය වෙන්නේ. උදාහරණයක් හිතේ ගත්තාම සෝතාපන්න සිත ඇති වෙන අවස්ථාවේදී මාර්ග සිත ඇති වෙනකොට විචිකිච්ඡාව කියන නීවරණ ධර්මයේ සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය වෙනවා. ඒකු නැතුවම ප්‍රහාණය වෙනවා ආයෙත් මහට ගන්නා විදිහටම ප්‍රහාණය වෙනවා. ඒක තමයි අපි සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ. ඊළඟට දැන් ප්‍රතිපස්සද්ධි කියනකොට දැන් බලන්න අපි දැන් සීලය ගත්තත් දැන් කෙනෙක් සීලය රකින්නද අපි හුඟක් වෙලාවට කරන්නේ අපි කියන විරති හේතිර තමයි අපි සීලය ආරක්ෂා කරන්නේ. දැන් හුඟක් වෙලාවට හිතන්න බොරුවක් කියන අවස්ථාවක් කියනවා අපි බොරුවක් කියන්නේ සීලයෙන් බල කියලා ඉන්නවා. සම්පප්පලාපයක් කියන්න අපිට හිතට එනවා හැබැයි කියන්නේ නැහැ මේක ආදීනව දැනගන්න. ඒක නිසා අපේ මාර්ගයෙන් වත් වෙන බව නිසා අපි කියන්නේ නැති වෙනවා. ඒක තමයි විරති කියලා කියන්නේ. අපි විරතිය පිළිගත්තාම විරති සම්මා වාචා විරති සම්මා කම්මන්ත විරති සම්මා ආජීව කියලා කොටස් තුනක් දක්වනවා. එතින්ද කියන්නේ සමාගයේ අතින් යම් කිසි විදිහක කායික වශයෙන් හෝ මානසික වාචික වශයෙන් හෝ ආජීවයේ වශයෙන් සීලයට වැරද්දක් වෙන තැන අඳුනගෙන ඒකේ වැරදලා ඉන්න එක තමයි විරසී කියලා කියන්නේ. ඊට පස්සේ අපි ගත්තත් එහෙම මාර්ග ඥාන ලැබුවට පස්සේ වෙන දේ තමයි එතකොට රකින්න සීලයට වඩා
ඒ මාර්ග ඥාන විසින් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළ අකුසල් කොටසක් තියෙනවා. ඒ අකුසල් කොටස ඇති වෙන්නෙම නැහැ. ඒකනේ දැන් අභිධර්මානුකූලව ගත්තහම මේ රහතන් වහන්සේ නැහැ. එහෙමත් නැත්නම් අපි කියමුකෝ කියන්නේ කටයුතු නිම කරපු උත්සමේ මේ ගැන කතා කරනකොට විරති කියන කොටසක් කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය පුසත්ජනේට වඩා වගේ වැරද්දක් වෙන තැන වැරද්ද වෙනවා කියලා හිතලා අපෝ ඒක නොකර ඉන්න ගතියක් නැහැ. ඒක ස්වභාවයෙන්ම ඒ වැරද්දට යන්නේ නැහැ. ස්වභාවයෙන්ම ඒ ස්වභාවයෙන්ම කියන්නේ ඒ සිටියේ තියෙන ඒක කියන්නේ අතන සිටියේ තියෙන සෞම්‍ය ගතිය නිසා ඒ කෙලෙස් අයින් කරලා තියෙන නිසා ඒ වගේ කෙලෙස් එකට යන්නේ නැහැ. ඉතින් අන්න ඒකට කියනවා පටිපස්සද සීලය කියලා. ඒකෝට රකින සීලයක් නෙවෙයි, ඉබේ රැගෙන සීලෙකුත් නෙවෙයි. ඉබේ රැගෙන කියන්නේ මොකද? දැන් අපිට දැන් බොරුවක් කියන්න අවස්ථාවක් ආවේ නැත්නම් බොරුවක් කියන්නේ නැහැ. ඒකෝට සිරුල ඉබේ රැකුණා වගේ එහෙම නෙවෙයි. ඒ අවස්ථාව කියන කෙනකදී පවා එහෙම හිතක්වත් පහළ වෙන්නේ නැහැ. එහෙම දෙයක් කියන්නේ නැහැ. ඒකෝට ඒ කෙලෙස් බාර අයින් කරලා තියෙන නිසා ඒ විදිහේ දෙකට දුස්සීල දෙකට කය වචනේ මනසෙන් යෙදෙන්නේ නැහැ. ඒකට කියනවා පටිච්චසමුප්පාදී සීලය. එනම් ඉතිරිය මන් තේරුම් ගන්න ඉන්නේ අඩුපාඩු ඇති මන් තේරුම් ගන්න ඕන විදිහට. ඒක තමයි.
පිරුවන් සර්ණයි. හොඳයි. ඒ පටිච්චසමුප්පාදී ප්‍රහණය ගැන තව කතා කරලා වෙනත් කිසිම අර්ථයක් අදහසක් තියෙනවද? මොකද මට ඒකෙන් ප්‍රශ්න දෙයක් තියෙනවා. වෙන කතා අදහසක් එහෙම තියෙනවද? චිත්තමාර්ගයේ ඔබතුමීට ඒ ගැන යමක් තියෙනවද? ප්‍රතිපස්සද ප්‍රහණය ගැන අදහසක්?
ඊළඟ සැරේ ඇත්තටම මම මේ වචනේ අහලා නැහැ ගරුවත් මහත්මයා. සමාව වෙන.
හොඳයි. හොඳයි. ප්‍රයෝජනවත් වාද ප්‍රතිපස්සද ප්‍රහණය මම දැන් වාද සමාන ඔබතුමා මේ සිය දෙනා මොකද? ප්‍රතිපස්සද ප්‍රහණය කියලා ඔබතුමා මේ පැහැදිලි කරපු කාරණාව කියන්නේ අර ඒ කෙලෙස් පීඩාවක් සම්පූර්ණයෙන්ම නැති බව කියන එක තේරුම් ගන්න පුළුවන්. මේක අපිට පෙර උගන්න පුද්ද දේශනාවකින් ගත්ත කොටසකින් කියනවා නම් අර ඒ කිසියම් කසල ගොඩක් ගිනි කියලා දැවුවම ඒ කසල ගොඩ දැවිලා විනාශ වෙලා යනවා. ඒ වුණාට ඒකේ ගිනි රස්නේ තවදුරටත් තියෙනවා කියලා කිව්වා. එතකොට ඒ වුණාට ඒකට ජලය වත් කරොත් එහෙම ඒ රස්නේ නැති වෙලා ඒ තුලින් සිසිලක් ජනනය වෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ ගිනි කසල කොට ගිනි තැබුවා, ගිනි තැබුවා කසල කොට සම්පූර්ණ විනාශ වෙලා ගියා. ඒ වුණාට ඒකේ ගිනි රස්නේ තවදුරටත් තියෙනවා. නමුත් ඒකට වත් ජලය වත් කළොත් ඒ රස්නේ නැති වෙලා ඒ තුලින් සිසිලක් ජනනය කරනවා කියලා. ඒ වගේ කියලා කිව්වා. මේ ලෝකෝත්තර මාර්ග ඥානයෙන් කැලේස් සිඳුනම ඒ සිඳුනිච්ච කැලේස් ගින්නේ රස්නේ ආර්යයන් වහන්සේලා මේ පංචස්කන්ධය තුළ ඒ නිරන්තරව ඇති පලසිත් මගින් කැලේස් ගිනි සැරේ යසපත් කරලා සිසිලස ඇති කරනවා කියලා. අන්න ඒ සංසිඳීම තමයි ප්‍රතිපස්සද්ධි ප්‍රහාණය කියලා කිව්වේ කියලා. එතකොට ජයන්ත මහත්මයා, එතකොට එහෙමනම් මම ප්‍රශ්නයක් ඉදිරියට මූ කරනවා. බුදුන් වහන්සේට මෙන්න ප්‍රශ්නේ. මේ සංචේත ප්‍රහණය ප්‍රතිපස්සද්ධි ප්‍රහණය අතර එහෙනම් වෙනස අපිට හිතාගන්න පුළුවන්. ඒකෙන් තවදුරටත් කතා කරමු කමකුත් නැහැ. විශේෂයෙන්ම මේ ප්‍රතිපස්සද්ධි ප්‍රහණය සිදු වෙන්නේ එහෙමනම් සියලු මාර්යන් වහන්සේලාටද රහතන් වහන්සේලාට පමණක්ද කියන කාරණාව. බුදුන් වහන්සේ
සර්ව සම්මයි මකි පොඩ්ඩක් කරමු පාස් පොත පෙරලා ගන්න බැලුවා. ඒක අර වසන් ටික හරියට මේ වටේ ගන්න මම ඉස්සරහ දරන්න මට තේරෙන විදිහට නම් දැන් ඔය විසම්බන ප්‍රහාණය කියන එකෙන් පස්සේ එන්නේ සාමාන්‍ය ආයේ නැවත දැන් සෝහන් වෙනවා නම් දැන් තමයි දැසුවනි දික්තිය කියන එක ආයේ එන්නේ නැති විදිහටම අයින් වෙනවා. ඒක එතකොට ඉන්නේ අර සාමාන්‍ය මට්ටමේ යම්සි කොටසක් ඇයින් වෙන්නේ? ඒ කොටසක් ඇයින් වෙන නිසා සමුච්ඡේද වශයෙන් ඒ චෛතසිකයේ සමුච්ඡේද වශයෙන් ඇයින් වෙනවා කියලා. ඒකම තේරෙන්නේ. කියන්නේ සමුච්ඡේද වශයෙන් කියන්නේ ආයේ නොවන මට්ටමට එක කොටසක් අයින් කරනවා කියන එක. ප්‍රතිපස්සද්දි කියලා කියනකොට මම හිතන්නේ ආයේ නැවත ප්‍රහාණය කරන්න ඉතුරු වෙලා නැහැ වගේ එකක් තමයි තේරෙන්නේ කියලා සම්පූර්ණ අයින් කරපු එකක් වගේ තමයි මට මතක. මම ඒක ඉස්තිර නැහැ මම තාම මේ බලන්න කියන්න දැක් මතක් මේ පුළුවන් නම් ඉතර හරියටම ඉතර ඇත්ද මට තේරෙන විදිහට ඒක සම්ච්ඡේද කියන්නේ ඒ යම් කිසි කොටසක් සම්පූර්ණයෙන්ම අයින් වෙනවා කියන එක. හරි ඒක තව ඉතුරු තව කොටස් කියලා නේද දෙකිය තෝරනකොට දෙකිය අයින් කරාට මේ ලෝභය වගේ සයිස්ක තියෙන පුළුවන් කියලා ඒ වගේ ගැටියක් තියෙනවා. හැබැයි සමුච්ඡේද කියලා ඊට පස්සේ මේ ප්‍රතිපස්සද්ධි කියපුවම මම හිතන්නේ ආයතන රාතන් වාසික වෙනකොට විස්සයි ඒ තත්ත්වයේ වගේ එකක් තමයි තේරෙන්නේ. දලොත් හන්සේ ඒක මට ඉතිරම කියන්නේ සාමාන්‍යයෙන් බෑ සිරොන්.
තමයි. මොකද ඒ නමුත් ඔය හතරම ප්‍රහාණයන්ම තමයි වෙන මත කියන විදිහට ඒ කියන්නේ සමුච්ඡේද ප්‍රහාණය ප්‍රතිපස්සද්ධි ප්‍රහාණය තමයි. නමුත් මේ ප්‍රහාණය කියලා කියවන් පස්සේ අර කලින් ප්‍රහාණය වුණා වගේ ඒ නිවර්ණ ප්‍රහාණයන් ටික සමුච්ඡේද ප්‍රහාණය දිවරයි සම්පූර්ණයෙන්ම නිවර්ණ ඉවරයි. නමුත් ප්‍රතිපස්සද්ධි ප්‍රහාණය වෙන්නේ අර කෙලෙස් පීඩාවන් නේද? ඒක කෙලෙස්ින් ඇති වෙන පීඩාවන් තමයි ප්‍රහාණය වෙන්නේ. මොකද ඒක ප්‍රහාණය වෙලා ඉවරයි. ඒක ප්‍රහාණය වෙන්නේ. ඒකට ඒ ලැබෙන සිසිලස තමයි ඉතින් ජීනේ ප්‍රහාණය නිසා. සරලවම කියන්නේ
ඇතන්දී මම හිතන්නේ කියවුණා මේ ඵලසිත් වල කියලා එක මම හිතනවා ඵලසිත් වල විතරක් නෑ සාමාන්‍යයෙන් ඊට පස්සේ කියන්නේ යම් කිසි ඒක අපහු ඒ පොතකින් බලලා පුතන් කියේ සතහනකින් කිව්විතර මම අදහසක් නෑ. එතෙන්දී සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ යම් කිසි කෙනෙක් මේ විදිහට සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කළොත් යම් කිසි ඒ කියන්නේ කෙලෙෂයන්ගෙන් කොටසක් කියන එක හරියට දන්නේ නැහැ බෝධ මහත්යාව වගේ ඒ විදිහට ප්‍රහාණය කළාට පස්සේ ඇති වෙන අවස්ථාවක් හැටියට තමයි තේරුම් ගන්න මේ ප්‍රතිපස්සද්ධි කියලා කියන්නේ ගන්න බර නැහැ කියන අර්ථයෙන් බර හැරදාන අර්ථයෙන් තමයි කෙලෙස් බර වලින් විදුනා කියන අර්ථයෙන් තමයි එතන කියලා තියෙන්නේ. ඉතින් ඒක නිසා එතන ප්‍රහාණය කියනකොට එතන අර විදර්වත් මහත්යකි වගේ යම් කිසි දෙයක් මැඩලීමක් වෙන්නේ නැහැ. නමුත් ඒකෙන් ලබන ප්‍රතිඵලයක් හැටියට වගේ තමයි තේරෙන්නේ ඒ ප්‍රහාණය කියන එක. එතන ඉලාස ඇති වෙන්නේ නැහැ කියන අර්ථයෙන් එතන ප්‍රහාණයක් ගැන සඳහන් වෙනවා කියන එක තමයි තේරුනේ. අර ඵලසිත් පිළිබඳ විතරක් නෙවෙයි ඒ මාර්ග සිත්තුලින් තමයි ප්‍රහාණය වෙන්නේ සමුච්ඡේද වශයෙන්. ඊට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඒ සංසාරේ නැවත ඒ දේවල් ඒ කියන්නේ ඇති නොවන ස්වභාවය තමයි ප්‍රතිපස්සද්ධි කියන එකෙන් තේරුම් ගන්න ඉන්නේ. අඩුපාඩුවක් තිබුණොත් පැහැදිලි කරලා දෙන්න කරවත් ගන්න.
සිරන් සර්නේ ඇත්තටම දන්නේ නැති නිසාමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ජයන්ත මහත්මයා මේ ඇත්තටම ඒ ගැන සඳහන් වෙන්නේ කොහෙද? මොකද ඔය කිනිෂ් ප්‍රහාණය ගැන අහනකොට සදංග විස්කම්බන සමුච්ඡේද කියලා අහලා තිබුණා. ඔය වචනේ ඇහුවේ අදයි මම සමාවෙන්න. මට ඒක කොහෙන්ද ඒක ලැබුණේ කියලා පොඩ්ඩක් මාව දැනුවත් කරන්න තිරුවන් සරණයි.
මට හරියටම අහවල් තැන කියලා කියන්න බෑ. මම ඇහිච්ච දේවල් අනුව තමයි කියන්නේ. බොහෝ දුරට විසුද්ධි මාර්ගය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරිසම්පදා මාර්ගය වෙන්නත් පුළුවන්. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.
රක්කද පිටිතා මහත්මිය ප්‍රශ්නයක් අහුවා. ඒක කොහෙද ඒ සඳහනුත් කරලා තියෙන්නේ කියන එක වචනේ මේ දරොත් මහත්තයර මේ අදාසක් තියෙනවද කොහෙද ඒක සඳහන් වෙලා තියෙන්නේ කියලා පොත. අද කොහෙද
කියලා ප්‍රතිපස්සද්ධි ප්‍රහාණයද?
එහෙමයි.
ඕනේ මම ඒ ප්‍රතිපස්සද්ධි ප්‍රහාණය මම තරම් මේ අභිතර මේ උගන්වන තැනින් තමයි ගත්තේ. නැයි අපි මේ සාකච්ඡාව අපි මේ මානසිකව ප්‍රබුණ මහත්තයා පස්ස සම්බන්ධකින් අපිට ඉගෙන ගන්න දැනගන්න බව දේවල් නම් ගොඩක්ම තියෙනවා. එතෙන්දී මේ බුදු මහත්මයා මේ මතක් කරනකොට ඔබතුමා කිව්වා මේ සෘෂ්ටි විදස්ක පුද්ගලයා ච හවා හිත සමාධිගත තත්වයකට හිත යන්න පුළුවන් කින්දේ අපි ඉගෙන පොඩ්ඩක් කතා කළා වුණාට පොඩ්ඩක් පුළුවන් දෙයක් ගැන මතක් කරන්න ඉස්සර සුෂ්ක විදස්සකයා දා ඥානලාභී ඒ කියන්නේ ඥාන පූර්වාංගම කරගෙන නැති බව ඇත්තක් සමතය පූර්වාංගම කරගෙන නෙවෙයි යන්නේ නමුත් සුෂ්ක විදස්සකයා ප්‍රථම ඥානයට ද්විතිය ඥානයට යන්නේ නැහැම කියලා අපිට කියන්න පුළුවන්ද ගුණහත්මේ
එහෙම කියන්න බෑ ඒ සමහරක් මෙහෙකක් කියන ධානයක් කියලා කියන්නේ මගේ දැනුමෙන් කියන්නේ මේක කල්‍යාණ මිත්‍ර සාකච්ඡාවක් හැටියට නැත්නම් මේ ඉස්තිර කියලා කියනවනේ මේ මට තේරෙන විදිහට නම් මේ ඒක මෙහෙකක් තියනවා දැන් ඔය සුත්‍ර දර්ශනා කරන් යනකොට උනත් යකිසි ඒකාග්‍රතාවයක් ඇති වෙනවා දැන් ඒකාග්‍රතාවනේ සමාධිය කියලා කියන්නේ යකිසි හිත එකඟ වෙන ගතියක් එනවා ඒ එකඟ වෙන ගතියත් එක්කම දැන් ප්‍රථම ධානයේ තියෙන ලක්ෂණ කියන්නේ විතක් විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ඒ ලක්ෂණ ටිකේ හිතේ මතු වෙනවා. හැබැයි එයා සමත යානිකව ගිහිල්ලා ඒ සත්‍ය ඇති කරගත්තා නෙමෙයි. දැන් සමත පූර්ව විදර්ශනා කියන්නේ දැන් ඒ සමත පූර්ව විදර්ශනා කරන කෙනෙකුට පුළුවන්කම තියෙනවා ඒ ධානයට ගිහිල්ලා ධාන හිත විදර්ශනා කරන්න. ඒ කියන්නේ එතකොට ඒ ධානයකට තම වැදලා තියෙන. හැබැයි සුත්‍ර විදර්ශනා කරන කෙනා ඒ විදර්ශනා කරන්නේ වෙන කවුරුත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයාගේ භූමිය නෙමෙයි අර ධ්‍යාන හිත විදර්ශනා කරන එක නෙමෙයි. ඒ දෙන මත්තමේ සුත්‍ර විදර්ශනා වෙන ආරම්භද එනෙන ආරම්භනදී ආහාරේ යම් කිසි මහියන් අතික සංඥාව හරි කවරේ වදනේ පුද්ගලෙක ඒකම කර්ම කියන්නේ කොනක කොටස් මේ මේවා කරන එක ආහාරි කියන්නේ සාමාන්‍ය කියනවා දැන් කියන සක්මන් භාවනාවක් කරනකොට ඒකත් චිත්ත විදර්ශනාවගෙන ඒ සක්මන් භාවනාවේ හිටියන බෑ එහෙම සමහර වෙලාවට ඒ සත්ව මොනාරමන ගත්තත් ඒ චිත්ත විදර්ශනාවේ යනකොට අර සත්‍ය ප්‍රථම ධානයේ සත්‍ය හිතේ ඇති වෙනවා ඒ ඇති වෙනවා මේ මාර්ගඵලයක් ඒ මත්තම චිත්ත වෙනකොට කියන විදර්ශනාව සම්පූර්ණ වෙලා ඒ මත්තම එනකොට ඒකena ඒ ධ්‍යාන මට්ටම ඒ ප්‍රථම සාමාන්‍ය අභිධර්ම අනුව කියන්නේ ප්‍රථම ධ්‍යාන මට්ටමේ කියන අංග තේරම ඒ හිතට එනවයි කියන්නේ සමා කියලා කියන්නේ කියන්නේ ඒකena ඒ ප්‍රථම ධ්‍යානයට පැමිණීම කියන එක සමා කියන්නේ ඒ කියන්නේ සාමාන්‍ය මාර්ගඵල දෙන්නකව තියෙන සිත්වලට කියන වපස්යෙන් බලවත් ඒ ලෝකෝත්තර හිත් ඒ සුත්‍ර දර්ශනා කරන එකනටත් ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිතක් තමයි පහළ වෙන්නේ කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ ලෝක කියන්නේ සෝහන් මාර්ගය වුණත් ඒ ප්‍රථම ධ්‍යාන සෝහන් මාර්ගය තමයි සුත්‍ර දර්ශනා කරන කෙනෙකුට තුන පහළ වෙන්නේ. ඒ කියන්නේ ඒ தත්ත්වයට හිතපත් වෙනවා සුත්‍ර විදර්ශනාවේ ඉඳියත්. දැන් ඒක උදාහරණ සමතේ ඉඳියත් සමත කියලා විදර්ශනා කරත් විදර්ශනා කරලා සමත කරත් ඒ මාර්ගයේ එන්න මේ කරන්නේ ඔක සමථය කියන්නේ හරි විදර්ශනා කරන්නේ හරි අපි අය ආර කියන සෙලෙස් ප්‍රහාණය කරලා ඒ සිටි යම් කිසි තත්වයක් ඇති කරගන්නනේ ඒ කොහෙන් ආවත් ඒ තත්වය එකයි කියන එක තමයි එතනදී තේරෙන්නේ හැබැයි ඒක දෙවෙනි ධානය දැන් කියන්නේ දෙවෙනි ධානයට සම්බන්ධ විදිහට දෙවෙනි ධානය දර්ශනා පූර්ණකව එයාට ඒක යන්න පුළුවන් තත්වයේ තිබ්බොත් එතකොට තත්වය වෙනස් එතකොට එයා දෙවෙනි ධානය පාදක කරගෙන නිවන් දැක කෙනෙක් වෙනවා උඩේ තත්ත්වය වෙනස්. ඒ එතන තත්ත්වය වෙනස්. ඒ සුත්‍රදසනා යනකොට විතක් විචාර මත්තමේ සිරස් ප්‍රහාණයක් වෙනවා. දෙවෙනි මත්තමේ කියන විතක් විචාර නැතිම කියන්නේ තුනේ විතක් නැතුව තුනේ දාන විතක් විචාර දෙකම නැහැ. ඒ තුනේ ධානය කියන අභිධර්ම කෝණ නැත්නම් සුත්‍රාණික කෝණ නම් දෙවෙනි ධානය කියන විතක් විචාර දෙකම නැති. විතක් විචාර දෙක නැති සෝහන් මාර්ගය තමයි එතනට පහළ වෙන්නේ. ඒ කියන්නේ ඒ එහෙම තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ ඒ විදර්ශනාම ඒ මට්ටමේ මාධ්‍යිතක් පාල වෙනකොට විතක් විචාර දෙකේ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ තුන්වෙනි මට්ටම යනකොට විතක් විචාර ප්‍රීති කියන එක ඇති. ප්‍රීති කියන එක තත්ත්වෙ නැතුව දැන් ඉතින් කලින් අවස්ථාවල ප්‍රීති ඒ මාර්ග පිටත. හැබැයි ඒකත් ඒ වගේ ධාන මට්ටම් වලින් උඩට යනකොට මේ ඒකේ සාධක තියෙනවා ඔය පළවෙනි ධ්‍යාන මට්ටමින් කෙලස් ප්‍රහාණය වෙනවත් දෙවෙනි මට්ටමින් සෝහන් මාර්ගිතාවත් තුන්වෙනි ධ්‍යාන මට්ටමින් සෝහන් මාර්ගිතාවත් හතරවෙනි ධ්‍යාන මට්ටමින් ඒ වගේ පස්වෙනි ධ්‍යාන මට්ටමක තියෙනවා පස්වෙනි ධ්‍යාන මට්ටමක සෝහන් මාර්ගිතාවත් ඒ ප්‍රහාණය කළසල වෙනසකුත් නැහැ මේ ඒ හිතේ ආර කියන්නේ සෝහන් මාර්ගයෙන් ඒ සත්‍ය වෙනසක් නැහැ. එකම සෝහන් මාර්ගය තමයි පහළ වෙන්නේ. ඒ සත්‍ය වල කිසි වෙනසක් වෙන්නේ නැහැ. මාර කියන්නේ ප්‍රහාණ මාර්ග කියලා ප්‍රහාණ වෙනවා කියන්නේ. හරි ඒකේ මාර්ග හිත්වල සත්‍ය හැටියට අර ධ්‍යාන ભેදේ විතරයි තියෙන්නේ. මොකට ඒ ප්‍රහාණ කියලා ප්‍රහාණ වෙන මට්ටමේ හරි ඒක අර වෙනම ඒ කියන්නේ සෝහන් මාර්ගයේ කිසි වෙනසක් නැහැ ධ්‍යාන ભેදේ විතරයි තියෙන්නේ. සෝහන් මාර්ගයෙන් තමයි ප්‍රහේ ප්‍රහාණ වෙන කෙලස් ප්‍රමාණයත් ඒ විදිහමයි අනුසයකයෙන් බැලුවත් ඒ පත් වෙන සත්‍යයත් එකම විදිහේ සත්‍යයක් තමයි. හැබැයි පස්සේ සුප්ති දර්ශනාව කියන්නේ දිහිල්ලා ඒක නම් ධ්‍යාන කියන්නේ ධ්‍යානයකට යන්නේ නැතුව හරි අර තත්ත්වය ඇති වුණත් ඊට පස්සේ යාට පුළුවන් කියනවා ඒ සත්‍යෙ නිසාම සමතේ වඩලා ඊට පස්සේ දැන් ප්‍රථම ධානයේ හරහා ගිහිල්ලා තියෙනවා සුප්ති දර්ශන කොහරි තත්ත්වයටපත් වෙලා තියෙන ඊට පස්සේ යාට පුළුවන් කියනවා සමතේ වඩලා හරි ප්‍රථම ධානයේ සීදාරය ඒ වගේ පිටවට 2 3 4 5 වඩලා අරූප ධානයක් වඩලා ඊට පස්සේ සමතේ දෙමු කරලා ඉතුරු ධාන වලට යනකොට සමත පූර්ව විදර්ශනා යනවා. සුප්ති දර්ශනාවෙන් ගිහිල්ලා කෙලස් ප්‍රහාණය කරලා පස්සේ එයාට පුළුවන් ඕනේ නම් එයාට පුළුවන් සමතේ ගිහිල්ලා කෙලස් ප්‍රහාණය කරගන්න. ඒ කියන්නේ ප්‍රථම ධානයෙන් එතකොට කෙලස් ප්‍රහාණය කරන මට්ටම පළවෙනි මට්ටමේ සෝහන් මාර්ගයට යත් වෙනවත් පුළුවන්. සකදාගාමී ඒ කියන්නේ සුප්ති දර්ශනාවෙන් සකදාගාමී අනාගාමී අරහත් වෙන්න පුළුවන් සමකුත් කියනවා. ඒක සුප්ති දර්ශනාවේ හතරම කරගන්නත් පුළුවන් දෙයක්. සුප්ති දර්ශනාවෙන් කියලා ප්‍රථම ධානයෙන් කියන්නේ ඉස්ලාම් සෝහන්ෙන් පස්සේ ආයේ කියන්නේ ප්‍රථම ධානයට පැමිණෙනු වගේ සත්‍යක් තියෙන්නේ. ඊට පස්සේ ආර පොන සමතේ දිනු කළා. ඒ සමතේ පූර්ණකව ප්‍රථම දෙවෙනි තුන්වෙනි ධාන වඩලා ඊට පස්සේ අරුප ධානත් වඩලා අනාගාමීන රහත් නම් නිරෝධ සමාපatti තත්යකටත් යාට යන්න පුළුවන්. හැබැයි නිරෝධ සමාපatti තත්යකට යන්න බැහැ. අස්ස සමාපatti වාගේ නෝමු. ඒ කියන්නේ සමතය අනිවාර්ය වෙනවා නිරෝධ සමාපatti වාගේ තත්යකට. ඒක ඒ සත්‍යවල වෙනසේ දෙකිනා ඒ think super dasna yot e yada samasya yani nilo samapatti wage tattwekata passenna omunawa tibbot e yada anivari eka samathe pragna karanna wenawa habe e wage tattya kawen passe yata yani marga palaye palaweni marga palaye kawen passe yata ita passe samathe ara amaru ekak neme kiyana eka tama mage denuma hatiita man thiyen balasse.
තිරුවන් සරණයි ගුණ මහත්මයා. බොහොම පින්නේ තාපා කොමගේ ඔබතුමායි පැහැදිලි කර දෙවත් එක එහෙම සම්බන්ධ වෙනවා. මේ සුස්කල් දර්ශකයා ඇත්තටම මේ සෝවන් ඵලෙන් නතර වෙනවා නෙමෙයි. එයා මේ රහත් භාවයටම පත් වෙන්න පුළුවන්. ඒ සෝතාපන්න ඵලයේදී එයාට මධ්‍යානයේ හරහා සිදුවීමක් සිදු වෙනවා. එසේ නමුත් ඉන්න අනුතුර ඔහුට ඒ ඔස්සේමත් පුළුවන්කම තියෙනවා රහත් භාවයට ළඟා වෙන්න. එහෙම නැත්නම් එතනින් පසුව උට සමත පූර්වාංගම වශයෙන් භාවනාව වෙනත් පැත්තකට යොමු කර ගැනීමත් පුළුවන්කම තිබෙනවා මේ පූර්ව සත්‍ය උපදෙ කරන්න කියන කාරණාව. ඉතින් මේ ඒක දීග සත්‍වත්කතු පරම කෝලං කෝල කියලා ඒ විදිහට ඒ පුද්ගල ભેදයකින් හඳුන්වා දීලා තින්නේ ඒ සුක්ෂම විදස්සයට පමණක් දෙ ભેදේ අහන්තට යෙදෙන්නේ නැත්නම් අනිත් සෑම කෙනෙකුටමද සෑම ආද පුද්ගලෙකුටම ඒක බීජ ඒ විදිහට සත්‍වත්කත් විදිහට දෙනවාද ගොලන් කොලාද වශයෙන් නැත්නම් ඒක සුස්කෘතස්කයට පමණක්ද ඒ දෙන්නේ කියන කාරණාව මම අහන්න කැමති තවචිකලාකින් වගේ දැන් තමයි මට හෙන්නේ කොහෙද මේ පරිසු මහත්මයාට මම ආයතන එකකින් නම් ඒක කාටික වෙලාවක් අපි මේ හඳ කතා කරන්න ඕන පිටින්ද දැන් අපි මේ අද බොහොම හොඳ සාකච්ඡාවක් අපි ඉඳලා ඉන්නේ මේ නිර්වාණය මේ කායන පරමාර්ථය කරගෙන යොමු වී සිටි මාර්ගයකට මාර්ගයක ඉන්නා හෝ ඉන්න උත්සාහ කරන අය හැටියට අපි හිතේ මුලින් ඉතින් අපි මේ මාවතක් තියෙනවානේ මාවත හම්බ වෙන එක තැනක් මේ සෝතපති කියලා කියන්නේ. ඉතින් එතකොට මේ தත්වය පසු වෙන කෙනෙකුට සාමාන්‍ය ජීවිතයේදී වෙන්න පුළුවන් දේවල්ද ඔහු හිතේ කිසියම් ලෝභයක් හසාවක් ඇතිව කටයුතු කිරීම කියන දේ. මම මේ ලොකු වචන නොදා මේ අහන්නේ මම ඉගෙන ගත් දේවල් සම්බන්ධ කරන උත්සාහ කරනවා මගේ හිත තුළින්. ඒ තුළ නම් වචන තියෙනවා මේ ධර්මයේ ඉගෙන ගත් වචන. නමුත් ඒවා නැතුව මම සරල වශයෙන් වචන ප්‍රයෝගයි ගන්න යන්නේ. මේ එහෙම කමක් කියේ ඉස්සරහට ලොදපන්න කියලා හිතන්නකො. එතකොට ඉතින් ඉන්නවා කියලා හිතන්නකො. එහෙම නැත්නම් එහෙම කොමිටි තමයි හිතන්නකො. එහෙම එයා පුද්ගලයාට මේ පුළුවන් එයාගේ හිතේ ඇති වෙන්න මේ ආශාවන් මුල් වෙච්ච දේවල්.
ඵලයක පෙන්වනා කියන්නේ සම්මාදී ඉස්සිර පෙන්වනා කියන්නේ සංයෝජන ධර්ම තුනක්. ඵලයෙන් සංයෝජන ධර්ම තුන ප්‍රහාණය වෙන්නේ. ඉතින් එතනදී සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව තිලබ්බත පරාමාස කියන මේ කාරණා දුරු වුණ පමණින් ලෝභය දුරු වෙනවා කියන්නේ මොකද සක්කාය දිට්ඨිය කියනකොට එතන මේ පුජ්ජල වාදය තමයි. ඒක පුජ්ජලයෝ කෙනෙක් කයක් නැති බව සහවුරු වීමක් නෙවෙන්නේ. එනිසා එහෙම ගැනීමක් නැති වෙනවා. නමුත් එයා තාම මම කියන සංකල්පය අතුර තියෙනවා. අරහත්ය දක්වාම මානිය ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා එයාට වරින් වර ඒ අවශ්‍යතාවය එයාගේ ජීවිතේදී කාමරාග ප්‍රතිග්‍රහ තියෙන නිසා මේ ආශාවල් ලෝභයන් මේ වගේ සාමාන්‍ය ජීවිතය තියෙන මේ සත්‍යයන් ඒ කාලය තුළදී ඇති වෙනවා. මොකද එයා තාම මූලික සංයෝජකුනේ උපතට බලපාන සක්කාය දිට්ඨිය ළඟින් යන්නේ සක්කාය දිට්ඨියේදී නැති වෙන්නේ මෙතන කුජලේ කයක් ඉන්නවා කියන හැඟීම නැති වෙනවා. ඒ කියන්නේ නාම රූප ක්‍රියාකාරීත්වය මෙතන වෙන්නේ මෙතන කුජලේ ඉන්නවා නෙවෙයි කියන රහුරු වීම තමයි සිද්ධ වෙන්නේ. ඒක රහුරා වුණ පමණින් සාක මේ මම කියන එක කෙනෙක් මම කියලා එන සංකල්පේ නැති වෙලා නැහැ. ඒක නිසා ඒ සංකල්පයේ තුල ගොඩ නැගෙන මේ ආශාවන්, තණ්හාවන් මේවා තියෙනවා.
තේරුම් ගන්න. මම මේ ඒකම මම මානේ මහත්මිය ඉන්නවා. ඒක නිසා මේකම කරගන්න කැමති. දැන් ඒත් අපි හිතමුකෝ දැන් එතකොට එයාතුලින් දැන් මම හිතන්නේ දැන් මම මේ සෝතාපන්න වෙච්ච කෙනකින් මේ සෝතාපත්ත වෙච්ච මේ කෙනා දැන් මම හිතමුකෝ මම දැන් ගිල්ලා කාර් එකක් ගන්නවා. ගන්නකොටදී මම බොහොම විශේෂ වර්ගයේ කාර් එකක් ගන්න උනන්දු වෙනවා. හිතයෙන් කැමපත් ඒක ගන්නවා. ඒ ගන්නේ හැබැයි සෝතාපන්න කියලා ඉන්නේ. එතකොට මේක වෙන්නේ මේක වෙනවා වෙන්න පුළුවන්ද? වෙනවා නම් ඒක පැහැදිලි වෙන්නේ කොහොමද ධර්මානුකූලව?
මේ ප්‍රශ්නේ විදිහට දැන් සෝතාපස්සීට පස්වන කෙනෙක් පිළිල වාහනයක් ගන්නවා කැමැත්තෙන් හොඳ එකක් හොරලා ගන්නවා. ඒ එහෙමද ප්‍රශ්නේ?
ඔව් ඔව් එහෙමයි. ඒක අපි ධර්මානුකූලව කොහොමද තේරුම් ගන්නේ?
ඉස්සලා මම හිතන්නේ දැන් ඇත්තෙන්ම අපි මේ කතා කරපු මාතෘකාව ඔස්සේ කතා කරොත් දැන් අපි සීලය ගැන බොහොම තදින් ඒ කියන්නේ බොහොම ගැඹුරින් කතා කරා. ඉස්ලාම මේ සම්මා දිට්ඨිය කියන ඒ දර්ශනය නැතුව ප්‍රඥ සිල් හැම එකක්ම සීල වෘතේට වැටෙනවා කියලා කිව්වහම ඇත්තෙන් මේ ඉස්ලාම මේ කතාව ඇහුවම අපිට මතක් සැකයක් හිතුණා. ඇත්ත දෙහිම නම් කියලා ඒවල ඇත්තෙන්ම සම්මා දිට්ඨියෙන් තොරව මේ අපි රකින්න සීලය දැන් අපරම මේ දඩුවත් මහත්තයාගේ ප්‍රශ්නයට මා කෙලින්ම උත්තරයක් නෙවෙයි. එහෙම ඒ සමේ සම්මා දිට්ඨිය නැතුව අපි සීලයක් රකින්නවා නම් ඒක සීලස් මුත්‍යයට වැටෙනවා. මොකද ඇයි අපි සීල රකින්නේ? අපි හිත සමාධිමත් කරගන්න කියලා අපි කතා වුණා නේ. කියන්නේ මේ නීවරණ ධර්ම යටපත් කරගන්න. එතකොට ඇයි නීවරණ ධර්ම යටපත් කරන්නේ? මේ ඇත්ත දකින්න කියලා කියනවා. මොකද්ද මේ දකින්න ඇත්ත කියලා අපි මුලදීම දන්නේ නැත්නම් අපි රකින්න සීලය අපිට දකින්න ඕනේ ඇත්ත මොකක්ද කියලා හරියට තේරුම් කරගන්න බැරුව දකින්න සීලයක් වෙනවා. එතකොට ඒක සීල උස වලට වැටෙනවා. එහෙම වෙලාවකදී එතකොට සෝතාපත්ති වෙනවා කියන එකක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඇත්තෙන්ම අපිට මේ දර්ශනේ තියෙන කෙනෙක් නම් සෝතාපත්ති ඵලයට පැමිණෙන්නේ නැක අපිට මේ දර්ශනයක් තියෙනවා. මෙන්න මේක තමයි සම්මා දිට්ඨිය කියන්නේ කියලා. ඒ දර්ශනේ පිටපස්සෙන් තියාගෙන අපිට පුළුවන් වාහනයක් නෙවෙයි මාලිගාවක් හදන්න උනත් පුළුවනි. අර මේ ඊයේ සිංගන්න වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් බණකට කිව්වා පීර පාර යන මිනිස්සු ජීවිතවනාරාමයේ ළඟින් යනකොට මඩ වලක වැටෙනවලු. දැන් බුදුහාමුදුරෝ
ස්වාමීන් වහන්සේලා වගේ එක එළි වැඩලා ඉන්නවලු. ලැජ්ජා හිතලා මේ මිනිස්සු කියනවලු අතරින් අතරින් කියන්නේ ඒ උනාට ඉන්නේ මාලිගාවක කියලා කියනවලු බුදුහාමුදුරන්ට. එතකොට බුදුහාමුදුරු කියනවලු අඩවලේ ඉඳලා අනුන්ගේ මාලිගාවල් වලට තෘෂ්ණා කරගෙන ඉන්න එකනට වැඩිය මාලිගාවක ජීවත් වෙලා ඒක ඉතින් අත්හැරලා ඉන්න එකන ශ්‍රේෂ්ඨය කියලා. ඒ වගේ මේ දර්ශනේ තියෙන කෙනා අර වගේ ලෝකේ ජීවත් වෙන්න පරිහරණය කරන දේවල් ගත්ත කියලා කිසි වැරැද්දක් නැහැ. අපි කවදාවත් අර මේ ලෝකෝත්තර ලෞකික මේ මාර්ග දෙක පටලව ගන්න නැතුව මේ ගමනේ යන්න නම් අර සම්මා දිට්ඨිය කියන මුල් අවබෝධයේ ඇතුව මේ ක්‍රියා කරන්න ඕනේ. එතකොට සංහාවෙන් අපි මේ චතුරාර්ය සත්‍යයේ මේ සමුදය සත්‍ය කියලා ගත්තාම ආයයන් සංහා පොනෝ බරුකාන් නම් විරාග සහගත කියලා කියන ඒ හැමදී යම් සංහාවක් පුනර්භවයේ පවතින පවතින මේ නන්දි රාගය ඒ තැන ඇලෙන නන්දි රාගය කියලා කියනවා. දැන් මේක අපහු ඒ ප්‍රශ්නේ පොඩ්ඩක් හිතතර ගියා සම්මා දිට්ඨිය කියලා දැන්. ඒතර මේ නන්දි රාගය කියන එක තමයි අපි ඉස්සෙල්ලාම කතා කරපු මේ තෝණ දණ්ඩ සුමාස වෙලා තියෙන ප්‍රශ්නේ කියන අපිට තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ නිකාන් ශික්ෂණයේ සංහාව කියලා අපි යන්තම් එක දවසකුත් ඒ සච් කරන්නේ ගැන ඒ කියන්නේ මේ අපි හැමදේම කරන්නේ මේ අතින් යන සංහාවක් අපිට තේරෙන්නේ නැතුව යන මේ සංහාව නිසා තමයි. නමුත් අපි දැන් වාහනයක් ගන්නවා හරි මොනවා හරි ලෝකේ දෙයක් කරනකොට අපි කල්පනා කරලා බලනවා නම් ඇයි මම මේක කරන්නේ මේක කරන්නේ මේ මම කියන මේ ඇතුලෙන් යන එකනාව පෝෂණය කරන්නේද එහෙම නැතුව මේ මගේ අවශ්‍යතාවයට අන්න ওই විදිහට හිතලා මේක බේරුම් කරගන්න ගමනක් යනවා නම් මම හිතන මට හිතන විදිහට අපිට තව ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන් කියලා හිතෙනවා. සර්වස මහත්තයාගේ ප්‍රශ්නෙට උත්තරයක් හම්බුණාද කියලා හරියටම කියන්න බෑ. සර්වන් සර්ණ ඒක තමයි කියන්නේ තියෙන්නේ.
හොඳයි සර්වන් සර්ණ මල් මහත්තයා අතරම පුළුවන් එතන තිබුණා. නමුත් ආවික තව පුළුවන් අපි ඉස්සරහ ධර්මයේ පැත්තෙන් ගන්න උත්සාහ කරන්න පුළුවන් අපිට මම හිතන්නේ. දැන් වදිසි මහත්තයාත් අපිට මුලින්ම හැදලි කළා මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියලා බුදු පරාමාස කියලා සංගයන තුන තමයි මේ නැති වෙන්නේ සෝතාපන්න වෙනවා නම් අපිට කෙනෙක් කියලා. එතකොට මගේ ප්‍රශ්නේ වුණේ එහෙමනම් ඒක නා මේ මෙන්න මේ වේ ආකාරයේ කටි අපි ඒ කටි කරනා කටයුතු තුළින් නෙමෙයි රකින්න වෙන්නේ. අපි කටයුතු කරන කෙනෙක් නම් නේද අපි හොය නායකෙක් හෝ ඒ කරන කටයුතු නේ. ඒතකොට ඒ කටයුතු තුළ අපි අර ඔබතුමා පැහැදිලි කරා වගේ අර මේ මඩවල විශ්ෙක් කරනයි කොහොමද උදාහරණයක් ඒ වගේ එවැනි එක සමාජලට අපි ස්කිල්ස් එකකට ගන්නත් අවස්ත නෙමෙයි ගන්නත් ප්‍රත්‍ය නෙමෙයි බලන්නේ කොහොමද ඇත්තටම තමාතුල වෙන්නේ කියලා. එතකොට මට මේ ඉතින් එහෙමනම් දිට්ඨිය ප්‍රහාණය වෙච්ච කෙනෙකුට ඒ කරන කටයුත්ත දැන් උදාහරණයක් විදිහට මම කාර්යයක් ගන්නකොට ඒක මාතෘමයි බලන්න පුළුවන් එන්නේ මට පේනවා නම් මම ඒක මම ගිහලා මේ බෙන්ච් කාර්යයක් ගන්නකොට වෙන කාරුත් තියෙද්දි මේ පොඩි පොඩි කාරු තියෙනවා තියෙද්දි මම ගන්න බෙන්ච් එකක්. ඉතින් මේ මගේ කටයුත්ත සඳහා නම් මම බෙන්ච් එකක් ගන්න ඕනේ නැහැනේ. මේ නමුත් ඒ ගන්නකොට ඒ ගත්තේ මේ ගත්තේ මේ තුල මොනවාක්ද තියෙන්නේ මොනවද වගේ හිත තුල තින්නේ. එතන තිබුණේ දිස්ත්‍රික්කගත සම්ප්‍රයුක්ත හිතද දිස්ත්‍රික්කගත විප්‍රයුක්ත ඒ සමානයි වචන කිව්වට මම ඊටවට යොමු මේ වෙන කෙනෙක් පුළුවන් ඒක පැහැදිලි කරන්න සම්ප්‍රයුක්ත විතර. ඒක අපි අභිතරණය කියන විදිහ නම් දිස්ත්‍රික්කගත සම්ප්‍රයුක්ත සිත්නේ නැති වෙන්නේ සෝතාපන්න වෙනකොට. එහෙමනම් මේ කරන කටයුතු ඔක්කොම මේ සෝමාර්ථ සහගත එනනම් ලාභයේ ලෝභයේ මුල් කරගත්ත කටයුතු දේවල් කරන තරම මම කරලා තින්නේ දිස්ත්‍රික්කගත විප්‍රයුක්ත. ඉතින් මේ දිස්ත්‍රික්කගත විප්‍රයුක්ත සිත්කින් කරන මෙහා මේ ගමන ගමන බිමන යන මේ කියලා කාර්යයක් ගන්න නැතුව මේ බෙන්ච් එකක් ගන්න ඕනද? එහෙම නැත්නම් ගියක් හදා ගන්න ඕන මිනිහා මේ ඉන්න වහලක් හදා ගන්න නැතුව මේ දාන්න පුළුවන් උපහොඳම දේවල් දාගෙන එහෙම ගියක් හදා ගන්නවද? මම මේවා මේ ඒව නැහැ කියලා උත්තර දෙනවා නේද? නොදන්න කමකින් තමයි අහන්නේ. හොඳයි. ඒකයි ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ මම හිතනවා මම කවුද පැහැදිලි කරලා හොවයි කියලා මම යොමු වෙනනම් බුරු මහත්තයාට.
සිරන් සර්ණයි මම ඉවත් වෙන්නයි හදන්නේ. සමා වෙන්න ඕනේ මේ මට පොඩි කරුණක් විතරක් ඉදිරිපත් කළා මම ඉවත් වෙනවා. මේ දලත මහත්තයා අහපු ප්‍රශ්නෙට අපි යමු බුද්ධ චරිතයේද විශාඛාව ගැන. විශාඛාව අවුරුදු 7 ශෝවන් වුණා කියලා කියන්නේ. නමුත් තථාගතයන් වහන්සේ පෙන්වලා තියෙනවා අර ළමයි නැති වෙලා අඬනකොට මේ තවත් දරුවෝ අවශ්‍යද තවත් ඕනද කියලා යම අනේ මට තව 100ක් ඇත්නම් හොඳයි කියලා කිව්ව කියන එක බෞද්ධ සාහිත්‍ය සඳහන් වෙනවා එහෙම දෙයක්. එතකොට ඒ අනුව අපිට හිතනකොට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ තත්ත්වයේදී මේ සියල්ල නැති වෙන්නේ නැහැ. ඒව අඩපණ වීමක් යම් කිසි විදිහකින් වෙන්න පුළුවන්. නමුත් සම්පූර්ණ සත්‍ය අවබෝධය සිදු වූ කෙනෙකුට තථාගතයන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටියා හා සමානව වැඩ සිටින්න පුළුවන් වෙනවා ඇති කියන අදහස එකතු කරමින් මම හැඳෙනවා සේවා සම්මයි.
සේවා සම්මයි කිසමත්මි බොහොම පින් නිකාරණවත් මස්කරට ඔව් ගුණවාද හොඳයි මේ ඒ දේවල් බොහොම පින් මේ නවුත් මම දැන් අවසාන කොටසේ මේ අවධානය යොමු කරගන්න උත්සාහ කරන්නේ දිට්ඨිගත සම්ප්‍රදාය දිට්ඨිගත විස්තර දෙක ඒ වචන මාවිචා නොකරන අභිධර්මයට වැඩි පිළිවෙල වුණ විශේෂ පිළිසුදු දෙයක් නැති මේ අපි එනම් තර්කයක් අපිට අවශ්‍ය වෙන්නේ මේ සිදුවෙන්න හැකි දේවල් කොහොමද අපි ඒ ආකාරයට අඳුනාගන්නේ වුණාද
ඒක අන්තරා මම හිතන්නේ කලින් අර මාසෙ දෙන්නම් නම් හොඳටම මේ විස්තරය කරා ඒ කියන්නේ මේකේ යම් කිසි අවබෝධයක් මොකද්ද මෙතන කියලා දැන් සාමාන්‍ය කියන ස්ප්‍රැක්ටස්ෙන් හදුවා. මේක අහලා තියෙනවා කියලා අපි දැන් සවස්ය නොවුනොත් එතන මේ ධර්මය අපි අහලා තියෙනවා. අපි අහලා යම් කිසි දෙයක් ප්‍රත්‍යක්ෂ වෙනකොට අපි යන සාමාන්‍යයෙන් සම්මාදිතිය වුණත් ලෝකෝත්තර ලෝකික සම්මාදිතිය කියලා දෙකක් තියෙනවා. ඒකේ යම් කිසි අපි සම්මාදිතියකට ලෞකික පැත්තෙන් හරි දන්න පැත්තෙන් හරි අපි ළඟ වෙනකොට ඒකෙන් යම් කිසි දෙයක් තේරෙනවා අපිට මේකයි කල යුත්තේ කියන එක. ඒකමයි මම දැන් අපි සිල් රකින්න හරි තියෙන්නේ යම් කිසි දෙයක් අපිට අවබෝධ වෙලා තියෙනවා මේ ධර්මයේ දැන්. ඒක පටන් ගන්න. ඒකම පටන් ගන්න කෙනෙක්ට වුණත් මේ හැබැයි අර අනුසේවස්යෙන් කියන දෙකිය නැති වෙලා නැහැ. හැබැයි අර කිව්ලිස් සීලබ්බත උතවලට යන්න මට්ටමක් නැහැ. ඒකයි පොඩ්ඩ අපි දැන් පැහැදිලිව දුනා. දැන් පාඩ ධර්ම අහලා කියනක් තියෙනවා. මේ දන්නවා ඒක දැන් බුදුහාමුදුරෝ කියලා තියෙන දේවල් මොනවද කරන්න ඉපයිද අපිට අපේ අවබෝධය අපි තේරුම් ගන්න මේවා කළ යුතු දේවල් නෙමෙයි. මේවා කළ යුතු දේවල්. දැන් වර්ණා කළ තියෙන ධ්‍යාන වගේම වර්ණා කළ තියෙන තැන් තියෙනවා. ඒ සීල උත වගේම කරන්න ඉපයි කියලා තියෙනවා. ඒ වෙලාවේ දැඩි රූක්ෂ ප්‍රතිපදා තියෙන ඒ වෙනකම බලන්නේ බාහිර බලය දෙනකල පුළුවන් ඒක හරි හොඳයි නේ කියන එක. එච්චර එහෙම දැඩිව කරන එක. අද ඒක අර සීල උත්‍යාස වෙන සම්මතමට යන නිසා ඒකෙන් අර අපාගත වෙනවා මිස ප්‍රඥාව දිනනකට ඒක පිට ගන්න නැහැ කියන එක තමයි ඒකෙන් තේරුනේ. ඒක අර මාතෘ මාතෘ දෙන්නම කියවා වගේ. යා සක්කාය දිට්ඨිය නැති වෙනවා කියන එක යම් කිසි අවබෝධයක් එනකොට ඒක නාට කියන්නේ මට තේරෙන්නේ දමස්සියේ අර ඒ මත්තම කියන්නේ සාමාන්‍යයෙන් එයාගේ හිතේ ශක්තියක් නැහැ ආයෙ කියන්නේ අපාගත වෙන මත්තමකට අකුසලයක් සිද්ධද ඒ හිතේ ඒ ශක්තිය එයා ප්‍රකාශ කරන ගණාව වෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ සක්කාදිර ප්‍රහාණ කරේ නැසත් අපි දැන් අභිධර්මානුකූලව කියන කන්ද මෝහමෝල උද්දච්ච සම්පත මෝහමෝල සිතින් අපාගත වෙන්නේ නැහැ කියන එක. يعني යම්කිසි අපසල් වගේක් තියෙනවා ඒ අපසාරණේ ප්‍රයත්නවලට වගේ කියන්නේ ආයේ අපාගත වෙන තත්යකට මේපත් කරන මේ හිත් නෙමෙයි කියන්නේ. අපාගත වෙන හිත් නෙමෙයි ඒ හැබැයි වකුසක්. දැන් පිට අපසාර කියනවා. හැබැයි ඒ අකුසල් සිද්ධුනයි කියලා එයා අපාගත වෙන්නේ නැහැ. බොහෝ දුරට මට තේරෙන විදිහට ගැඹුරම කියන්නේ අපාගත අපායේ කිට්ටු කරන අර මාජන තේන මාත්‍යත් සරන්නේ නෑ. ඒ කියන්නේ ඒකේ බුද්ධි කරුත් එක්ක යම් කිසි දෙයක් තේරුම් ගන්නකොට ඒකේ නයි අර රත් වෙලා තියෙනවායි කියලා දැන ගන්නකොට ඒ රත් වෙලා තියෙන එක ඇල්ලුවත් එයා රත් වෙලායි කියලා දැන නැති allele නැක්ෂාත තරම් හානිය සිද්ධ වෙන්නේ නැහැ. රත් වෙලායි කියලා දැන්නේ කියන කල්ලද දැන් සෝහන් වෙන්න මොනේ නැහැ. යම් කිසි ප්‍රචාර මහතුන්ගේ වල යම් කිසි දෙයක් තේරුම් ගත්තාම එයා දන්න ඒ දේ කරන්නේ ඒ අර නොදන්න කෙනා කරන විදිහට නෙමෙයි. එයාගේ හිතේ ශක්තිය නැහැ. ඒ සමහර වෙලාවට ඒ කරන දේවල් මත අර නොදන්න කෙනෙක් කරන දේ සික්කේදී ධර්මය අහලා නැත්තම් ඒක තේරුම් අරන් නැත්තම් යම් කිසි මත්තමකට පරිසුතම වෙන්නේ. හරි ඒ කෙනාට ඒ කරන ඒ ලෝභය ඒ ලෝභයේ ගැඹුරු ඒ සාමාන්‍ය කියනවානේ අබ්බේ අභිෂ්‍යාපත්තට ලං වෙන්න පුළුවන් හොඳා දෝමනසයටත් ඒක ලං වෙනවා හැබැයි ඒක තමයි හානිකර ඒ අරක ලෝභයක් කියලා කියන්නේ නැහැ අපිට කියන්නේ ලෝභය තමයි ලෝභය නැමේ කියලා අපිට කියන්න බැහැ හැබැයි අර ඒක අර නොදන්න කෙනෙක් ඒක නොදන්න කෙනෙක් කරන තරම්ම මේ භයානක විදිහට ඒ දෙය අක්ෂර වෙන්නේ නැහැ දැන් සෝහන් වුණ කෙනෙක් නැඹක වාර කරනවා මොකදද මට තේරෙන්නේ සෝහන නැකෙන දිට්ඨිය තමයි නැති වෙලා තියෙන්නේ සිත් ප්‍රදීම් බලුවොත් එහෙනම් දිට්ඨිගත සම්ප්‍රේප්ති විතරයි ඇයින් වෙලා තියෙන්නේ ඒක නා වුණාට එයාට ද්වේෂය ඇති වෙන්න පුළුවන් සාමාන්‍ය රාජා කියන රාගංශයක් තියෙනවානේ ඒවා වල වුණත් අර කලින්පත් ප්‍රේම ඥායිති නිලෙන්නේ නැහැ නිලෙන්න බෑ එයා ඒක එක සැරයක් කරන්න මේක දැකලා තියෙනවා මේ නිවනේක පාර يعني නම් කිසි මට්ටමකට අවබෝධ කරගන්න කෙනෙක් ඒ කෙනා ඊට පස්සේ අර පුතක්ෂණ කෙනෙක් කරන විදිහෙන් මම දැන් ලෝ දෙතිගත විප්‍රසිත වලින් කරන කුස අකුසල වුණත් ඒක වතර අකුසල මේ අපායට ඇදෙන ගතියේ මට්ටමක් නැහැ ඒ කියන්නේ ඒක තේරුම් ගන්න තියෙන්නේ එයාගේ අතින් අර කලින් සිද්ධ වුණා වගේ අර අපායට යන මට්ටම තමයි ඒ දේ වෙන්නේ නැහැ වැරද්ද වෙන්නේ වැරදි අර ලෝභය වෙන්නේ නැහැ ඒ ලෝභ අරණ ගතිය වෙනවා හැබැයි අර මේ අපායට යන මට්ටමේ වෙන්නේ නැහැ දැන් ඒ කියනකොට කියන්නේ අර දිට්ඨිගත හරියට පැහැදිලිව කියනවා සමහර තැන්වලදී දිට්ඨිගත සංප්‍රේප්ත සිත් හතර අයින් වෙනවා ඉතුරු අකුසල සිත් පහක් තියෙනවානේ අර මොහොම සුද්ධජ සංප්‍රේප්ත සිත් අයින් කරලා තියෙන්නේ අයින් කරලා ඒකේ මේ අපායට වෙන්නේ නැහැ කියලා හින්දා ඉතිරි අර දිට්ඨිගත විප්‍රේප්ත සිත් හතරයි ඉතුරු දෝෂ මූල සිත් දෙකේ අපාය ගාමී අකුසල ශක්තිය අඩු කරනවා කියලා. ඒකෙන් දෙකක් වෙනවා. වැඩක් වෙන එකක් වෙනවා දිට්ඨිගත සංප්‍රේප්ත සිත් හතර අයින් වෙනවා. ඒ ඊළඟට අර ඉතුරු අකුසල සිත් පහයි. අර උද්දච්ච සංප්‍රේප්ත සිත් නපාගත වෙන්නේ නැහැ කියලා කිව්වනම් ඒ ඉතුරු සිත් පහේ අපේ 12ක් තියෙනවානේ. 12න් විචිකිච්ඡා සම්පූර්ණයෙන්ම අයින් වෙලා යනවා. විචිකිච්ඡා සාධිතයි දෙතිගල සම්ප්‍රේප්ත පහක් අයින්. එතකොට පහ සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. හතෙන් එකක් අපාගත වෙන්නේ නැහැ. එතකොට ඉතුරු පහේ තියෙන්නේ පහයි හයක් තියෙනවා. අස්සල් සිත් හතරයි දෙකයි හයක් තියෙනවා. දේශ මොල්ටි දෙකයි දිටිගත විස්ට්‍රේක්ට් සිත් හතරයි. ඒ හයේ අර අකුසල ගාමී මේ අපාජාන අපාගත වෙන තරමේ අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. ඒකෙත් බලය අඩු වෙනවා. අරක අර පහ අයින් වෙනවා විතරක් නෙමෙයි අර ඉතුරු සිත් අර අපාගත වෙන්න පුළුවන් සිත් හයෙන් ඒ බලය අඩු කරනවා කියන එක තමයි තේරෙන්නේ. සුත්තවත් ආර්ය සාරකෙගේ දින වටනාකම තියෙන්නේ අමහිත නැහැ. මට තේරෙන විදිහට අර මත්තම ලංකර නැති දික්කේ යන්තිත මත්තම අර මත්තම වෙන මත්තම කියෝගේ අරත් වෙලා තියෙනදී ඒ එහෙම අල්ලන්නේ නැති මත්තමක් තියෙනවා කියන්නේ අර ඒ අකුසල් සිත් 11 නේ තියෙනවා. අපාගත වෙන්න පුළුවන් අකුසල් සිත් 11 නේවත් සත්‍ය කියන්නේ අඩු වෙලා තියෙනවා. මට දැන් මට කියනකොට මේ සබාලින අයගෙන සම්මන්න කෞෂිතානේ නැහැ. ඒ අර ඒ නොදන්න මට්ටමවත් වෙලා මේක අල්ලන්න ඕනේ දෙයක් නෙමෙයි කියන මට්ටමක් තියෙනවා. මේ මෙතන තමයි ඕ හැම එකනාදම මම දන්නවා මේක අත්‍යවශ්‍ය තියෙන දෙයක් මේක ඇල්ලුස් මේක වෙනවා. කියන්නේ තියෙන ඉඳලා ඒ අකුසල ඒ මට්ටමේ වෙන දේවල් වෙන්නේ නැහැ. ටික ආරයක් ගත්තත් වාහනයක් ගත්තත් මම දැන් රාජ්‍යයක් ඇති වුණාත් සාමාන්‍ය කියනවනේ දැන් ලෞකික ජීවිතයේ තියෙන සම්බන්ධතා පෞල් සම්බන්ධතාන් හත්දන් වයිස් ඒ සම්බන්ධකම් මම කියයි. තිබුණත් අර නොදන්න ඒක නොදන්න මට්ටමේ කෙනෙක් කරනකොට තියෙනවා මැකින අපාගත වෙන මට්ටමේ දේවල් වෙන්නේ නැහැ කියන එක තමයි තේරෙන්නේ. දවස් මාසේ හින්දා ඒ කරන සත්‍යය දැන් දවස් මාසේ වුණත් ඒක කරයි. දැරදිච්චර ඒ දැන් රෝහන් කියලා උදාහරණයක් අපි ගන්න කිව්වනේ ඒ කරන එකේ සත්‍ය සම්පූර්ණ වෙනවා. සුතවත් ආර්ය සාරකී සත්‍යය වෙනවා. අසුතවත් ආර්ය සාරකී සත්‍යය වෙනවා. සුපක්ෂණ කියලා වුත් ඒක වෙනස් ආර්ය මාසික සත්‍ය කියලා කියන ඒක සත්‍ය කියන එකත් වෙනස් ඒ වගේ එක එක මත්තම හිතේ එක එක මත්තම කියන ඒක සුත්තව සාරී සාවද කියන තැනම තැනම අර අකුසල වල බලය තැන අඩු වෙනවා ඒ තමයි
ඒක සම්මත ගුණ මාත්‍ර හොඳින් පැහැදිලි වෙන කාරණාව අපි ජයන්ත මහත්තයට යොමු සාකච්ඡාවක් කරන්න පෙර ඒ ප්‍රශ්නේ තිබුණ ජයන්ත මහත්මයා මේ සමීප කළ හිතර කියන්නේ දැන් සෝවාන් වෙච්ච පුද්ගලයා මේ ගියක් ගන්නකොට ඇයි මේ මෙච්චර හොඳ තැනක ගියක් ගන්න මෙච්චර ලොකුට ගියක් ගන්න හිතක් ඇති වෙනවා නම් ඒක ඇති වෙනවා කියලා හිතන්න පුළුවන්ද සෝමනාත් සාගත දිස්ත්‍රික්ක විප්‍රයුක්ත පිටකේ ඒක ඒ විප්‍රයුක්ත මම හිතේ උන් ගන්න මේ අහන්නේ එහෙම හිතකින් මෙලින් දෙයක් වෙන්න පුළුවන්ද ඒක ප්‍රශ්න පළවෙනි එක මොකද කාලෙන් වැඩි නිසා මම ප්‍රශ්න දෙකක් අහනවා ඒක පළවෙනි එක ඒක වෙනයි දෙවෙනි එක වෙනයි දෙවෙනි එක මේ විචිකිච්ඡා නැති වෙනවා කියලා කියනවානේ සෝතාපන්න වීමකින් ඒතකොට විචිකිච්ඡා නැති වෙනකොට මේ මෝහ මූලය උපේක්ෂා සාගත විචිකිච්ඡා හිතක් නැති වෙනවා කියන කාරණාව උදාහරණයකින් පැහැදිලි කරලා දෙන්න ප්‍රශ්න දෙකයි තිබවසන්න
අනේ දෙවෙනි ප්‍රශ්නයට ඉස්සෙල්ලා උත්තර දැක්වා ගන්න බලමු. විචිකිච්ඡාව කියන එකෙන් ඇතුලින් අදහස් කරන්නේම මේ තමන් මේ කරන දේ අපි නිවන හොයාගෙන දැන් යන්නේ. නිවන හොයාගෙන යනකොට නැත්නම් නිවන හම්බෙන දැක් කියවට එහෙම මේ බාහිරව තියෙන දෙයක් නෙමෙයි. නමුත් ඒ නිවන කරා යන වැඩපිළිවෙල ගැන තියෙන ඇති මේ විශ්වාසය නැතිකම තමයි විචිකිච්ඡාව කියලා මුල් වශයෙන් කියන්නේ. මේ කර්මවේ හරි. මෙහෙම කරාම හරියනවා. මෙහෙම කරාම මේ කියවෙන විදිහට ක්ලේශ ප්‍රහාණයක් සිදු වෙනවා. ඒව තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. එතකොට සෝතාපන්න පුද්ගලයාට කියනවා නියතෝ සම්බෝධි පරායනෝ කියලා. එතකොට දැන් බුදුරජාන් වහන්සේගේ දේශනාව අනුවම කියනවා සෝතාපන්න පුද්ගලයා නියත වශයෙන්ම සම්බෝධි කරා නැත්නම් අවබෝධ පූර්ණ අවබෝධය කරා යනවා කියන එක. එතකොට එහෙම කියනකොට ඒ සෝතාපන්න පුද්ගලයාට ඒ වගේ හැකියාවක් නම් ඇති වෙන්නේ නැහැ. අපිට එයාගේ ඒ පිළිබඳව හොඳ හිමීමක් ඇති වෙනවා. ඒ වගේම සෝතාපන්න පුද්ගලයාගේ දුරු වෙන විපල්ලාසය හැටියට ගත්තහම එයාගේ නිත්‍යයි කියන විපල්ලාසය දුර වෙනවා. කියන්නේ අනිත්‍ය නිත්‍යම් කියන්නේ අනිත්‍ය දේ නිත්‍යයි කියන ගන්න හැඟීම දුර වෙනවා. ඊළඟට තමයි දුක්ඛේ සුඛාන්ති කියන එකක් නැති වෙනවා. ඒ කියන්නේ දුක්දේ සැපයි කියලා ගන්න එකක් නැති වෙනවා. ඒ කියන්නේ මේ කෙටියෙන් කිව්වොත් මේ උපාදාන සංයන්ගේ සැපයි කියලා ගන්න එක නැති වෙනවා. ඊළඟට අනිත් එක තමයි අනාත්මදේ ආත්මීයයි කියලා ගන්න විපල්ලාසයක් නැති වෙනවා. එක විපල්ලාසයක් ඉතුරු වෙනවා. ඒ තමයි අසුභේ සුභයි කියන එක ඉතුරු වෙනවා කියන එක තමයි දැනට දැන් මම කියන්නේ ඒක විශේෂයෙන් පිළිවෙලක් තියෙනවා කවුරුත් පැහැදිලි කරන්න. එතකොට ඒ සුභ ඒ විපල්ලාසය තියෙන්නේ අනිත්‍යර නැති කරයි කියලා තේරුම් ගන්න ඉන්නේ. ඒ කියන්නේ ඒ අනිත්‍ය විපල්ලාසක මොනවානේ? තියෙනවා නම් කියන්නේ ඉතුරු වෙලා තියෙන්නේ මේ අසුබදේ සුබයි කියන හැඟීම තමයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒකින් තමයි මේ ඔය අපි විසඛා සුභිය ගැන මේ කතා කරනකොට මෙච්චර දරු ගානක් හදුවා. ඒ විදිහේ දේවල් වලින් ඒවා පොඩක් පැහැදිලිවීමක් තියෙනවා. එතකොට ඒ අසුප දේ සුබයි කියන හැඟීම තියෙනවා. ඒ අනුව තමයි අපිට හිතන්න වෙන්නේ මොන වගේ තීරණ ගන්නවද කියන එක නැත්නම් මොන වගේ අදහස් පහළ වෙනවද කියලා ඔය අනුව බලන්න පුළුවන් වෙනවා. දැන් යම් කෙනෙකුට අනිත්‍ය භාවයක් ඇතිවෙනවා. දුක්ඛ භාවයක් ඇතිවෙනවා. අනාත්ම භාවයක් ඇතිවෙනවා. ඒ සෝතාපන්න මොහොතේ ඒක වටිනවා. නමුත් අර අසුපේ සුභ කියන විපල්ලාසය තියෙනවා. ඒ අනුව තමයි එතකොට ඒ අනුව යම් කිසි විදිහකට සිතක් පහළ වෙන්න පුළුවන්. තම තියෙනවා. ඒ අනුව තමයි ඔබ හිතන් දෙන්න ඔකට හරි උත්තරයක් දෙන්න මම දැක්කේ නැහැ. නමුත් ඒ කර්මතික අනුව තමයි අපිට හිතන්න වෙන්නේ කියන එක තමයි තේරෙන්නේ. ඒ වගේම තමයි මානය කියන එක දුරු කරලත් නැහැ. අපි දන්නවා දික්තිගත විප්‍රයුක්ත සිත්තර තමයි මාන කියන ටික මානය කියදෙන්නේ දික්තිගත විප්‍රයුක්ත. දික්තිය නැතිතන තමයි මානය කියන එක යෙදෙන්නේ කියලා අපි දන්නවා. ඒකෝර දැන් සෝතාපන්න කෙනෙකුට දික්තිගත විප්‍රයුක්ත සිත් තමයි ඇති වෙනවා නම් ලෝභ සිත් වශයෙන් ඇති වෙන්නේ. එතකොට එතන මානය යෙදෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ අනුව බලනකොට සමහර විට අපිට හිතා ගන්න පුළුවන් යමක් මම දන්නේ නැහැ. මම අසමර්ථයි ඒකට කෙලින්ම උත්තරයක් දෙන්න. එළුවන් සන්නයි. එළුවන් සන්නයි.
හොඳයි අපි වෙන අද සාකච්ඡා නිමා කරමු. ඒ අසමර්ථ වෙච්ච තැනින්ම නිමා කරමු. මොකද ලබන සතිය වෙනකොට ඒක සමත් වෙන්න තරමට අපිට යමක් හිතන්න දෙයක් ඉතුරු වෙනවනේ. කිසියම් මට්ටමකට නේ. හොඳයි එහෙමනම් ඉතින් සාකච්ඡා නිමා කරමු. මේ පසුසි පහත්ම මම ඔබතුමාට මෙන්නම් කළ සාකච්ඡාව ආරම්භයේ ඔබතුමාමද අපිට මේ මාර්ගයක් හදලා දෙන්න නිසා අද සාකච්ඡා නිමා කරන තර ඔබතුමාට මෙන්නා මේ අපිට මේ සාකච්ඡා තුළින් අපි මතක කරගත්ත දේවල් මොනවාද ඉස්සමතර තව දැමමක් මතක ගන්න ඕනද පසුසි මහත්මයා.
හිතට යම් ආකාරයක සත්සත් දෙන්න මේ දුන මාත්මයා කවුරුත් එකයි නමුත් දුන මාත්මයා ජාත මාත්‍ය අවසන් කරපු විදිය ඇත්තටම බොහොම පැහැදිලි කළා. සෝතාපන්න වුණාම මේ අසුබේ සුබ කියන පරිපල්ලාසය ගැන ඒ මතක් කරලා දුන්න එක මොකද ඔබතුමා දෙලොස් මාත්‍යා ආපු පස්සේට මේ හොඳ හිතන්න හොඳ තැන උත්තරේ ඒකින්ද ඇත්තටම එතනින් හොඳ සතුටක් දැනුණා. මේ අපි කතා කරන දේවල් වලින් ප්‍රයෝජනයක් තියෙනා නේද කියලා දැනුණා. කාලේ අපිට කියන්නේ නැහැ නේද කියලා ඒකම ඇත්තටම දැන් අද මේ පැය දෙකකට තා වැඩි කාලයක් වුණා. අද අපි ගුරු සංගරේ තියලා අපි මේ සාකච්ඡාව කරන ප්‍රතිජිත් කුමාර නැති වුණා. අද දවසේ අපි මෙච්චර වෙලාවක් ඉතා ප්‍රයෝජනවත් සාර්ථක සාකච්ඡාවකට වෙනින්ද හැම දිනාගෙම සහභාගී වෙලා ලැබුණා. ඒකින් දා ඒ මේ කටයුතු මේ පූජාන්ත මාත්‍යාටත් දලවත මාත්‍යාටත් පින් කුසල් සේවයි පතන ගමන් අපි සෑම දිනකටම නිරෝගී ජීවිතයක් පතමින් මෙතනින් නවතිනවා. සාදු සාදු
සාදු සාදු. එහෙමනම් අපි ලබන සතියේදීත් මේ සාකච්ඡා දෙමු. මොකද තෙරුවන් සරණයි හොඳට.
තෙරුවන්.
තෙරුවන් සරණයි.
Gracias. 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 Gracias.